හොඳයි. පින්වත් දෙනාම අද දවසේදී මේ උතුම් ධම්ම සාකච්ඡා මේ වැඩසටහන ආරම්භ කරන්නට මත්තින් මා සමග තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සිද්ධ නමස්සම හොඳයි. පින්වත් සියලු දෙනාම සිහිපත් කරගන්න මේ කරන්ට යන උතුම් සත් කටයුත්ත දැක බලාගෙන හිත පහදවා ගන්න මේ ලෝකාත්‍රය පුරාම වැඩවාසය කරන දිව්‍ය බ්‍රහ්මාදී යම් පිරිසක් ඉන්නවා නම් ඒ හැම කෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම පින්තුනි ඔබගේ නමින් ජන්මාන්තරගත දෙනා වූ මළගියා වූ ඥාති මිත්‍රාදී මවදී මාපිය ආදී යම් පිරිසක් ඉන්නවා නම් ඒ හැම කෙනාම මහත් වූ කරුණාබර සිතින් යුක්තව මහත් මෙත්තාවෙන් යුක්තව ඒ හැම කෙනාම සිහිපත් කරලා ඒ පිරිසටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරගමු. ඇවිදින් මේ අද දවසේ කරන්ට යන මේ උතුම් සත් කටයු දැක බලාගෙන හිත පහදවාගෙන ඒ අයටත් සුඛිත මුදිත වෙන්න කියලා හිතාගෙන මා මේ ගාථා පාඨයන් සජ්ජායනා කරගෙන ඔබ සියලු දෙනාම ඒ හැම කෙනාම සිහිපත් කරගෙන මේ ස්ථාන වලට එන්න කියලා හිතින් ආරාධනා කරගමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජන්ත සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි. ඒ වගේම පින්වත් සියලු දෙනාම සිහිපත් කරගන්න මේ අනාදිමත් සසර පුරා මේ පැමිණි ගමනේදී විවිධාකාරයෙන් අසත්පුරුෂ දෘෂ්ටි දරාගෙන අසත්පුරුෂ මතිමතාන්තර දරාගෙන මේ ලෝකයට පහළ වුණා වූ ලෞතර බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට එවැගේම ආර්ය මහා සංඝ රත්නයට එවැගේම අෂ්ටාර්ය පුද්ගල උතුම් මන් වහන්සේලාට එවැගේම යම් ගුණයක් දරාගෙන සීලයක් දරාගෙන මේ ලෝකේ වැඩ වාසය කරා උතුම් පිරිස්වලට විවිධාකාරයේ හිංගි හිංසා අපාදු පාද කරන්ට ඇති ඒ සියල්ලම සිහිපත් කරගන්න. ඒ වගේම පින්තුනි නිවෙන්ට දේශනා කරපු උත්තරීතර ත්‍රි සද්ධර්ම රත්නයේට ඕනතරම් හිංගිහිංසා අපාදු උපාද ඔබ ගැතින් වෙන්නේ නැති. එම නිසා සියලු දෙනාම මේක අවස්ථාවක් කරගමු. යනාදිමත් සසර පුරා මේ පැමිණි ගමනේදී මාගේ සිතකය වචනෙන් ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි යම් අපවාදයක් උපාදයක් හිංගිහිංසාවක් මාත්‍රයක් හරි වෙලා තියෙනවා නම් ඒ උතුම් ත්‍රිවිධ රත්නයේ මාහට දසදහස් වර කෝටි ලක්ෂ වර කමා කර සිටන සේක්වා කිරිතාගෙන සියලු දෙනාම අවිස්ථාන කරග. ඒ වගේම සෑම සුළු දෙනාම සිහිපත් කරගන්න මේ අනාදිමත් සසර පුරා පැමිණි ගමනේදී ඒ බුදු පියාණන් වහන්සේලාට ඒ වගේම පසේ බුදු පියාණන් වහන්සේලාට ආර්ය උතුමන් වහන්සේලාට විවිධාකාරයෙන් බුදු පූජා පවත්වලා විවිධාකාරයෙන් අපෝපස්ථාන පවත්වලා ඒ මහා පිං රැස් කර ගන්නට ඇති. ඒ සියල්ල මේ අවස්ථාවේ සිහිපත් කර ගන්න. ඒ වගේම ඔබ දන්න අතීතයේ මේ ජීවිත කාලය පුරාවටම ඔබ විසින් විවිධාකාරය කරගන්ට යදුණු මහා පුණ්‍ය කුසල ශක්තිය නැති. ඒ සියල්ලම සිහිපත් කර ගන්න. ඒ තමන් විසින් කරගන්ට යදුණු සීලොම පුණ්‍ය කුසල ශක්තියන්ගේ මහා අනුභවයෙන් අද දවස තුලදී මේ ධම්ම දේශනා තුලදී ඒ තථාගතයන් වහන්සේලා නිවිසැනසී වදාළ ඒ උතුම් සෝතාපන්න ඵලයේ පිහිටන්නත් ඉදිරි මාර්ගඵලයන් උපසම්පදා කර ගන්නටත් මේ මාර්ගයට අවතීර්ණ වන්නටත් නොහැටෙන නොදන්නා දහම් කරුණක් නැත්තං ඒ සියල්ල අවබෝධ කර ගන්නටත් ඒ තමා විසින් කර ගන්න දෙන සීලම් පුණ්‍ය කුසල ශක්තියින් ඒකාන්තයෙන්ම හේතුපනිස්ත්‍රේ වෙත්වා කියලා සියලු දෙනාම අදිෂ්ඨාන කර ගන්න. හොඳයි පිටුනේ තථාගතයන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී අදමඩලේ උපන්නා වූ 80,000ක් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවසරයි. ඒ උත්තරීතර මහා සංඝ රත්නයෙන් අවසරයි. ඒ වගේම මේ ස්ථානට වැඩමව වදාළ ඒ උතුම් මහා සංඝ රත්නයෙන් අවසරයි. සිල්මෑණියන් වහන්සේ ශ්‍රද්ධා සම්පන්න කාරුණික පිටිත්. හැම කෙනාම සතුටින් ඉන්නවද? හැමෝම දැන් ස්වාමීන් වහන්සේ මතක් කරා නේද කරගත පින් අදිෂ්ඨාන කරගන්න කියලා. කරගත පින් සිහිපත් කරගන්න කියලා. දැන් පින් සිහිපත් කරගැනීමේ යාන්ත්‍රණය ඔබ ගාව තියෙනවද හැමෝ ගාව? එහෙම යාන්ත්‍රණයක් තියෙනවද? පින් සිහිපත් කර ගැනීම යාන්ත්‍රණය. ඒ කියන්නේ මොකක් ගැනද මේ අහන්නේ ආදරු? හා? මොකක් ගැනද? පින් පොතක් තියෙනවද කියලා අහන්නේ. හැමෝටම පින් පොතක් තියෙනවද? පින් පොත් තිබ්බේ ආච්චිල ගාවද එහෙමද? පින් පොතක් නැද්ද හැමෝටම? ඔබ හැමෝම ශිෂ්‍ය විදියට නේද ආරාමේ කටයුතු කරන්නේ? හරි. මේගොතේ ඔබ ගාව පින් පොතක් නැත්තම් ඔබ පින් පොතක් පටන් ගන්න. අමාරු වැඩද? නෑ නේද? දැන් පොතක් කීයද? 2000ක් විතර නේද? පොත රුපියල් 200ක් විතර වගේ තමයි වෙන්නේ මං හිතන්නේ පොත. පොතක් අරගෙන ඒකේ ඔබ කරන පින් ලියන්න. ඒකට තමයි පින් පොත කියලා කිව්වේ. දැන් මේ ස්වාමීන් වහන්සේ කිව්වා නේද මේ ජීවිත කාලෙම කරගත්තු පුණ්‍ය කුසල ශක්තියෙන් සිහිපත් කරගන්න කියලා. දැන් කීයක් සිහිපත් වුණා? ටිකක් සිහිපත් වුණා නේද? එතකොට ඊටු ටික සිහිපත් කරන්න බෑ එකපාර. නමුත් පින්වතුනි ඔබ ගාව පොතක් තියෙනවා නම් ඔබට පුළුවන් මොනව කරන්නද? ඒ ටික සිහිපත් කරන්න. අර පහණෙන් පහන් සිය ගණනක් දැල්ලුවොද ඒ පහන් සිල්ලේ අලු වඩ නොවන ලෙද නේද? ලෝ අන් සතුන් ಗುಣපල කරමින් නිබඳ කියලා කියන්නේ කවි. පහණෙන් පහන් සිය ගණනක් දැල්ලුවා කියලා කොයි වෙලාවකවත් පහන් දැල්ලේ ආලෝකය අඩු වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ තමයි පින්වතුනි මේ ඔබ කරගත්ත පිනක් තව කෙනෙක් කරපු පිනක් සිහිපත් කරලා ඕනෑ තරම් පුණ්‍යානුමෝදනා වෙන්න පුළුවන්. ඒක අපතේ යන්නේ නැහැ. ඒ නිසා ඔබගේ ජීවිතේ ඔබ කරගත් වටිනම දේවල් ටිකක් වලින් එකක් තමයි පින්වතුනි පින්කමක් කියලා කියන්නේ. ආන්නේ පින්කම් කියන ඒවා ඔබගේ සමීපෙම තියෙන ඕනි දේවල්. පාප කර්ම කියලා කියන්නේ. ඈ? මේ විපාකයේ එන එක නවත්තන්න බෑනේ පින්තුනි. විපාකෙ කොහොමත් එනවා. පව් කරත් පින් කළා. නමුත් පාප කර්මයක් වුණත් අනුමෝදන් වෙන්න පුළුවන්. ඕකට හොඳ වැඩේ කියන්නේ තියෙන්නේ නේද? පාප කර්ම ටික අනුමෝදන් වෙන නම් මොකද කරන් තියෙන්නේ? නිවුස් බැලුවා නම් හරි. නේද? ප්‍රවෘත්ති බැලුවා නම් ඒක තියෙන්නේ මොනවද තනිකරම? අනිත් මිනිස්සුන්ට වැරදිච්ච, අනිත් මිනිස්සු හොරගම් කරපුවා, අනිත් මිනිස්සු වංචා කරපුවා, අනිත් මිනිස්සු දූෂණය කරපුවා. කොහොම ඔය ටිකනේ තියෙන්නේ? හැබැයි ඔබ වැඩිපුරම කාලයක් ජීවිතේ පින්පතක් නොකීවට, කියෙවේ නැති වුණාට ඔබ පව්පත නම් හැමදාම කියෙවුව නේද? මොනවද පව්පත? තමන් කරගත්ත පව් වලට අමතරව අනිත් මිනිස්සු කරපු පව් ටිකත් ඉල්ලගෙන කියව ගන්න රුපියල් කීයක් කර දීලා. එහෙම නේද? රුපියල් 30ක් 40ක් දීලා උදේම ගිහිල්ලා නැත්තම් කියලාම ඇදී අපේ ගෙදරට දාගෙන යන්න කියලා උඩින්. නැත්තම් ගේට්ටුවේ තියෙන පොඩි තැනක් එතනින් පත්තරේ හැම අනිවාර්යෙන්ම තියලා යන්න කියලාමයි තියෙන්නේ. සල්ලිත් දීලා මොනව කරගන්නවද? සල්ලිත් දීලා අනුන්ගේ පව් ටික දැනගෙන ඒක අනුමෝදන් වෙනවා. ඇයි මේ දන්නේ වගේ ඉන්නේ නිකන්? හරි දන්නේ වගේ නිකන්. දැන් එහෙම වෙලා නැද්ද? දැන් ඕක කියවද්දි මොනවද හිතන්නේ? අපෝ හෙනම ගහන්න ඕනේ මේ දරුවට කරලා දෙන විනාශෙට. නේද? හොඳක් නම් වෙන්න එපා මේ 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 රටට කරලා දෙන අපරාධෙට. නේද? හෙන හතම ගහන්න ඕනේ. එකක් නෙමෙයි. හතක්ම ගහන්න ඕනේ. ඔය හෙන හත ගහපුවා තමයි ඊට පස්සේ සෙනසුරු අපරේකේ කී ඉවරලා දැන් ওই දුක් විඳින කලින් ගහපුවා. තමන් ඉදීම ඉල්ලුවා තමයි ඔයා යන්නේ. ඒ නිසා පින්තුනි අපි පුරුදු වෙලා හිටියා. මොකද අපිට ওই පුරුද්ද අයින් කරන්න බැරි කමක් නැහැ. අපි පුරුදු වෙලා හිටියා අනුන්ගේ පෞටිකුත් ඉල්ලගෙන සල්ලිත් දීලා අරගෙන ඒක අනුමෝදන් වෙන ක්‍රමවේදයක් පුරුදු වෙලා හිටියා. ඒ නිසා දෙයියනේ කියලා අපිට පව් වලින් නම් අඩුවක් පාඩුව නෑ වෙන්නේ. අනිත් මිනිසුන් කරපු සාප වලින් නම් අඩුවක් පාඩුවක් අපිට නෑ. ඕනතරම් දෙස් දෝල් තියලා තියෙනේද මිනිසුන්ට? පොල් එහෙමත් ගහන ක්‍රමවේද තියෙනවනේ මදි වුණහම. ඒ නිසා ඒ වගේම ඔබට පුළුවන් ඕකේ අනිත් පැත්ත දැන් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. අනිත් පැත්ත පුරුදු වෙන එක වින්දුත් ඔබට පුද්ගලිකව තමයි කරන්න වෙන්නේ. ඒකට හේතුව තමයි ඒකට කිසිම සපෝට් එකක් නැහැ ලෝකෙ. මොකද ලෝකෙ මිනිස්සු ඒව කරන්නේ නැහැ. අපි අනාගතේ බලාපොරොත්තු වෙමු. අපේ රටේ දන්නේ නැහැ. අපේ රටේ උදේ ඉඳලා හවස් වෙනකන් රාත්‍රී වෙනකන් වීද නාලිකාවල මිනිස්සු කරපු හොඳ වැඩ, මිනිස්සු කරපු පින්කම්, මිනිස්සු කරපු ශ්‍රේෂ්ඨ දේවල් ඒවා පළවෙයි කියලා අපි හිතාගෙන ඉමු දන්නේ නැහැ. මේ කාලේ වේද කියලා දන්නේ නැහැ වෙනක. අපි එහෙම උත්සාහ කරලා බලමු. නමුත් ඔබට පුළුවන් පුද්ගලිකව කරන්න. පුද්ගලිකව පින් පොතක් අරගෙන ඒ පින් පොතේ ඔබේ කටයුත්ත කරපු දවස, මොකද්ද ඒ කරපු කටයුත්ත, කවුද ඒකට සම්බන්ධ වුණේ කියලා බොහොම කෙටියෙන් ඔබට පුළුවන් ඒක සටහන් කරන්න. ඔබ වින්දුතර අවුරුද්දක් සටහන් කරොත් අවුරුද්දක් අවසානයේදී ඔබට පොත කියවන්න පුළුවන්. මාසෙන් මාසෙට පොත කියවන්න පුළුවන්. ඔබගේ ජීවිතයේ ලොකු කලකිරීමක් කඩාවැටීමක් ආවොත් එහෙම මම තමයි මේ කරන වැරදි ඔක්කොම කරලා තියෙන්නේ කියලා එහෙම එකක් ආවොත් එහෙම ඔබට පුළුවන් ওই පොත අරන් කියවන්න. මිනිස්සු ගාව දෘෂ්ටියක් තියෙනවා එහෙම පොතක් තියෙන්නේ මැරෙන වෙලාවේ කියවන්න කියලා. මරණය ලඟුණාට පස්සේ කොට්ටේ යටින් තියාගෙන ඉවිලා කියවන්න කියලා. අපි ඉහලක් තියෙන නේද ඔක පින් පොත තියාගන්න ඕනේ කොහෙද? කොට්ටේ යටින් තියාගන්න ඕනේ කියලා. ඒකට හේතුව කියන්නේ මොකක්ද දන්නවද? ඕන වෙලාවක හුස්ම ඉර වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවට ටක් ගාලා ඔක ළඟපාද තිබුණොත් තමයි කියව ගන්න පුළුවන් ඒකට කියලා. නමුත් ඒකට නෙමෙයි. කොට්ටේ යටින් තියාගන්නවා කියලා ඔය කියන්නේ නිතර පාවිච්චි කරන්න කියලා. නිතර කියවල බලන්න කියලා ඔය කියන්නේ. මොකද පින්වතුනි තමන් කරපු යහපත් දෙයක් කියවල බලද්දී තමන්ගේ හිතේ චිත්ත ප්‍රසාදයක් නැගෙනවා. හිත ගැටෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ ඒක කියව කියලා නිවන් දකිනවා කියලා. නමුත් නිවන් දකින සුදුසු පරිසරයක් සැකසෙනවා. ඒ නිසා ඒක හරිම වැදගත් කාරණාවක්. දැන් ඔබට අපි පොරොන්දුවක් ගත්තා ටයිම් ටේබල් එකක් හදන්න කියලා. නේද? දැන් හැමෝම හදලා ඇතිනේ. ආ. එතකොට දැන් අද ඔන්න පොරොන්දු වෙනවද මොකද කියන්නේ? මොකද කියන්නේ? බලන්න. ඈ? හරි. ඔන්න එන හැමෝම පොරොන්දු වුණා පින් පොතක් අද ඉඳලා පටන් ගන්නවා කියලා. අද කවද දිනේ? December 3 වෙනිදා. එහෙනම් අද ගෙදර යන ගම පොතක් අරගෙන යන්න කාට හරි පොතක් ගන්න බැරි කමක් තියෙනවා නම් අපි පොතක් දෙන්න. පෑනකුත් ඕන. ඔබ කරලා බලන්න පින්වතුනි කරාට පස්සේ ඔබට තේරෙයි ඒක කොච්චර වැදගත් දෙයක්ද කියලා. මොකද මේ හැමෝම නිවන් දකින්න ආපු අයනේ. හැමෝටම නිවන කරගන්න. නිවන කරගන්න අනිච්ච දුක්ඛ අනාත්ම වගේම ගුරු හාමුදුරන් වහන්සේ නිරන්තරයෙන්ම ඔබට කියන කාරණාව තමයි ඒකට ගැළපෙන උපනිශ්‍රේ ධර්ම ඔබ ළඟ තියෙන්න ඕන කියලා. ඒ උපනිශ්‍රේ ධර්ම අතර උන්වහන්සේ නිතරම ඔබට කියන කාරණාව තමයි පින් කරගන්න කියලා. ඒ පින් කරාට පස්සේ ඒක විපාක දෙන විදිහ ඔබට ඕනේ තරම් දේශනා කරලා ඇති. මේස ඔබ මේ ක්‍රමවේදය හොඳටම දන්නවා. හොඳයි. මේ ළඟදී අපි පුංචි අනුශාසනාවක් කරන වෙලාවේදී මේ කාරණාව මතක් වුණේ. දැන් මේක දිනේ ඔය සතෙක්ව අරන් ගත්තාම උදාහරණයකට සත්තුන් දෙකලා තියෙනව නේද හැමෝම? නැගලා තියෙනවා සත්තුන්. සතෙක්ව ගත්තට පස්සේ පින්තුණි බලන්න මේ සත්තුන් පොඩ්ඩක් හැදිලා තියෙන විදිහ. දැන් ඔබ ඔය දැකලා ඇති පාරේ බල්ලෝ එහෙම ඉන්නෝ. මේ කකුල් දෙකේ බල්ලු නෙමෙයි කකුල් හතරේ බල්ලු ඉන්නවා. පැත්තක් කුණු වෙලා පණුව දාලා මහා ලෙඩ වෙලා කොඳු කැඩිලා නේද එහෙම ඉන්නවා. කටු ගැහිලා ගිහිල්ලා මහා දුකටපත් වෙලා ඉන්නවා. නමුත් ඔබ දැකලා තියෙනවද බල්ලෙක් එල්ලිලා මැරෙනවා කොයි හරි? මම දැකලා තියෙනවද? ඉතින් මේකෙදි කන්නත් බෑ. ඇඟේ පණුව දාලා ගිල ගන්නත් බෑ. අසූචි කර ගන්නත් බෑ හිර වෙලා. කේක විදිහට. එහෙම වුණා කියලා කොච්චර වේදනාවක් වින්දත් ඔබ දැකලා තියෙනවද කිසිම බල්ලෙක් බෙල්ල වැල දා ගන්නවා. ඉතින් මේකදී සුයිසයිඩ් කරගත්තා නම් ඉවරනේ ප්‍රශ්නේ. ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ නේද? නේද? ওই වේදනාව ඔච්චර විඳින්න ඕනේ නැහැ ගිහිල්ලා බෙල්ල වැල දා ගත්තා නම් ඉවරනේ. හරි බෙල්ල වැල දාගෙන අද්ද ගන්න නැහැ කියමු ගලකින් පයින්න පුළුවන්. බැරිද? කොහොම හරි අමාරුවෙන් හරි කන්දක් උඩට ගිහිල්ලා ලෝකෙන් පැනන ඉවරනේ චොක් ගාලා බෙල්ල කැල්ල ගිහිල්ලා මැරිලා යනවා. නමුත් එහෙම කරන්නේ නැහැ නේද? ඇයි ඒ? මුලෙන් නැද්ද? කියන්න බෑ නැයි ඒ කියලා. මිනිස්සු නම් එහෙම කරන්න පුළුවන් මිනිහෙකුට. කරන්න බැරිද? පුළුවන්. නමුත් සතෙක් එහෙම කරන්නේ නැත්තේ ඇයි ඒ? මොකද කියන්නේ? අද නිදිමු නිසා නිදිමතේ දෙන්නේ. tagal නැවදින්න හොඳට. ආ. ඇයි එහෙම කරන්නේ නැත්තේ ඔය? මොකද ඔබ හිතන්නේ? විපාක ශක්තිය නිසා. මොකද ඔබ කියන්නේ? ඇයි කරන්නේ නැත්තේ? දැන් ඕන කරන්ට් එක වද්දගෙන මැරෙන්න බලවන්නේ? එහෙම කරන්නේ නැහැ. දැන් අලියෙකුට පින්නුතුනේ මොකක් හරි වෙලා අසනීපයක් වුණොත් එහෙම අර බඩවල් ඉදිමිලා එහෙම තියෙන දුක් විඳ විඳ ඉන්නේ මිදු කන්නත් බැරුව ඕනනම් ගිහිල්ලා කරන්ට් වයර් එකක් අල්ලන්න පුළුවන් නේ. ඉතින් ඉවරනේ එකපාරින්ම. පොඩි වෙලාවන වේදනාවක් තියෙන්නේ ඉවරයි. නමුත් කිසිම සතෙක් ඔබ දැකලා තියෙනවද සිය දිනසා ගන්නවා? කිසිම සතෙක් පින්නුද සිය දිනසා ගන්නෑ. ඇයි ඒ? නසා ගන්න නැත්තේ. ඒ උන්ට පින්නතුනි එහෙම නසා ගන්න හිතක් පහළ වෙන්නේ නැහැ. අනේ ඔබට යම් කාරණාවක් කියන්නේ හදන්නේ. දැන් ඔබ දැකලා ඇති සමහර වෙලාවට සත්තු ඉන්නවා පින්නතුනි. අපි ඉස්සරම දවසක් මතක් කරා එක දේශනාවකදී කොහෙද? අර අපි කියන්නේ කතාවට පින්නතුනි පණ ගියත් සිංහයා මොනව කන්නේ නැද්ද? ඈ? තනකොළ කන්නේ නැහැ කියලා. ඇයි ඒ තනකොළ කන්නේ නැත්තේ? ඔබ හිතන්නේ තනකොළ ගාවතු මැරෙයි කියලාද? තනකොළ ගාව මැරෙයි කියලාද දන්නේ? මැරෙන්නේ නැහැ කියලා. ඇයි කන්නේ නැත්තේ ඔය? නේද? දැන් වයසට ගිය සිංහයෙක් ඉන්නවා නම් ගහක් ගාවට වෙලා පඳුරුවක් ගාවට වෙලා ඇවිද ගන්න බැරි නම් කකුලත් කැඩිලා නම් ඉතින් දැන් ෂොක් එකකට මොනව කරන්න බැරිද? එතන අර කොළ ටිකක් කන්න පුළුවන් නේ. කන්නේ නැහැ නේ. මොකද කන්නේ නැත්තේ? මැරුණත් කන්නේ නැහැ පින්තුනි. බඩගින්නේ බඩගින්නේ මේ ඔන්න මෙන්න මැරෙන්න. ඒත් එතන තියෙන තනකොළ ගහ ගන්නෑ. බඩක් නැති නිසාද? නෑ. කටක් නැති නිසාද? නෑ. කටකුත් තියෙන බඩකුත් තියෙන කෑවොත් මැරෙන්නෙත් නෑ. කොහොම හරි කරලා දිරලෙයි. නමුත් කන්නේ නැහැ. ඇයි ඒ කන්නේ නැත්තේ? පින්තුනි කන්න එහෙම හිතක් එන්නේ නැහැ. ඒක කන්න ඕනේ කියලා හිතක් පහළ වෙන්නේ නැහැ ඒකට. හරකෙ කොච්චර බඩගින්නේ මැරෙන්න ලං වෙලා හිටියත් කවදාවත් සතෙක්ව මරාගෙන කන්නේ නැහැ. ඒ මොකද? ඒකට බඩගින්නේ මැරුණත් එහෙම කරන්න හිතක් පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පින්තුනේ ඔය ගත විතරක් නෙමෙයි. ඔය හිතත් මේ කර්ම ශක්තියට යටත් නැත්තම් වෙන්නේ නැහැ. ඔය හිත ගත විතරක් නෙමෙයි පිඟුතුනි. ඔබ ඔය හිතට හිතවිලි පහළ වෙනවා. ඔය පහළ වෙන සිතවිලි වලටත් කරගත්තු දේවල් අදාළයි. ඒක කියන්නේ මේක තනිකරම සිස්ටම් එකක් කියලා. 100%ක්ම සිස්ටම් එකක් පිඟුතුනි. ආයි මුකුත් මේක හොයන්නවත් දැන්න තනිකරම සිස්ටම් එකක්. මේ ක්‍රමවේදෙ හැදිලා තියෙන්නේ. දැන් මිනිස්සෙක් ගිහිල්ලා කැලේකට ගිහින් දැම්මොත් ඇවිදින ගන්නේ නැද්ද? පොඩි කාලේම දරුවෙක්ව කැලේකට ගිහිල්ලා දැම්මොත් කවුරුත් නැති තැනකට අපි හිතමු මේ මේ ගෝරිල්ලෝ තැන් ඉන්න තැනකට ගිහින් දැම්මම ගෝරිල්ලෝ එහෙම ළමයින් හදනවා කියලා එහෙම කියනවනේ. ඒ ඉන්න තැනකට ගිහින් දැම්මොත් එහෙම ඔබගේ දරුවව ඔබ දැන් අර අත් දෙකෙන් අල්ලගෙන ආ පුතා කෙලින් යන්න යන්න කියලා විලා අර ඇවිද්දෙව්වේ. දැන් සත්තු ඇවිද්දවන්නේ නැහනේ. ඔබගේ දරුවෝ ඇවිදින එක නැද්ද? ඈ ඇවිදිනවා. කොහොමද එහෙම වෙන්නේ? කොහොමද දන්නේ? කොහොමද දන්නේ ඇවිදින්න ඕන කියලා? කොහොමද ඇවිදින්න විදිහ ඉගෙන ගන්න ඕනේ? පිළිගන්නේ ඔය එන්නේ පැකේජ් එක. මේක ගොම ලේසි. ඔය එන්නේ පැකේජ් එක. ඒක තියෙනවා ඒකට මූලික වෙච්චම කාරණා ටික. ඒ ටික කොහොමත් එහෙම සැකසෙනවා. මේක තමයි විදිය. හැම මිනිස්යම පෙඟුතුනේ මිනිස්සුගේ මූණුවර ආදි වශයෙන් ඒවා වෙනස් ඇති. නමුත් වෙනස් වුණාට පෙඟුතුනේ හැමෝටම පොදු දේවල් තියෙනවා. ඒක හැම මිනිස්සෙම ඇවිදින්නේ. කියලා දුන්නත් නැතත් ඇවිදිනවා. හැම බල්ලෙක්ම ඇවිදින්නේ කකුල් හතරේ. ඒ කියන්නේ එකට කකුල් දෙකෙන් ඇවිදින්න බැරිද? බැරිද ඇවිදින්නේ? ඔය සමහරවෙන් ඇවිදිනව නේද? පුරුදු කරලා එහෙම. සමහරවෙන් ඇවිදිනවනේ. ඉතින් ඇයි අනිත් ඇවිදින්නේ නැත්තේ? ඒගොල්ලන්ට උරුමයේ ක්‍රමේ නෙමෙයි. ඒගොල්ලන්ට උරුම ක්‍රමේ තමයි කකුල් හතරෙන් ඇවිදින එක. ඒ නිසා තමයි එහෙම කරන්නේ. දැන් අර මුහුදු වෙරළි කැස්බෑව පැටව ඉන්නේ. කැස්බෑව නේද මුහුදු වෙරළි විතර දාන්නේ. ආ. ඇයි කැස්බෑ පැටියා මුහුදට මෙයන්නේ? ඌට යන්න බලන්නේ අනිත් පැත්ත හැරිලා. ඕන එකෙක් අරගෙන ඉලා අනිත් පැත්ත හරවල තියන ඌ මොකද කරන්නේ ටිකක් කළා කියලා පස්සේ. මේ පැත්ත හැරිලා ආය යන මේ බිත්තරෙන් එළියට ආපු එක කොහොමද දන්නේ මුහුද තියෙන්නේ මේ පැත්ත කියලා? නිකන් දඟක් අයිනක ඔය විතරයක් ගිහින් තියෙන කැස්බෑවෙක්ගේ කැස්බෑවියක්ගේ විතරයක් ඈ විතරයක් ගිහින් තියන්න ගමේ පැත්තේ ගඟ මේ පැත්තේ මුහුද කොහෙට යනවා කියලාද ඔබ හිතන්නේ? මුහුදට යනවා. දැන් මේ දේවල් වලින් පිඟුතුනේ ඔබට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඒ හැටි කියලා විතරක් හරියන්නේ නැහැ. කල්පනා කරලා බලන්න කොහොමද මේවා මෙහෙම වෙන්නේ මේ කියලා. ඒක හරියටම යනවා මුහුදට. දැන් මම අහලා තියෙන විදිහට වෙනුදුනි කිඹුලියක් පැටව දැම්මට පස්සේ ඒක පැටවම කනවා. ඇයි? ඒ කන්න දේවල් නේද උඩද? පැටව දැම්මට පස්සේ පැටව ටික කනවා. නයි පැටව දැම්මට පස්සේ නයත් පැටවම කනවා කියලා තමයි මම දන්නේ. මම අහලා තිනවා කිඹුල පැටව කනකොට ඒ අම්මා එන්න කලින් කොහොම හරි විතරෙන් එළියට ඇහලා කොහෙට හරි රිංගල හැංගුණොත් ඒක තමයි ඉතුරු වෙන්නේ කියලා. අනිත් පැටව ටික කිඹුලි කනවා. ඒතර පිස්සුවෙන්ද රැක්කේ විතර. නේ ඒ කියන්නේ විතරේ ටික ලොකු වෙන ගඳ කන්නේ එහෙමද? නෑ බින්දුනි පැටව කෑවට පැටව ටික කන්න කලින් තව සතෙක් ඇහිලා ඒකගේ විතර කන්න හැදුවොත් එහෙම කිඹුලි මොනව කරයිද? කෑල්ලකට දිරු කරන්නේ ගන්න ඒකගේ. හැබැයි ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? පැටියව කනවා. ඇයි එහෙම වෙන්නේ මේ? ඌරු කූඩුවකට බලු පැටියක් ගිහින් දැම්මොත් ඌරු අම්මා බලු පැටව බලනවද? නෑ. මේකද මේ මේ ඇවිල්ලා තනි කරමු සිස්ටම් එක. මේ සිස්ටම් එක කියලා කියන්නේ බොහොම අහරිම සංකීර්ණ කාරණාවක්. දැන් සමහර මිනිස්සු උපදිනවා ඔක්කොම අතපය හොඳට තියෙන මොළෙත් පරීක්ෂා කරලා බැලුවට පස්සේ ඒකක් තියෙන හැබැයි මොඩයි. ඔබ කියන්නේ මීටර නෑ කියලා දේවල්. එහෙම කියනවා නේද? ටියුබ් ලයිට් කියලා එහෙමයිමත් කියන්නේ. මම සමහර වෙලාවට නේ මම කියන්නේ සමහර වෙලාවට දැන් අපි කියන්නේ මේකට මන්ද බුද්ධික කියලා. ඒ කියන්නේ දේවල් තේරෙන්නේ නැහැ කිව්වට. ඉතින් ඒ මිනිස්සුන්ගේ මොලේ ඔක්කොම හොඳට පරීක්ෂා කරලා බැලුවොත් එහෙම හැමදේම ටෙස්ට් කරලා බැලුවොත් මොකද හිතන්නේ? ඒවා පෙන්ගතුනේ හොඳටම තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මන්ද බුද්ධික. මොලේ පරීක්ෂා කරලා බැලුවොත් මොලේ බරත් එකයි ඔක්කොම එකයි. වෛද්‍ය විද්‍යාව පැත්තෙන් බැලුවොත් එහෙම කිසිම වෙනස්කමක් හොයාගන්න බෑ. නමුත් මිනිස්සුන් මොඩයි. සමහර කෙනෙක් ඉන්නවා එහෙම නැහැ පෙන්ගතුනේ දේවල් අධික වේගෙන් තේරුම් ගන්න පුළුවන්. සමහර කෙනෙක් ඉන්නවා දේවල් අධික ලෙස මතක හිටිනවා. ඒ මතක හිටින කෙනාගේ ඔළුව කපලා බැලුවොත් මතක හිටින්නේ නැති කෙනාගේ ඔළුව කපලා බැලුවොත් දෙන්නගේ ඔළුව වෙනසක් තියෙනවද? නෑ පිටුනේ ඒ ඔක්කොම එකයි. ටිකක් බර වැඩියෙන් එහෙම නැහැ මතක හිටින කෙනාගේ. නමුත් සමහර අය ඉන්නවා පිටුර දේවල් පුදුම විදිහට මතක හිටිනවා. සමහර අයට එහෙම නැහැ. කොහොමද මේවා වෙන්නේ මේ? මොකද බැලුව බැලමට හැමදේම එක සමානයි. නමුත් අපිට තේරුම් ගන්න බැරි වෙනස්කම් පිහිටලා තියෙන දේවල් වල. කවුද මේ මේ පාලනය කරන්නේ? කවුද මේ කන්ට්‍රෝල් කරන්නේ? කොහොමද මිනිස්සුක මෝඩ කරන්නේ? මේ කියන දේත් නොතේරෙන තැනටපත් කරන්නේ කොහොමද? දැන් ඔබ අහලා හිම තියෙන සෙන සම්පත්තිය ගැනත් නේද? සමහර කෙනෙකුට පින්විතරි යම් කාලයක් වෙනකම් මේ නිවන් දකින්න බණක් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මිනිස්සයාට පණ තිබ්බට එයාට නිවන් දකින්න බෑ. පණ තියෙනවා, පිනුත් තියෙනවා, ඔක්කොම තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ වැඩියනම් බණ කියන්නේ නැහැ. මොකද එයාට කොච්චර බණ කිව්වත් මේ කියන එක අවබෝධ වෙන්නේ නැහැ. තරුණයි. නමුත් පින්විතරි ජන සම්පත්තිය ඉවර වෙලා. ඒ සැනේ ඉවරයි. මනුස්සයෙක් වෙලා ඉන්නවා. ඒක කියන්නේ මේකට මේ ලෝකෙම පුදුම භයානක ලෝකයක්. මොකද මේකේ මේ සිස්ටම් එක බොහොම සංකීර්ණයි. මේ සිස්ටම් එකට ඕන විදිහ තමයි කෙරෙන්නේ කොහොමද? මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ හැම එකක්ම සිස්ටම් එකකට වෙනව නෙමෙයි මේ මම විසින් කරනවා කියලා අවිද්‍යාවෙන් ගත්ත ලොකු අදහසක් තියෙනවා. ඒක නිසා නැවත නැවත සිස්ටම් එක නිර්මාණය වෙනවා. නිර්මාණය වුණාට පස්සේ ඒ හැදිච්ච සිස්ටම් එකෙන් තමයි මේක දුවන්නේ. දැන් ඔබට මෙහෙම අත්දැකීම් ඕන තරම් ඇති. ඔබට එක එක මිනිස්සු ඕන තරම් මුණ ගැහිලා ඇති. එක එක සත්වොත් මුණ ගැහිලා ඇති. ওই මුණ ගැහෙන මිනිස්සු අතර පින්තුනේ එක එක මිනිස්සු එක එක විදිහයි. එක එක මිනිසුන්ට එක එක දේවල් පුළුවන්. දැන් සමහර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට කොච්චර බන කිව්වා අහන්නේ. නමුත් එක පාට මේ මිනිස්සයා කියන පන්සල් යන්න ඕනේ කියලා. මේ ඉඳලා අවුරුදු 5-6ක් තිස්සේ බණ රිජෙක්ට් කරගෙන ඉඳන් මිනිස්සයා එක පාට කියන පන්සල් යන්න ඕනේ කියලා. ඒ තමයි විදිය. විදිය කියලා කියන්නේ පිඟුතුනේ ඒ જાතිය හිත් පහළ වෙන්නේ ඒ වෙලාවට. ඒ අවශ්‍ය හේතු සැකසුණාට පස්සේ තමයි එහෙම පහළ වෙන්නේ. අපි දවසක් මතකද කතා කරා මිනිස්සේ දැක්කට පස්සේ ඒකට ගහන්න හිතෙනවා කියලා එක පාටම. සමහර මිනිස්සුන්ට ගහන්න හිතෙනවා, බණින්න හිතෙනවා. පිගතුනේ ඔය දේවල් හිතට එන්නේ විපාකයකට. දැන් හැම වටුකුරුල්ලෙක්ම කූඩු හදන්නේ කොහොමද? දැකලා තියෙනවනේ ඒගොල්ලෝ හදන කූඩු. දැන් ඒ විදිහට හදන්න නැතු කූඩුවක් හදන්න බැරිද? ඈ? ආ. වටුකුරුල්ලන්ට ඉස්කෝලේ එහෙම යනවා දැකලා තියෙනව නේද? ඒ ට්‍රේනින් එක කරන්න. නෑ. ඒ පැටියා චුට්ටිම කාලේ කූඩුවෙන් අරගෙන ඉවරලා වටුකුරුළු නැති පැත්තකට අරන් ගිහලා ලොකු කරා. ඒකට කූඩුවක් හදන්න කිව්වොත් මොකද කරන්නේ? ඒක හදන්නේ ඒ විදිහටම තමයි. ඒ දැනුම එතකොට කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ මේකට? දැක්කද? මේ ජීවන පැවැත්ම කරගෙන යන්න ඕන කරන සිතවිලි දාමයක්. විපාක ශක්තියට එනවා. ඒකේ අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබට ගොඩක් කරලා හිතෙන්න පිළිගත මේ ශරීරේ විතරයි කියලා මේ එහෙම වෙලා තියෙන්නේ. මොකද මේ ශරීරේ හැඩයක් තියෙනවා. ශරීරේ උසක් තියෙනවා. ශරීරේ මහතක් තියෙනවා. කොණ්ඩේ හැඩයක් තියෙනවා. රූපේ හැඩයක් තියෙනවා. එකිනෙකනා වෙනස්. මේ මේ මේක මේ රූපේ කැලලට විතරයි අපි ගොඩක් කරලා පණව ගන්නෙ. නමුත් එංගතුනක රූපේට විතරක් පණවන්න බෑ. එතනින් එහාට ඔගේ මනසටත් සම්බන්ධයක් තියෙන. මේ මනස කියලා කියන්නේ මහා පුදුම සිස්ටම් එකක්. දැන් මේකට ඔබ අහලා තියෙනවද මරණාසන්න අත්දැකීම් හිම අහලා තියෙනව නේද? අදිනහාය අමුතු කතාවක් කියන්නේ. මරණාසන්න අත්දැකීම් ගැන අහලා තියෙනවද? දැන් මරණාසන්න අත්දැකීම් ගැන කතා කරද්දී මේ මිනිසුන්ගේ වෙච්ච එක එක જાති අකර දෙප්ප තියෙනවා. සමහර අයට එකම විදිහට තමයි කියන්නේ මම මැරිලා ආයිපදුනා වගේ කියලා එහෙම කියන්නේ. ඒක ඉවට පස්සේ ඒගොල්ලෝ එක එක જાති අත්දැකීම් කියනවා. මේ මෙහෙමුණා, මේ මෙහෙමුණා මට මෙහෙම උඩ ගියා ආදිවාසී. ඒගොල්ලෝ එක එක જાති දේවල් කියලා තියෙනවා. ඒ වතර කරපු පරීක්ෂණවලදී පිංගුතුනි වාර්තා වෙලා තියෙනවා සමහර තැන්වලදී. ආ මං ඊට කලින් පොඩි උදාහරණයක් කියන එක සතෙක් ඉන්නවා මට එකගේ නම මතක නැහැ. ටිකක් ඌරුමීයක් විතර සතෙක්. ඒක පිංගුතුනි ඕනට වැඩි බය වුණාට පස්සේ මැරෙනවා. ආයෙ ටිකෙන් ආයෙ පණේනවා. මම ඔය දවස්වල පෙන්නන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ පොඩි මීයක් වගේ සතෙක් ලංකාව නෑ. ඒ සතාව කන්න මොකෙක් හරි සතෙක් ළඟට ආවොත් එහෙම මේකව මැරෙනවා. මැරිලි වල ඇඟෙන් කුණු ගඳ ගන්නවා. ඊට පස්සේ අර මොකද සත්තු සාමාන්‍යයෙන් කුණු වෙච්ච ඒව කන්නේ නෑනේ. ඒ නිසා ඇවිල්ල වෙලා ළඟට කරලා පොඩ්ඩක් ඉඹල කරලා ගඳ නිසා යනවා යන මූ කන්නේ. ඊට පස්සේ පෑය බායක ඉඳලා ගියාට පස්සේ මොකද කරන්නේ? මූ නැගිලා දුවනවා. මම විද්‍යාඥය පරීක්ෂණ කරලා බැලුවට පස්සේ ඒගොල්ලෝ හොයාගෙන තියෙන්නේ මේක මේ උවමනාවෙන් එක කරනවා නෙමෙයි කියලා. ඒ කියන්නේ උවමනාවෙන් නිදාගෙන ඉන්නවා නෙමෙයි. ඇත්තට මේකව මැරෙනවා. මැරෙනවා කියලා කියන්නේ විද්‍යාඥයෝ කියන විදිහට මැරෙනවා. ඉතින් මොලේ මරණය කියලානේ කියන්නේ මරණේ විදිහට. පරීක්ෂණ කරලා බැලුවට පස්සේ මේ සතා ඇත්තටම මැරිලා. නමුත් අපි ටිකක් එහාට ගිහිල්ලා කතා කරන නිසා මරණය කියලා කියන්නේ ඒකටම නෙමෙයි. ඉතින් ගත වෙනස් වෙන් වෙන්න ඕනේ. ඒක තමයි මරණය. නමුත් මේ සතා මැරෙනවා පිටින්. ඒක ඌමනාවෙන් කරන එකක් නෙමෙයි. අධික ලෙස බය වුණාට පස්සේ, ඒ කියන්නේ මරණයක් දැන් එන්න ළඟයි කියලා දැඩි බයක් හිතට ආවට පස්සේ මුළු සිස්ටම් එකම වෙනස් විදිහකට සැකසෙනවා. ඔබටත් එහෙම වෙනවා පිටින්. ඒක මේ 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 නැවත මේ පෙන්වලා දෙන්න උත්සාහ කරන ලෝකේ අනිත්‍යයි කියන එක මේ කියන්න හදන ස්වාමීන් වහන්සේ. ඒ අධික ලෙස බය වුණාට පස්සේ ඒ සතාගේ සිස්ටම් එක හැදෙනවා ඒ විදිහට. කලින්ම දැන් සමහරු කලන්ත දානව නේද බය වුණා. ඇයි ඒ කලන්ත දම්මෝ ගන්නවද දාන්න බලන්න. අර සමහරයිද ලේ දැක්කම කලන්ත දාන්නේ. ලේ ගත්තම නෙවෙයි දැක්කම. ලේ දැක්කම මොකද වෙන්නේ? දුක් ගල කලන්ත දානවා. ඒවට කෙලෙසුත් හේතු වෙනවා. දැන් අධික සැරක් නහයට එහෙම දරුණොත් මොනව වෙනවද? සිහිය නැතුව වෙන්නව නේද? ඔබට පුළුවන් සිහිය නැතුව වට්ටෝ ගන්න දැන්. කලන්තේ දම්මෝ වෙන්නවා. එහෙම කරන්න බෑ. අඩුම ගන්න ඔබට ඕනකමින් බය වෙන්නවත් පුළුවන්ද? දැන් මං කිව්වොත් හැමෝම බය වෙන්න කියලා. මම බය වෙන බල. අනේ එකයි දෙකයි තුනයි බය වෙන. බය වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ මේ මොනවාක්ද? ඕනකමින් බය වෙන්න බෑ. ඕනෑකමින් කලන්තේ දම්මෝ ගන්න බෑ. ඕනෑකමින් සිහිය නැතුව වැටෙන්න බෑ. ඒවා කරන්න බෑ. නමුත් ඒකට අදාළ හේතු ටික සැකසුනොත් ඒ විදිහටම වෙනවා. ඒකයි නවත්තන්නත් බෑ. දැන් බලන්න සතාට වෙලා තියෙන දේ. ඒකගේ සිස්ටම් එක හැදෙලා තියෙන මේ විදිහට. හරකෙක්ගේ සිස්ටම් එක හැදෙලා තියෙන මේ විදිහට. බල්ලෙක්ගේ සිස්ටම් එක හැදෙලා තියෙන මේ විදිහට. මිනිස්සෙක්ගේ සිස්ටම් එක හැදෙලා තියෙන මේ විදිහට. මනුස්සයන්ට ආරක්ෂාවට තියෙන කොටසක් තමයි කලන්ත දානවා වගේ ඒවා. සිහිය නැති වෙනවා කියලා කියන්නේ ආරක්ෂාවට තියෙන ඒවා. දැන් එක අවස්ථාවක් තියෙනවා පිළිගත ඒක මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයා මරණාසන්න අත්දැකීමක් කියනවා. දැන් මේ අත්විඳින්න යන්න එපා ඈ. මම මේ කියන්නේ සිස්ටම් ගැන. මේ මිනිස්සයව උස ගොඩනැගිල්ලකින් බිමට වැටෙනවා. උස ගොඩනැගිල්ල. හිතන්නකෝ නිකන් WTC එකකට ගිහිල්ලා පොඩ්ඩක් අයිනට වෙලා ඉන්නකොට නිකන් අර එන්න එක. දැන් තට්ටු ගොඩාක් උස වෙන පිංගුතුනේ. දැන් මෙයා මේකෙන් වැටෙනවා. අන්න මේකෙන් මරණාසන්න අධ්‍යක්ෂකමක් එනවා. එයාවට පස්සේ මේ මිනිස්යාගේ හිතට එන බය සීමා ඉක්මව යනවා. ඒ කියන්නේ මේ හිතට එන බයක් තියෙන පිංගුතුනේ. දැන් ඔය ඔබගේ හිතට බය දැනලා තියෙනවනේ. ඒ බය කියන එක සීමා ඉක්මව යනවා. සීමා ඉක්මව ගියාට පස්සේ පිංගුතුනේ මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එයා කියනවා එයාට පේන්න ගත්ත කියලා මේ දේවල් බොහොම හිමින් සිද්ධ වෙනවා. දැන් මේක ඔබට අත්දැකීමක් ගන්න බෑ හොඳේ. මේ මනුස්සයා කියනවා එයා දැන් බිල්ඩින් එකෙන් වැටෙනවනේ. ඒ වැටෙන වෙලාවේදී දැන් අර තට්ටුවෙන් තට්ටුව පහුවෙවි වෙනවනේ. ඒක බොහොම ස්ලෝ මෝෂන් වුණා කියලා කියනවා එයා. බොහොම හිමීට ඒ දේවල් සිද්ධ වුණා කියලා. ඒ වගේ මේ අතීතය තිස්සේ කරපු හැම එකක්ම සිහිපත් වුණා කියලා. බොහොම ඉක්මනට. ඒ කියන්නේ ඉපදුණු දවසේ ඉඳලා මේ වෙනකන් කරපු තමන්ගේ ජීවිතේ ලස්සන කතාවක් වගේ හිතට මෙවිලාවා කියලා. ඒ වගේම තමයි මේ හරිම මේ ලෝකේ හරි ස්ලෝ වෙලා යාට දැනුණ කියලා කියනවා. ඊට පස්සේ නිමින් මනුස්සය වැටිලා. වැල්ල මැරිලා නැහැ. මැරිලා නැති නිසා තමයි අර අත්දැකීම කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. වැල්ල මොකක් හරි උඩට වැටෙන්නේ නැද්ද? වැල්ලේදී අතපය කොන්ද කැඩලා කොහොම හරි බේරිලා දෙන නමුත් මැරිලා නැහැ. නමුත් මේකෙන් අපි එතනින් තේරුම් ගන්න පුළුවන් එකක් තියෙනවා. මේ සිස්ටම් එකේ ආරක්ෂාවට හැදිච්ච සිස්ටම් විතර මේක ඇතුලේ දුවනවා. මේ සිස්ටම් එකේ ආරක්ෂාවට කියලා කියන්නේ මේ මේකේ ආරක්ෂාවට. දැන් ඔබ මේ දහම කතා කරගෙන යනකොට මේ දේශනාව අපිට පැහැදිලි කරලා දෙනවා නේද? දෙයක් හිතට යම් බලාපොරොත්තුවක් අධික ලෙස ආවට පස්සේ මොකද වෙන්නේ? කියන්නේ අධික ලෙස යම් බලාපොරොත්තුවක් ආවට පස්සේ මේ සිස්ටම් එක මොකද වෙන්නේ? ඒකට අනුකූල විදියට හැදෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? නැති දෙයක් අධික ලෙස බලාපොරොත්තු වුණාට පස්සේ මොකද වෙන්නේ? පිස්සු හැදෙනවා කියලා කියන්නේ. නේද? මේ හිත ලෝකේ නැති ෆික්ස් දෙයක් බලාපොරොත්තු වුණාට පස්සේ ඒ බලාපොරොත්තුව දරා ගන්න බැරි තැනදී මොකද වෙන්නේ? පිස්සු හැදෙලා ඒක හදවල දෙනවා. එංගුතුනේ ඒක නවත්තන්න පුළුවන් ද කාට හරි? ඒක මුකුත් කරන්න බෑ. ඒකෙන් කියන්නේ එංගුතුනේ මේක තනිකරම මේ සිස්ටම් එකක් කියලා. මේක මේ තනිකරම යාන්ත්‍රණයක්. මේක මේ ක්‍රමවේදයක් හැදිලා තියෙන්නේ. අර දැන් අලුතෙන් රොබෝලා හිම හදන්නේ. ඒ රොබෝලා හදනකොට ඒ රොබෝලාට එයා කරන්න ඕන දේ සාමාන්‍ය විදිහ තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒ කෙනා ජීවත් වෙන විදිහ, ඇවිදින්න ඕන විදිහ මේ හැම දෙයක්ම ප්‍රෝග්‍රෑම් කරනවා රොබෝට. දැන් අලුතෙන් හදනකොට හදන ක්‍රමය තමයි එයා දේවල් තනියෙන් ඉගෙන ගන්නවා මිනිස්සෙක් වගේ. දැන් මුල් කාලේ ඇවිදින්නේ හරි අමාරු වෙන්නේ නේද? දැන් ඇවිදින්නේ තමාරු වෙන්නේ. දැන් අමාරු වෙන්නේ මේ ඇවිදින්නේ. මේ එකතු වෙන ඩේටා ටික මතකෙට ගිහිල්ලා වෙලා එතනින් ඒක ඔටෝමැටිකලි ආයතනය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒ විදිහට තමයි දැන් අලුතෙන් රොබෝලවත් හදන්නේ. ඒ කියන්නේ මේක තනිකර මේ සිස්ටම් එක කියන එක ඒ අය අඳුනගෙන ඉඳලා ඒ විදිහට තමයි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. දැන් ඇයි මේ හාමුදුරුවෝ මේ කියන්නේ? මොකටද මේ? මොකටද මේ කියන්නේ? ඔබට ඔබ සිස්ටම් එකක් කියලා දැන් හිත මේ ගත ගැන එහෙම යම් තේරුමක් බේරුමක් ඇති වෙන්නේ. මේ ගත කියලා කියන්නේ තනිකරම සිස්ටම් එක. නමුත් මේ හිත කියලා කියන්නේ මේ නාම ධර්ම කියලා කියන්නේ සිස්ටම් එකක් කියලා හරි අමාරුයි තේරුම් ගන්න. මොකද ඒක බොහොම සූක්ෂම නිසා. නමුත් ඇත්තටම පින්වතුනි මේ ගත වගේම මේක ඇතුලේ දුවන මේ හිත પરම්පරාව කියන එක තනිකරම සිස්ටම් එකක්. ඔබ සමහරට අහලා ඇති තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා පිඟුතුනි මේ ඇහැ රූපේ ගැටලා හිතක් පහළ වුණාට පස්සේ ඒ හිතෙන් ආපු අරමුණ විස්තර විග්‍රහ කරගන්න තව මන ධම්ම ගැටිලා හිත තුනක් පහළ වෙනවා කියලා. ඒක සිස්ටම් එකක් නෙමෙයිද? ඒක තනිකරම සිස්ටම් එකක්. ඒක නිසා තමයි පිඟුතුනි යම් දෙයක් ඔබගේ ඔය හිතට ආවට පස්සේ ඒක තේරුම් ගන්න නැතුව ඉන්න බැරි. වැටෙනවා කියන එකක් වෙනව නේද? එහෙම එකක් වෙන්නේ නැද්ද? වැටහෙනව නැද්ද? මේ වැටහෙන්නේ නැද්ද මොනවාක්ද? වැටහෙනවනේ. ඔය වැටහෙනවා කියන එක ඔබද කරන්නේ? එහෙනම් කවුද කරන්නේ කියන්න නම් අපිට හරි ලේසි ඔය වැටෙනවා කියන එක ඔබද කරන්නේ ඉතින් නැත්තම් කවුද කරන්නේ කවුද කරන්නේ මේක තුනේ වැටෙනවා කියන එක ඔබද කරන්නේ නැත්තම් හිතද කරන්නේ කවුද කරන්නේ උග ඔබ ඔබට වැටෙනවද නැත්තම් වටහ ගන්නවද වැටෙනවද නැත්තම් වටහ ගන්නවද වටහ ගන්නවා ඒ වටහ ගන්න ඕන මතක ටිකක් තියෙනවද වින්නතුනි ඒ ටික ඔබ ගෙන්න ගන්නවද නැත්තම් එනවද දැන් ඔබ යමක් අඳුරගනිද්දී ඒක ඉස්සරහට ගියාම තග්ගාලේක හඳුනගන්නනේ කැමරාවක් කියලා කැමරාවක් කියලා හඳුනගන්නවත් එක්කම කලින් දැකපු කැමරා වල රූප එනව නේද තග්ගාල එයා මතක් කළේ එනව නේද දැන් තග්ගාල හැමෝම අත්දැකීමකට ගන්න එහෙම එනව නේද කවුද ඒවා ගේන්නේ කවුද ඒවා ගේන්නේ ඔබ ගේනවද ගිහිල්ලා නෑ පින්නතන ඒ වගේම තමයි ඒක පිළිබඳ අහපු මොන හරි තියෙනවා නම් ඒ ටික මොකද වෙන්නේ ඒ ටික මොකද වෙන්නේ ඒ ටිකත් එනවා ඒ වගේම තමයි ඒකට අදාළ ඒකට ළඟින් යන මොන හරි දෙයක මතකයක් තියෙනවා නේද? ඒ කියන්නේ කැමරාව කියන එක ගත්තොත් එහෙම කැමරාවේ තියෙන ස්ටෑන්ඩ් එකක් තියෙනවා. ඒකේ මොන හරි තව තව යුනිට් ගොඩක් තියෙනවා. මයික් එකක් තියෙනවා. ආදි වශයෙන් ඒවට අදාළ දේවලුත් මොකද වෙන්නේ? ඒ ඔක්කොමත් ඒ වෙලාවට එනවා පින්නතුන. ඔය ඔක්කොම ටික එකට එකතු වෙලා සැරින් සැරේට විවිධ වැටහීම් හැදෙනවා හිතේ. නමුත් ඒවා එහෙම වෙනවා කියලා නෙමෙයි ගොඩක් වෙලාවට තේරෙන්නේ. කොහොමද තේරෙන්නේ? මේ මම තමයි මේ හැමදේම මොනව කරගන්නේද? මම තමයි මේව තේරුම් ගන්නෙ. මේ මම තමයි මේව වටහා ගන්නෙ කියලා තමයි හිතෙන්නේ. හරිද ඔය කියන එක? මොකද කියන්නේ? ඔය කියන එක හරිද? නෑ පින්තු වැරදි. ඔබ වටහා ගන්නව නෙමෙයි. මොන වෙනවද? වැටහෙනවා. දැන් සමහරලට තීරණ ගන්නව නේද? ඔබ නිගමන ගන්නව නේද සමහරලාට? දැන් ඔබ කියන්නේ මේකද ටිකක් කියලා කල්පනා කරලා බල වෙලා මේ මම මේ මෙහෙම කරන්නම් කියලා. ඔය ඔබ දෝක කරන්නේ. නැත්තම් නිගමනයක් හැදෙනවද? දැන් කණක් හැදෙනවා කියන එක නම් දතක් හැදෙනවා කියන එක නම් හරි ලේසි. නිගමනයක් හැදෙනවා කියන එක. යමක් වැටහීම දක්වා හේතු සැකසෙනවා කියන එක. යම් නිගමනයක් හිතේ ඉපදීම දක්වා හේතු සැකසෙනවා කියන එක. ඒකත් පින්තුනේ කොහොම වෙන එකක්ද ඒ? තනිකරම සිස්ටම් එකක්. මම ඔබ යම් දුකකින් බේර ගන්න තමයි මේ ටික මේ කියාගෙන ඉන්නේ. ඔබ මේ දිනදා ජීවිතේ කටයුතු කරගෙන යනකොට ඉල්ලගෙන කනක ලොකු දැනක් තියෙනවා. ඒ තමයි ඔය ඔබගේ අදහස් උදහස් වලට ඔබ යට වෙලා ඉන්න. ඒ කියන්නේ ඔබට හැමතිස්සෙම හිතනවා වගේනේ ඔබ යම් තීරණයක් ගත්තට පස්සේ ඒ තීරණේ හරි කියලා. ඔබ යම් තීරණයක් ගත්තට පස්සේ ඔබට හැමතිස්සෙම හිතන ඒ තීරණේ හරි කියලා. ඇයි ඒ? ඒ තීරණේ කවුද ගත්තේ? ඈ? කවුද ගත්තේ? ඒ තීරණේ මං ගත්තේ. ඒ නිසා මං ඒ තීරණේ හොඳට කල්පනා කරලා ගත්තේ. දැන් ඒකත් කියනවා පිට. ඒ තීරණේ මං හොඳට කල්පනා කරලා ගත්තේ. මම මේ නිකන් ගත්ත තීරණයක් නෙමෙයි. හොඳට කල්පනා කරලා ගත්ත තීරණ නිසා මං ගත්ත තීරණේ හරි කියලා එතෙන්නුත් ආයිසර ඒ තීරණය ගැන නිගමනයකට එනවා. දැන් මම මේ ස්වාමීන් වහන්සේ කියන්න උත්සාහ කරන්නේ පිටුනි මේ 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 මනසේ වෙන මේ ක්‍රියාකාරීත්වය. දැන් මේක මේවා ඉතින් ඔබට වේලාව කලාව තියෙනවනේ ඉතින් මේවා සිහිපත් කරලා බලන්න. මේ මනසේ වෙන ක්‍රියාකාරීත්වය පිටුනි උපේක්ෂාවෙන් බලන්න. උපේක්ෂාවෙන් අත්දකින්න. මොකද උපේක්ෂාවෙන් අත්දකින්නකොට තමයි පිටුනි තේරෙන්නේ මේක 100%ක්ම මේ තනිකරම සිස්ටම් එකක් මේ දුවන්නේ කියලා. ඒ උපේක්ෂාවෙන් බලන්න ඕනේ. අපි ඉස්සර මතකද ඔබට කිව්වා වේදනාවක් කියන එක උපදින එකක් මිසක් ඔබ විසින් වේදනා හදා ගන්නවා කියන එකක් කරන්න බෑ කියලා. සහ ඒක අත්දැකීමට ගන්න පුළුවන් ක්‍රමයක් ගැන කතා කරා මතකද? මේව කළ මේ ඇඟිල්ලෙන් මේ ඇඟිලි ස්පර්ශ කරනකොට මොකද වෙන්නේ? මේ ස්පර්ශ වෙන බව මොකද වෙන්නේ? දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ නිසා ඒක එතකොට අර වේදනාවක් කියන එකක් හේතු ගැලපුණාට පස්සේ උපදින එකක් බව හිතට ඔප්පු කරගන්න අපි අත්දැකීම් ගන්න කියලා කතා කරනවා. දැන් ඔබ ඒක කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ අත්දැකීම් ගත්තට පස්සේ තමයි තේරෙන පිඟුතුනි මේ දැනෙනවා කියන එක ඔබ විසින් කරන එකක් නෙමෙයි කියලා. දැනෙනවා කියන එක තනිකරම සිස්ටම් එකක් කියලා. ඊට පස්සේ හඳුනා ගැනීම කියන එක. හඳුනා ගැනීම කියන එකත් පින්වතුනි ඔබ විසින් කරන එක නෙමෙයි. ඒක තනිකරම මොකද්ද? ඒකත් තනිකරම සිස්ටම් එකක්. දැන් ඔබට පුළුවන් ද මොකක් හරි දෙයක් දැක්කට පස්සේ ඒක හඳුනා ගන්න නැතුව ඉන්න? ඒ මොනවාක් කරන්න බෑ පින්වතුනි. ඒ වගේම තමයි මේ යම් තීරණයක් හිතේ උපදිනවා කියලා කියන්නේ හේතුක ඵලයක්. නමුත් ඕක කඩා ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද මේක ගැන හිතනකොටත් ඒත් හිතෙන්නේ මේ මම තමයි මේක හිතන්නේ කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ බණ කියද්දී ඔබට මේ කියන බඩ තේරෙනව නේද? මේ කියන වැටහෙනව නේද? මේ ටික කිව්වොත් එහෙම එකවසර ළමයෙකුට මොකද කියන්නේ? මේ ටික ඔහොමම කිව්වොත් එහෙම එකවසර දරුවෙකුට ඔබට වැටහෙන තරම් වැටහෙනවද යාට? ඇයි ඒ වැටෙන්නේ? ඇයි ඒ වැටෙන්නේ නැත්තේ? ඇයි වැටෙන්නේ නැත්තේ? ඇයි ඒ වැටෙන්නේ නැත්තේ? සිස්ටම් එකක් ඇතර නැද්ද? තියෙනවා. නමුත් ඔය කියන ඵලයේ උපදින්න ඕන කරන හේතු ඇතර නැහැ. ඒ හේතු ටික කාලයාගේ ඇවෑමෙන් මොකද වෙන්නේ? ටික දැන් එකතු වෙලා තියෙන්නේ. දැන් ඔබ ගාවත් යම් කිසි හේතු ටිකක් එහෙම එකතු වෙලා තියෙනවා. ඒවට අනුව මේ කියන එක වැටහෙනවා. දරුවටත් යමක් වැටහෙන්නේ නැතුව නෙමෙයි වැටහෙනවා. නමුත් ඔබට වැටහෙන එක නෙමෙයි දරුවට වැටහෙන්නේ. එයාට වැටහෙන වෙන එක. ඔබට වැටහෙන එකද බුදුහාමුදුරුවෝ වැටහෙන්නේ. දැන් මේ කියන දේවල් සම්බන්ධයෙන් ඔබට යම් නිගමන එනවා නේද? වැටහෙනව නේද? ඔය වැටෙන විදිහටම ඔතන බුදු පියන් වහන්සේ වැඩ හිටියන. උන්වහන්සේ වැටෙන්නේ ඕකමද? ඒ කියන්නේ ඕක වැටෙන්න බැරිද? ඕක වැටෙන්න බැරිද? පුළුවන්. ඕකම වැටෙන්නත් පුළුවන්. ඒ වගේම ඊට වඩා දෙයක් වැටෙන්නත් පුළුවන්. ඇයි ඒ? ඔබ ගාව නැති දෘෂ්ටි නාමගොත්ත ගොඩක් දේවල් ඒ හිතට ඇක්සස් වෙනවා. ඒ හිතට ගෝචර කරගන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒවට අනුකූලව තමයි එතනේ නිගමනය උපදින්නේ. ඔබටත් නිගමනයක් උපදිනවා පින්වතුනි. ඔබට ওই නිගමන උපදින්නේ ඔබගේ හිතට මේ වෙලාවේ ඇක්සස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ හිතට මේ වෙලාවේ ගෝචර කරගන්න පුළුවන් දේවල් වල ප්‍රතිඵලයක් තමයි දැන් ඔය වෙන්නේ. මේට අවුරුදු 20කට කලින් මේ කාරණාව ඔබට කිව්වනම් ඒ වෙලාවෙත් ඔබට යමක් වැටහෙනවා. ඒ වැටහෙන්නේ ඒ වෙනකොට හිතේ තියෙච්ච මතක හිතේ ජීත දෘෂ්ටි ඔන්නෝය ටිකේ ප්‍රතිඵලයක් තමයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. දැන් හිතන්නකෝ ඔබ පුංචි කාලේ ඔබ සෙල්ලම් කරන්න යන්න ආසයිනේ. ඔබට හිතෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා හෙල මොන කරන්න යන්නද? සෙල්ලම් කරන්න යන්න. අම්මා මොකද්ද කියන්නේ? ඔබට පූර්ණ අනුග්‍රහය දක්වනවද? ආ පුතා පාඩම් කරන්න ඕනේ. මේ බැට් එක මෙන්න බෝලේ ගිහිල්ලා පුතේ සෙල්ලම් කරන්න. දැන් හවස 6යි වෙලාව. ඔබගේ තීරණය මොකක්ද? ගෙදර යන්නද නැත්නම් තව ටිකක් කරලා ලයිට් එක උද්දාගෙන සෙල්ලම් කරන්නද? අම්මගේ තීරණය මොකක්ද? ඈ මොකක් කරන්නද? බෙල්ලෙන් අල්ලගෙන හරි ගෙදර එක්කගෙන එන්න. ඒක තමයි අම්මගේ තීරණය. දරුවගේ තීරණය මොකක්ද? තව සෙල්ලම් කරන්න ඕන. කාගේ තීරණද හරි? එක එක කෙනාගේ තීරණ කාගේ තින්නද හරි? කො පොඩි දරු නැද්ද මෙතන? පොඩි බට්ට කොල්ල ටික නැහැ. පුතේ කාගේ තින්නද හරි? අන්නර කෙරෝල් වෙන චුට්ටි දරුවේ. පුතා කියන විදිහට කාගේ තින්නද හරි? අම්මගේ තින්නේ හරි? ඒ අම්මා ළඟ ඇති වෙන. අම්මා ළඟ ඇති අනිවාර්යයෙන්. ඒකෙන් ඇහුවොත් එහෙම හවස 6ට කරවල වැටෙගෙන යනකොට ගෙදර යන එකද හරි නැත්නම් මේ යාළුවත් එක්ක තුල තව ටිකක් සෙල්ලම් කරන එකද හරි කියලා ඒකගේ තීරණය මොකක්ද? සෙල්ලම් කරන එක තමයි හරි. අම්මගේ තීරණය මොකක්ද? ඔය අම්මම නේද අවුරුදු 20කට කලින් අර තීරණය හිටියේ උනාද? දැන් ඔබ පොඩි කාලේ එහෙම නෙමෙයිද? ඔබ පොඩි කාලේ ওই වෙලාවේදී ගත්තේ හරිම නිගමනෙනේ. දැන් පින්වතුනි ඔය දරුවගේ හිතේ ඉබිල බැලුවොත් එහෙම. ඒ දරුවගේ හිතේ කොයි පැත්තට ගිහිල්ලා බැලුවත් ඒ දරුවා ගන්න තීරණේ හරි. මොකද ඒ දරුවා මොකද්ද කියන්නේ? දැන් මම අපි බැට් කරා. දැන් අපි බැට් කරන්නේ. නැත්නම් අපි තමයි බෝල් කරේ. අපි තමයි දැන් අපි තමයි අර කට්ටියට බැට් කරන්නේ. අපි තමයි දැන් බෝල් දැමේ. අපි තමයි ෆීල් කරේ. දැන් අම්මා කියන මොකද්ද? හරියටම තරගයේ මැද්දින් නවත්තලා ගෙදර එන්න කියලා. ඒතර අපි ෆීල් කරපු ටික. නේද? අපි බැට් කරන්න ඕනේ නැද්ද එතකොට? නේද? අපි ඉන්නේ එක එක මේ ඒකල සෙල්ලම් කරන බෝල් ටික ඇහිලා ගෙනත් දෙන්න නෙමෙයිනේ. අපි ඉන්නේ අපිත් බැට් කරන්න ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? දැන් ඕවර්ස් 20ක් විතර දාලා දැන් ඉන්නවා සෙල්ලම් කරන්න බලාගෙන අම්මා එනවා මැද්දර දුෂ්ටය වගේ. ඇහිලා මොකද කරන්නේ? යමං ගෙදර කියලා කියනවා. දැන් මේ දරුවගේ හිතර බහැලා බැලුවොත් එහෙම ඒකගේ ඒ දරුවගේ හිතේ උපදින තීරණේ කිසිම තැනක අම්මා කියන එක හරි කියන අදහස නැහැ. ඒ නිසා දරුවා තරයේ ඒක ප්‍රතික්ෂේප කරනවා. මේක මට කරන්න බෑ කියලා. නමුත් අම්මා ඔතෙන් දාවට පස්සේ අම්මට ඒක ගැන හිතෙන වෙන විදිහකට. අම්මගේ තීරණේ හාත්පස හාරලා බැලුවොත් එහෙම අම්මගේ තීරණේ හරිද වැරදිද? අම්මට. ඈ ඒ මවට ඒ මවගේ තීරණේ හරියටම හරි වින්දුනේ කොච්චර කල්පනා කරලා බැලුවත් හරි. ඒ කියන්නේ අම්මට කියනවා මෑණියෝ එහෙම එකපාරට තීරණ ගන්න එපා. මෑණියෝ පැයක් කල්පනා කරලා කියන්නේ. මම නේද පුටුකුත් තියාගෙන පැයක් කල්පනා කරනවා දැන්. පැයක් කල්පනා කරලා මොකද්ද කියන්නේ? මං කියන එක හරි යමං ගෙදර. දරුවට පැයක් දෙනවා කල්පනා කරලා බලන්න කියලා. පුතේ. පුතා ඔය කියන එකේ වැරදක් තියෙන පුළුවන්. පුතා පැයක් කල්පනා කරලා බලන්න කියලා ඒකට පිටිනි මැද්දෙන් පුටුවක් තියලා දෙනවා උඹත් කල්පනා කරලා බලන්න කියලා. ඒක පැයක් කල්පනා කරලා මොකද්ද කියන්නේ? ගෙදරෙන් කියලාද? නෑ. ඒක කියන්නේ මොකද්ද? සෙල්ලම් කරන්න ඕනේ. මම අපිට කියන්න උත්සාහ කරන්න වෙනසුනේ ඔය හිතේ තීරණ කියලා ඔය උපදින්නේ. ඔය හිත දේවල් පිළිබඳ නිගමනය කරනවා. ඔය එන නිගමන කියන ඒවා ඔබට හරි කියන්නත් බෑ. ඔබට ඔය වැරදි කියන්නත් බෑ. ඇයි ඔබ මීට අවුරුදු 20කට කලින් දරුවෙක් වෙලා ඉන්න කාලේ ගත්ත තීරණ ඔබ හරිමයි කියලා පරසක්කල ගහපු තීරණ අද ඔබ කියනවා වැරදි කියලා. ඔබම තමයි කියන්නේ. එතකොට මට කියන්න කොයි තීරණද හරිම තීරණේ? දැන් මේ හරි වැරද්ද බය වෙන්න එපා. මේක දැන් ඔබට පැටලි 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 එනවා ඇති. දැන් කොහොමද ජීවත් වෙන්න කියලා නිවැරදි කරලා දෙන්න. දැන් මොකද්ද හරිම තීරණේ ඔකේ? ඔබම තමයි අවුරුදු 20කට කලින් කිව්වේ ඒක හරි කියලා. ඔබම තමයි දැන් කියන්නේ ඒක නෙමෙයි මේක හරි කියලා. ඔබ තව අවුරුදු 20කින් තව මොකක් කියයිද දන්නේ? සමහර විට ඔබ මනෝවිද්‍යාව පිළිබඳ හදාරලා ඉවරලා තව අවුරුදු කීපකින් ඊට පස්සේ ඔබ කියයි මං මේ අවුරුදු 20කට කලින් මේ අම්මා වෙලාර පිට්ටනිය මැද්දදි ගත තීරණේ වැරදි කියලා. ඊට පස්සේ ඔබ කියයි වෙනත් තීරණයක්. දැන් කියයි ඒක හරි කියලා. ඒක හරිද? මොකද පිටුදි පුංචි කාලේ ගත්ත තීරණ දැන් කියනවා වැරදි කියලා. දැන් වැරදි කියන ඒවාට විරුද්ධ දෙයක් හරි කියලා කියනවා. තව ඉස්සරහට ඔබ කියයි ඒකත් වැරදි මේක තමයි හරි කියලා. දැන් ඔබ මීට අවුරුදු 20කට කලින් තරුණ වයසට ආවට පස්සේ විවාහ වීම පිළිබඳ ගත්ත තීරණේ මොකක්ද? හරිද වැරදිද? දැන් මොකෝ කියන්නේ? මොකෝ කියන්නේ? තරුණයේ උන්ට ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. වැරදි වෙන්න පුළුවන්ද? මේ බණත් අහන විවාහත් වෙච්ච අයගෙන් අහුවොත් එහෙම. ඒ තීරණේ හරිමද කියලා. මොකද කියන්නේ? ඈ? හයියෙන් කියන්නකෝ මේ ලෝකෙට හඬ නගා. වැරදි ස්වාමීනි කියලා. ඔබම නේද ඒ වුණාට ඊට කලින් ඒ තීරණේ හරිමයි කියලා ගත්තේ. මොකද බින්දුනි ඔබ මෝඩයි කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔබ බින්දුනි හාත්පස හොඳට කල්පනා කරලා බලලා ඔබගේ අනාගතය ගැන බලලා දැන් මම වයසට යනවා. වයසට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඇවිදින්න කරන්න ඒව කරන්න බැරි වෙනවා. ඒ වෙනකොට මොකද වෙන්නේ? මාව බලාගන්න මාත්‍යෙක් ඉන්නවා. නමුත් ඒක මැරෙන්නත් පුළුවන්නේ. ඒ නිසා කෝකටත් කියලා ඉන්ෂුරන්ස් එකක් විදිහට පොඩි උන් දෙන්නේ තුන් දෙනෙක් හදාගෙන තියාගත්තා නම් මට දෙයියනේ කියලා 70 විතර නේද උන්ට අවුරුදු 30ක් විතර. හොඳ කර්ණ දුස්සෙච්ච මයස මාව ඔය එක්ක උස්සගෙන හරි ගිහිල්ලා බලාගනි. එහෙම එහෙම නේද ඔය හිතන්නේ? අම්මලා දාන දෘෂ්ටිත් ඕවා තමයි. ඊට පස්සේ තේරුම් ගන්නවා ඉතින් ඒකනේ ඒකනේ. එහෙනම් ඉතින් බලන්න කවුරුත් නැහැ නේ ඒකනේ. ඉතින් අපේ මගෙම කියලා ළමයෙක් හිටින් නැත්නම් මාව කවුද වයසට ගියම බලාගන්නේ? ඒ නිසා මම එක එක හදා ගන්නවා. ඌට හොඳට සල්ලි හම්බ කරන් දෙන්න නැත්නම් මට දුක් විඳින්න මරණ කම්ම. ඒකට හොඳට සල්ලි භාගය තියෙනවා නම් මට පුළුවන් මොනව කරන්නද? ගෙදරදලා දෙයනේ කියලා පත්තරයක් කියවගෙන පවපුරවගෙන නේද? ටීවී එක බලාගෙන පත්තරයක් කියවගෙන පව ටිකක් පුරවගෙන නිදහස ඉන්න පුළුවන් මට. ඒකට හොඳට සල්ලි තිබ්බොත්. ඒ නිසා මම මොකද කරන්නේ? මගේ අනාගතය ගැන හිතලා දරුවන් හොඳට උගන්වන්න ඕනේ. එහෙම කියලා උගන්වන අයත් ඉන්නවා. මේකයි මේ සමහර සමා වෙන්නේ මේ යම් යම් රහසිගත දේවල් මෙතන එළියට දාන එක සම්බන්ධයෙන්. හරි. ඒතර එහෙම කියලා ගත්ත නිගමනය ගැන අද ඔබ මොකද හිතන්නේ? අද ඔබ හිතන එක වැරදි කියලා. සමහර එහෙම තාම හිතන්නේ නැති අය ඇති. පස්සේ හිතයි. අද හිතනවා ඒක නෙමෙයි කරන්න තිබුණේ මං තරුණ වයසේද කියලා. අද ඔබ හිතනවා ඔබට තිබුණේ තරුණ වයසේදී පාපයෙන් අත මිදෙන්න. බ්‍රහ්මචාරීව ජීවත් වෙන එකයි කරන්න තිබුණේ කියලා අද ඔබ තීරණය කරලා තියෙනවා. නමුත් ඔය හිතම තමයි පිඟතුනි. ඔය හිත නෙමෙයි ඔය හිත පරම්පරාවේ හිතක්ම තමයි එදා කිව්වේ ඒ තීරණේ හරි කියලා. පිඟතුනි ඔබගේ හිතට තීරණයක් එද්දී, නිගමනයක් එද්දී ඔබ ඒ තීරණේ හරිද වැරදිද කියන එක ගන්නවට වඩා හොඳම දේ තමයි ඒක උපේක්ෂාවට ලක් කරන එක. ඒ කියන්නේ ඔබගේ හිතට නිගමනයක් ආවට පස්සේ ආමේ නිගමනය කියන එක පින්නතුනේ උපේක්ෂාවට ලක් කරන එක තමයි නිවන. හොඳද නරකද කියන එක පවට පිනට ලෝකයට අදාළ වෙනවා. හොඳද නරකද නෙමෙයි. ඒක නිච්චද අනිච්චද? ඔතනින් තමයි පින්නතුනේ නිවනට දොර ඇරෙන්නේ. හොඳද නරකද ශෝක්ද කැපයිද? ඕවෑ නිවනට දොර ඇරෙන්නේ නැහැ. ඒවෑ මට තමයි දොර ඇරෙන්නේ. මට නොහොත් ලෝකයට තමයි දොර ඇරෙන්නේ. ඒකයි විදිය. දැන් මෙහෙම හිතන්නකෝ. මේ කණ්ඩායමයි එහා පැත්තේ කණ්ඩායමයි කණ්ඩායම තුනකට වෙන් කරලා අපි යම් යෝජනාවක් දෙනවා. අපි කියනවා මේ ධර්මශාලාවේ මෙතන කඩල චෛත්‍යයක් හදමු කියලා. මෙතන නේ ඉස්සරහ. දැන් මේ ටීම් තුනට දුන්නොත් එහෙම මේ ටීම් තුනේ අයගෙන් ඔය අදහස විමසුවොත් ටීම් තුනේ හැමෝම කියන්නේ එකම අදහසට සම්බන්ධයි. සමහර අය කියයි ඒක හොඳයි එහෙම කරමු කියලා. සමහර කෙනෙක් කියයි මොකද්ද? නෑ ඒක කරලා ඒක හරියන්නේ නෑ. සමහර කෙනෙක් කියයි ඒක කරත් එකයි ඒක නොකරත් එකයි කියලා. එහෙම කියලා පිරිස නිගමනවලට එළඹෙනවා. පිරිස නිගමනවලට එළඹුණාට කමක් නෑ. මොකද ඕක ඔබට නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ පිරිස. ඔය ස්වභාවිකව තමයි ඔය නිගමනේ හිතේ උපදින්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. ඒ නිගමනය උපදින එකක් කියලා ගත්තේ නැති වුණාට පස්සේ අන්න නිවන වැහිලා යනවා. දැන් මෙතන තථාගතයන් වහන්සේ හිටියොත් එහෙමයි. උන්වහන්සේ මොකද්ද දෙන නිගමනේ? උන්වහන්සේ සමහරට කිය හදන්න කියලා. සමහරට හදන්න එපා කියලාත් කියයි. දැන් එතන ඔබට මේ නිකන් ගානක් වගේ මේක හොඳට තේරුම් ගන්න. එහා පැත්තේ ටීම් එකක් ඉන්න, මෙතන ටීම් එකක් ඉන්න, මෙතන ටීම් එකක් ඉන්න, මේ ටීම් තුනේ බුදුහාමුදුරේ වැඩේ ඉන්නවා. යෝජනාවක් කරන ස්වාමීනි සහ පින්වතුනි අපි මෙතන චෛත්‍යයක් හදන්නයි යන්නේ. මොකද්ද කරන්න ඕනේ කියලා කිව්වොත් එහෙනම් පිරිසක් කියනවා, හදමු පිරිසක් කියනවා, එපා බුදුහාමුදුර කියනවා හදන්න. දැන් එක එක නිගමන එනවා. දැන් මේවෙන් කොයි නිගමනේද හරි? දැන් ඉතින් බුදුහාමුදුර දාපු නිසා හිර වුණා. බුදුහාමුදුරුවෝ දැම්මනේ මැද්දට. දැන් උන්නාසික හිතෙත් මොකද වෙන්නේ? උන්නාසික හිතේ නිගමන උපදින්නේ නැද්ද? ඇයි පින්වතුනි ඕන් තරම් කියන්නේ? මොගලන් බලන්න අර කෝල් ගම්මානකේ උන් ටිකක් වගේ කෑ ගහන්නේ මොකද කියලා දාන්න එළියට. දැන් ඔය ආපු නිගමනයක් නෙමේද? ඒ නිගමනේ හරිද? කාශ්‍යප මහ රහතන් වහන්සේ, උන්නාසික තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයට වඩින වෙලාවේදී එක්තරා විසුණු හදනමක් කියනවා, ඒ මහා ශ්‍රමණයාගෙන් අපි විදුනේමු කියලා මහා නොගැලපෙන වචනයක් කියනවා. ඒක කිව්වට පස්සේ උන්වහන්සේලා තීරණය කරනවා මේ වගේ භික්ෂුන් වහන්සේලා මේ ශාසනය නිරපාදමන්න ඕනේ කියලා. ওই හිතේ ඉපදිච්ච නිගමනයක් නෙමේද? ඒක ඉපදුනේ මොන හිතකද? අරියතුන් වහන්සේගේ හිතක. නිගමනේ හරිද වැරදිද? හරිද වැරදිද? හරිද වැරදිද? මොකද කියන්නේ ඔය? රහතන් වහන්සේගේ හිතේ පහළ වුණේ අරග පහළනේ බුදුහාමුදුරුවන්ගේ හිතේ. හරිද වැරදිද? සාරිපුත්තන් වහන්සේ බුදුහාමුදුරෙන් ඇහිලා අහනවා ස්වාමීනි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකට මේ විනය නීති මම කියන්නද කියලා. හා හා සාරිපුත්ත ඒක ඔබට අදාළ කාරණාවක් නෙමෙයි. ඒක මං කරන එකක්. කීරිවල සාරිපුත්තන් වහන්සේගේ හිතේ ඉපදිච්ච නිගමනේ රිජෙක්ට් කළා දාන. කවුද ඒක කරන්නේ? බුදුහාමුදුරුවෝ. සාරිපුත්තන් වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේ නමක්. ඒ හිතේ ඉපදිච්ච නිගමනේ ඒ තීරණේ හරිද? සා බුදුහාමුදුරුවෝ රිජෙක්ට් කරනවා ඒක. වැරදිනේ. බුදුහාමුදුරුවෝ හිතේ ඒ වෙලාව නිගමනයක බුදුනා. ඔබ සාරිපුත්තන් වහන්සේ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක කරන්න ඕනේ බුදු කෙනෙක්. ඔබ වහන්සේ පැත්තෙලා ඉන්න. බුදුහාමුදුරුවෝ හිතේ ওই නිගමනයක් නේ ප්‍රකාශයට පත් කරේ. ඒ නිගමනේ හරිද වැරදිද? මොකද කියන්නේ? මම මේ ඔබ හැමදාම දුක් විඳින්න හේතුවක් මේ පෙන්වලා දෙන්න හදන කොමාරි කරලා. ඔබට කියනවා පින්තුනි දෘෂ්ටි වියසේනනවා සමන්නාගතස්ස දුක්ඛඛන්දය කියන එකෙන් ඔබ බේරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේට මේ 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 ජීවිතේ ගත්ත තීරණ නිසා ගන්න තීරණ නිසා වැටහෙන දේවල් නිසා අප්‍රමාණව මිනිස්සු දුක් විඳිනවා. විශේෂයෙන් සුදු මිනිස්සු. ඔබ බොහෝ දෙනෙක් හොඳ මිනිස්සු. ඔබ කවුරුවක්වත් හරක් මරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, ඒව කරන්නේ නෙමෙයි ඔබ. නමුත් ඔබ අධික ලෙස පීඩාවටපත් වෙනවා තීන්දු තීරණ නිසා. හවුද නැද්ද? මං කියන එකක්ම මේකට වැටහෙන්නේ නැහැ. ඇයි මං කියන එක වැටහෙන්නේ නැත්තේ? මං කියන්නේ කවුරුත් අහන්නේ නැහැ. ඇයි මං කියන්නේ කවුරුත් අහන්නේ නැත්තේ? එහෙමනම් ප්‍රශ්න නැද්ද ඔබට? එහෙමම නැද්ද? මගේ අදහස නෙමෙයි මෙයා කියන්නේ. මෙයා කියන්නේ වෙන අදහසක්, මං කියන්නේ තව අදහසක්. ඔබ තීරණය කරන සාලිමැද්දෙන් කාපට් එකක් දාන්න කියලා, අනිත් කෙනා තීරණය කරන නෑ කාපට්යක් දාන්න එපා කියලා. දැන් මොකෝ කරන්නේ දෙන්නත් එක්ක? මේ සුදු මිනිස්සු දෙන්නේ. දැන් ප්‍රශ්නයක්. මොකද කරන්නේ කියලා. එක්කෙනෙක් තීරණය කරන හවසට පන්සල් යන්න කියලා, අනිත් කෙනා තීරණය කරන පන්සල් යන්න බෑ කියලා. දැන් මොකෝ කරන්නේ? සුදු මිනිස්සු හරක් මරන්නේ නෑ, මිනිහ මරන්නේ නෑ. නමුත් දැන් ද්වන්ද සටන. මොකද මේ සුදු තීරණයක් සම්බන්ධයෙන්. එක්කෙනෙක් කියනවා අපි දානෙට යන්නේ නැතුව, අපි දවල් දාන්නට සම්බන්ධ වෙන්නේ නැතුව ගුරුහාමුදුරන්ගේ දේශනාවට වඩින් කියලා එක්කෙනෙක් කියනවා. අනිත් කෙනා කියනවා නෑ නෑ අපි දානෙටත් ගිහිල්ලා ගුරුහාමුදුරන්ගේ දේශනාවට යමු කියලා. ඒ තව කෙනෙක් ඒක කියනවා. දැන් මොකද කරන්නේ? ඔය ආපු නිගමන දෙක විසින් ඇන ගන්නවා හරක් දෙන්නෙක් වගේ. එහෙම කොහොමද එහෙම කියන්නේ? එයා කියන්නේ එහෙම කොහොමද එහෙම කියන්නේ කියලා. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක්. සුදු මිනිස්සු දැන් කෙලිම කිව්වනම් අපි හරක් මරමු කියලා, අනිත් කෙනාගෙන හරක් මරන්නේ නැහැ, පින් කරමු කියලා. එහෙම ඒවා එන්නේ නැහැ නේ ඔබට. ඔබට එන්නේ වෙන ප්‍රශ්න. ඔබට එන්නේ වෙන ප්‍රශ්න. එක වෙලාවකද කියනවා දරුවව ඉස්කෝලේට දාමු, තව ටිකක් උගන්වමු, පැවිදි කරන්න ඕනේ නැහැ දැම්ම කියලා. මොකද දැම්ම පැවිදි කරොත් එහෙම කරදරයි. මෙයා පොඩි වැඩි, අපි මෙයා තව ටිකක් හදලා මෙයා තව පොඩ්ඩක් උගන්වලා එක්සෑම් එකට තියලම පැවිදි කරමු. තවත් බනහන කෙනෙක් කියන එයත් බනහනවා. පැවිදි කරන එක හරි. මම ඔබ ජීවිතේ කතා කරනවා කියන්නේ පැවිදි කරන එක හරි හොඳයි. නමුත් දරුවට උගන්වමු කියන එක තමයි යාගේ නිගමනේ. දැන් ලොකු සාකච්ඡාවක් සංවාදයක් මෙතන. සමාජ තරහ වෙනවා. බනත් අහනවා. නමුත් තරහ වෙනවා. මේ ඔක්කොටම හේතුවක් තියෙනවා වින්දුනේ. ආන් ඒ හේතුව ඔබ හොඳට තේරුම් ගන්න ඔබට ඔබ නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි මේ ස්වාමීන් වහන්සේ ඔබට කරන්න යන උදව්ව. ඇයර්ලයිට් එක නාගන්න පුළුවන්. ඇහැරලා ඉන්නවා කියලා කියන්නේ ඇහැරිලා ඉන්න හැද්ද ගරන් ඉන්නවා කියන එක නෙමෙයි. අවධානයේ දීගෙන හිටියනම් හරි හරියටම. හරි. එතකොට දැන් ඇහැවේ මොකද්ද? ස්වාමී සතාගතයන් වහන්සේ ගත්ත තීරණයේද හරි? සාරිපුත්තයන් වහන්සේ ගත්ත තීරණයේද හරි? මොකද කියන්නේ? ශාසනයෙන් නොගැලපෙන භික්ෂුන් වහන්සේලා ශාසනය තියාගන්න එකද හරි? එහෙම නැත්තම් නොගලපෙන අය තියාගෙන ඉවල ඒගොල්ලෝ හදන එකද හරි ඇතුලේ තියාගෙන මොකක්ද හරි මොකක්ද හදන එක හරි නිර්වාදාන ගහරි නැද්ද ඒකට? ඉතින් සාරිපුත්තන් නම් නිර්වාදාන කියලා කිව්වේ. කාශ්‍යපයන් හරි නිර්වාදාන කියලා කිව්වනේ. මොකද්ද හරි? ඒක තමයි හඳුනන්නේ මාර ප්‍රශ්නේ නෙමෙයික නේද? මොකද්ද හරි? එංගුදිරි කාශ්‍යප මහ රහතන් වහන්සේ කියනවා නිර්වාදමමු කියලා. ඔතෙන්ද වඩිනවා කියලා කියන්නකෝ. අනුරුද්ධ හඳුරු උන්වහන්සේ කියනවා නෑ ස්වාමීනි අපි නිර්වාදම නැතුව උන්වහන්සේලා තව අවස්ථාවක් දීලා මුන්නහසලා හදන්න උත්සාහ කරමු කියලා උන්වහන්සේ කියනවා. දැන් මේ රහතන් වහන්සේ දෙන්නේ එකට එකතු වුණේ ඈ. දැන් සාරි මේ කාශ්‍යපයන් වහන්සේ කියන්නේ එක අදහසක්. අනුරුද්ධ මහ රහතන් වහන්සේ කියන්නේ තවත් අදහසක්. ඔය අදහස් දෙකේ මොකක්ද ඉනයිද? දෙන්නම හරි උන්වහන්සේලා දැන් ඔබ හිර වෙනවනේ. ඒකනේ. මොකද කාශ්‍යප අනුරුද්ධහමතුරු කියන්නේ නෑ නෑ ස්වාමිනී යවන්න එපා අපි හදාගමු කොහොම හරි කියලා. කවුද කරුණාවෙන් වැඩි? කවුද කරුණාවෙන් වැඩි? අනුරුද්ධහමතුරු කාශ්‍යපහමතුරු. ආවුදුනේ අපි අසරණ වෙනව නේද? කවුද කරුණාවෙන් වැඩි? අනුරුද්ධහමතුරු නේද? ඈ අනුරුද්ධහමතුරු කරුණාවෙන් වැඩි නේද? සමහර මෙහෙමත් කියන සමහරු නැල්ලු සමහර මෙහෙම පැත්තට අනුරුද්ධ හමුදුරු කරුණාවෙන් වැඩි කාශ්‍යප මහසාර කරුණාවෙන් වැඩි. දැන් උන්නහර දෙන්නත් ෆයිට් එකක් ඇයිද? ඇයි ෆයිට් එකක් නැත්තේ? දැන් මේ ඔබට කියන්න හදන්නේ පිළිදෙර හොඳයි නරකයි නිවනයි කියන්නේ තව එකක් කියලා. හොඳ කියන්නේ එකක් නරක කියන්නේ එකක් නිවන කියන්නේ තවත් එකක්. තීරණ කියන්නේ එකක් නිවන කියන්නේ තවත් එකක්. නිවනයි තීරණයි ඕයි ඔක්කොම පටල ගන්න එපා. රහතන් වහන්සේලා දෙනමක් නිසා නිවන පූර්ණේ කරලා ඉවරයි. නමුත් එක හා සමාන අදහස් පහළ වෙන්නේ නැහැ තේරුණාද? අනුරුද්ධහමඳුරු කියනවා තියාගමු කියලා. කාශ්‍යපයන් වහන්සේ කියනවා යවමු කියලා. දෙනම වහන්සේත් එක්ක ඕක පිළිබඳ සංවාදයක් යන්නේ නැද්ද? කොයිදින්ද මේ අහපු බණ? අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. කාශ්‍යපයන් වහන්සේ අනුරුද්ධ හාමුදුරන් වහන්සේ අතර සංවාදයක් යන්නේ නැද්ද දැන්? සංවාදයක් යන්නේ නැද්ද? විවාදයක් යන්නේ නැද්ද? විවාදයක් යන්නේ නැද්ද මේ? යන්නේ? විවාදයක් යන්නේ? ඒක අර අහන විදිහට කියන්නේ. විවාදයක් යන්නේ නෑ 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 යන්නේ යන්නේ. එහෙම නෙමෙයි. හරියට කියන්න. ඔබ තේරුම් අරන් කියන්න. විවාදයක් යන්නේ නැද්ද? විවාදයක් යනවා වින්නතුනේ. හිතරි දෙනවද? හිතරි දෙන්නේ නෑ. උන්නාන්සර දෙන්නත් එක උදේ ඉඳලා හවස වෙනකම් විවාදය යනවා. කාලෙ හිතරි දෙන්නේ. කාගේවත් හිතරි දෙන්නේ. හවස වෙනකම් විවාදේ. මොකක් සම්බන්ධයෙන්ද? අඩුපාඩු තියෙන භික්ෂුන් වහන්සේලා සාසනේ නිරපාහරිනවද? නැත්නම් උන්වහන්සේලා ඇතුලේ තියලා නිර්මාණය කරනවද? දැන් අනුරුද්ධ හාමුදුරුවෝ දෙනවා ඒකට උන්වහන්සේ කියනවා ඒකට තරක විතරක දීපවත් කරනවා. උන්වහන්සේ කියනවා ඉතින් ස්වාමීනි ඉතින් ස්වාමීනි දැන් මුන්නහන්සේලා එළියට යවුවට පස්සේ කවුද උන්වහන්සේට කල්යන මිත්‍රත්වය දෙන්නේ? කවුද උන්වහන්සේ බලාගන්නේ? උන්වහන්සේගේ ජීවිතේ විනාශ කරන්න ස්වාමීනි. අපි උන්වහන්සේ ඇතුළේ තියාගන්න එක නිවැරදි කරන්න ඕනේ. කාශ්‍යපයන් වහන්සේ කියනවා අනුරුද්ධ හඳුනනේ. අමු අඹ ගොඩ මැද්දට ඉදිච්ච අඹ ගෙඩියක් දැම්මට පස්සේ ඔක්කොම අඹ මොන වෙනවද? ඉදෙන්න ගන්නවා. කුණු වෙන්න ගන්නවා. මේ වගේ වැරදි කරන හාමුදුරුවෝ හොඳ භික්ෂුන් වහන්සේලා මැද හිටියට පස්සේ උන්වහන්සේලා ආගන්තුක භික්ෂුන් වහන්සේලා නිසා තාම හොඳට මග වැඩිච්ච හාමුදුරුවෝ නෙමෙයි නිසා අර වැරදි උන්වහන්සේලාත් පුරුදු වෙනවා. එතකොට උන්වහන්සේගේ නිවනට හානි වෙනවා. ඒ නිසා අපි යවමු කියලා කාශ්‍යපයන් වහන්සේ තර්කයක් දෙනවා. අනුරුද්ධ හාමුදුරුවෝ ආයිසරයක් වෙන තර්කයක් දෙනවා. ඒ වුණාට ස්වාමීනි අපි නේද පින් අද්දන මැෂින්. ගෙදර ගියාට පස්සේ උන්වහන්සේගේ අම්මට පුළුවන් ද අපි දෙන දේ රැකවරණය දෙන්න? අපි ගාව නෙමෙයිද තියාගන්න ඕනේ උන්වහන්සේ? මොකද කියන්නේ දෙන්නම හොඳ මීටර. දැන් පින්වතුනි ලොකු සංවාදයක් යනවා මෙතෙන්ට. ඔතෙන්ට වඩිනවා බුදුහාමුදුරුවෝ. ඇහෙලි වෙලා උන්වහන්සේ නිගමනයක් දෙනවා. ඒක දෙන්නම දෙනම වහන්සේ පිළිගන්නවද නැද්ද? හා හරි. දැන් ওই සංවාදේ සම්පූර්ණයෙන් කම්ප්ලීට් වුනේ නැහැ කියමුකෝ. හරි නිගමනයකට දෙනම ආවේ නැහැ. හැබැයි දෙන්නටම කේන්ද්‍ර කියලා දින්නේ දැන්. තත්ත්ව පලාගෙන දින්නේ. එහෙම නැහැ. උන්නහර දෙන්න බොහොම ප්‍රසාසිතින් බොහොම සංවාදයේ ලස්සනට කරගෙන යනවා. ඔතෙන්ට එනවා බුදු පියාණන් වහන්සේ. දැන් මේ කියන ඔක්කොම අහගෙන ඉන්න හොඳේ. නැත්තම් මගදී වෙන මොකක් හරි තේරිලා තියෙන්නේ. ඔතෙන් බුදුහාමුදුරුවෝ වඩිනවා. උන්වහන්සේ වැඩලා කියනවා වැරදි කරන භික්ෂුන් වහන්සේලාව යවන්න කියලා. ඔය තීරණය දෙනම වහන්සේම හිතනවා පිළිගන්නවද නැද්ද? දැන් එතකොට ඔය තීරණේ කාසපෙන් වහන්සේ දුන්නානේ නේද? උන්වහන්සේ දීපේකම නේද බුදුහාමුදුරුවෝ ආයේ දුන්නේ. හැබැයි අනුරුද්ධහාමුදුරුවෝ කියපේක නෙමෙයි කියන්නේ. එතකොට අනුරුද්ධහාමුදුරුවෝ ඉරිසියාටපත් වෙනවා නේද? පස්සේ බලා ගන්න කියනවා. එහෙම කියන්නේ නැහැ. කිසනමා පිළිගන්නවා. හැබැයි පිළිගත්තට බුදුහාමුදුරුවෝ කියපු තීරණේ හරි කියලා පිළිගනි. නමුත් හරි කියලා අවබෝධයිද අනුරුද්ධහාමුදුරන්ට? නෑ කිය. හරි කියලා දැන් ඔබට මෙහෙම වෙලා නැද්ද? ගුරු ස්වාමීන් වහන්සේ සමහර දෙයක් ඔබට කියද්දි ඔබ ඒක පිළිගන්නවා. නමුත් ඔබට වැටහිලා නෑ. ඔබ පිළිගන්නවා ගුරු හාමුදුරුවෝ ගැන තියෙන මොකක් නිසාද? ගරුත්වේ නිසා සහ උන්වහන්සේ මට වඩා දේවල් දන්නවා ඇති. දන්නවා. ඒ නිසා උන්වහන්සේ කියන දේ නිවැරදි කියලා ඔබ පිළිගන්නවා. පිළිගත්තට පිළිගත්තෙම නෑ. හිත ඇතුලේ පොඩි කොස්සක් තියෙනවා. කොස්සත් එක්ක ඔබ දුක් විඳිනවා. සාරිපුත් මේ කවුද අපේ අනුරුද්ධහාමුදුරුවෝ කියපු දෙයට විරුද්ධ එකක් තමයි දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ. අනුරුද්ධහාමුදුරුවන් හිතේ කොස්සක් නැද්ද? හරි අමාරු වැඩක් මේකනේ. අනුරුද්ධහාමුදුරුවන් හිතේ කොස්සක් නැද්ද? කොස්සක් තියෙනවා. ඔබගේ වගේ කොස්සක් නෙමෙයි තියෙන්නේ. කොස්සක් තියෙනවා. අපි කියන්නේ කොස්සක් කියලා කියන්නේ ඒ කියපු දේ හරියටම ක්ලික් වුන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවනේ දේශනා කරේ. ඒ නිසා ඒක හරි වෙන්නේ නැති කියලා පිළිගන්නවා. නමුත් හරි කියලා තාම ඔප්පුනේ නැහැ. පිළිගන්නේ හරි කියලා ඔප්පුනේ නැති දේවල් ඔබගේ හිතේ තිබුණොත් ඔබ ඒකත් එක්ක ගැටෙනවා. ඒ කියන්නේ ඔබ ඒක කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. නමුත් අරිහතුන් වහන්සේ නමක් කියලා කියන්නේ ඒ උන්වහන්සේට එහෙම දේවල් වෙන්න පුළුවන්. පිළිගන්නේ එහෙම එකක් වුණොත් අනුරුද්ධහාමුදුරුවෝ අහන ප්‍රශ්නය බුදුහාමුදුරුවන්ගේ මොකද්ද? ස්වාමීනි ඔබ වහන්සේ කියන දේ නිවැරදි ඇති මම ඒක ඒකාන්තයෙන් පිළිගන්නවා ස්වාමීනි. නමුත් ඔබ වහන්සේට පුළුවන් ද කරුණාවෙන් මට කියලා දෙන්න ඇයි ඔබ වහන්සේ ඒ තීරණය ගත්තේ කියලා. ආන්න ඒක කිව්වට පස්සේ බුදුහාමුදුරු මොකද කරන්නේ? අනුරුද්ධ හාමුදුරුවන් වහන්සේගේ හිතේ නැති දෘෂ්ටි කීපයක් කියනවා. කිව්වට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේ හිතේ මේ වෙනකොට දෘෂ්ටි 10ක් තිබ්බනම් ওই නිගමනය ගන්න අර දෘෂ්ටි දෙක දුන්නට පස්සේ දැන් දෘෂ්ටි කීයද? 12යි. ඒ දෘෂ්ටි 12 ආර ප්‍රොසෙස් වෙලා උන්වහන්සේ එකපාරටම කියනවා එළියට වඩම්මනේ හරි ස්වාමීනි කියලා. එතනින් එහාට ඔය කාරණාව ආයිසරයක් උන්වහන්සේට ඔය ප්‍රශ්නේ ආයි ආවොත් උන්වහන්සේ ගන්න නිගමනය මොකද්ද? එළියට යමු කියලා. දැන් පිටුනේ මෙතන සංවාදිකුත් වුණා. තර්ක විතර්කයකුත් සිද්ධ වුණා. එකම දෙයක් විතරක් උන්නේ ඔය තුන්නම අතරම. මොකද්ද ඒ? ඈ? මොකද්ද උන්නේ නැත්තේ? එකම එක දෙයක් උන්නේ නැත්තේ. මොකද්ද? දුක ඉපදින එක සිද්ධ වුණේ නෑ. උදේ ඉඳලා හවස වෙනකම් විවාද කර කර හිටියත් සාරිපුත්තයන් වහන්සේගේ අනුරුද්ධහාමුදුරුවන්ගේ හිත රිදුන් නෑ පින්තුනි. ඔබට කොච්චරලා සංවාදයක් කරන්න පුළුවන්? අද මකුණු දැල් කඩනවද? මහත්යෙන් අහනවා. මේ ඔයි. ආ දැන් එහෙම කියන්නේ නෑනේ. දැන් මොකක්ද දැන් කියන්නේ? අනේ අද හවසට මකුන් දැල් කඩමුද? බෑ බෑ මට වෙන වැඩක් තියෙන කරන්න. ඔන්න පටන් ගත්ත වැඩි. ඒ වුණාට ඉතින් ඔයා දැන් ඔයා හැමදාම ගෙදර නැන්නේ දැන්. අපි අද විතරනේ ගෙදර ඉන්නේ. මම බොරු කකුල් ගැට ගහන මකුන් දැල් කඩන්නද? ඔයාටනේ පුළුවන් මේක කරන්න. මේක පොඩ්ඩක් මට උදව් කරන්න. ඔව් ඉතින් ගෙදර ඉන්න දවසේ තමයි මම වැඩ කරන්නේ. මම වෙන කවද්ද මගේ වැඩ ටික කරගන්නේ? එහෙනම් ඔය ඔෆිස් එකේ වැඩ කරලා දෙනවද මට? දැන් මොකදන්නේ? දැන් ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? උදේන හවසන විවාද කරන්න පුළුවන් දෙන්නේ මොන පිස්සුද? විවාද දෙකයි කියන්නේ. එහෙනම් මොකෝ කරන්නේ? තුන්වෙනි තීරණේ ගන්නවා කියලා මම නෝන මොකද්ද? එහෙනම් ඔහේගේ වැඩ ටික ඔහේ ඔක්කොම කරගන්නවා. මම මකුන්න කල්ලතම ඇදලිකයි. මහත්තයා මොකද්ද ගන්න තීරණේ? ඒක තමයි මනුස්සයම මුලින්ම කිව්වේ. ඉනි කඩා ගන්නවා මකුන්දට. මහත්තයා මහත්තයාගේ වැඩේ කරනවා යකා වෙහිලා. නෝන නෝනගේ වැඩේ කරනවා යකා වෙහිලා. දෙන්නටම යකා වෙහිලා ඉන්නේ. කිසිම විවාදයක් කරගන්න විදිහක් නැහැ. කිසිම දෙයක් තීරණය කරගන්න විදිහක් නැහැ. මොකද පිංගුතුනි හිතට වෙඩි තියනවා වගේ. මේකෙන් ගන්න නිගමනයේට වෙනස් විදිහේ නිගමනයක් කොහෙන් හරි එනවනම් කෙලින්ම අර ඊයංගුලියක් ගිල්ලා වගේ මේක ඩොක් ගාලා හිර වෙනවා. මොකද මේ කියන එක මේකට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධයි. ඒව දරන්න බෑ. මම මේ ඔබට අර උදාහරණ දුන්නේ පිංගුතුනි ඔබ ඕකෙදි කරන්න ඕනේ හැමෝම කියන එකට එකඟ වෙන එකවත් එකඟ නොවී ඉන්න එකවත් ওই දෙකෙන් එකක්වත් නෙමෙයි. ඔබ නිවනටයි යන්න ඕනේ ඔකෙන් දොර අරගෙන. නිවන කියලා කියන්නේ බින්දුනේ වෙනමම concept එකක්. ඒකයි කියන්නේ. දැන් කෙනෙක්ගේ ඔබට අඩුපාඩුවක් පේනවා. කෙනෙක්ගේ ඔබට ගුණයක් පේනවා. මොකද හරි. එකක් නිවන් දකින්න සුදුසුයි. අනිත් එක නිවන නෙමෙයි. නිවන් දකින්න සුදුසු මොකද්ද කියලා ඔය ප්‍රශ්නේ අහුවොත් ඔබ මොකද්ද කියන්නේ? ගුණ පේන එකද හොඳ වැඩිපුර නුගුණ පේන එකද හොඳ නිවන් දකින්න? නිවන් දකින්න සුදුසු ඒක. නිවන් දකින්න ඕකෙ මොකද වෙන්නේ? ගුණ පේන එකද නුගුණ පේන එකද? ඈ නේද? නිවන් දැකීම උදෙසා නම් ඔය දෙකෙන් මොකද පේන්නේ? ඔය දෙකෙන් මොක පෙවුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද නිවන කියලා කියන්නේ ඔය දෙක එකක් නෙමෙයි. ගුණ කියන එකට ඇලෙන එකක් නෙමෙයි නිවන. නුගුණ කියන එකට ගැටෙන එකක් නෙමෙයි නිවන. ගුණය හෝ නුගුණය හෝ කියන දෙකම උපේක්ෂාවට ලක් කරන එකයි නිවන කියලා කිව්වේ. ඒ කියන්නේ ගුණය කියලා කියන්නේ ලෝක ධර්මතාවය. ඒක මෙන්න මෙහෙමයි උපදින්නේ. නුගුණය කියලා කියන්නේ ලෝක ධර්මතාවය. ඒක මෙන්න මෙහෙමයි උපදින්නේ. කේලිවර්ලා ගුණය උපදින්න හේතු ටික දැක්කට පස්සේ ගුණය අනිත්‍ය ලෙස පේන්න ගන්නවා. අන්න නිවනට ඇතුල් වෙනවා. නුගුණය කියන එක උපදින්න හේතු ටික දැකලා නුගුණේ කියන එක හේතුක ඵලයක් විදිහට දකින්න ගන්නවා. අන්න නිවනට ඇතුල් වෙනවා. ඔන්න එතනින් දොරට දෙකක් අරනවා. එතනින් පුළුවන් නිවනට යන්න. එතකම් පුළුවන් සුදු ගතිය පිටලා ඉන්න. දැන් මේක මම මේ දේවල් මේ කියන්නේ මොකුන් නිසා නේ? ඔබ මේ දැන් ඔබ සුදු මිනිස්සු දැන් මේ නිවන කියන එකට මේ try කරන්නේ. හිත සියිරසියන් නිවා ගන්නනේ. ඒකට උදව් වෙනවා තමයි මේ කතා කරන්නේ. හරි. දැන් අපි කොහෙද හිටියේ? වාද විවාද නේද හිටියේ? ආ දැන් ඔබ කොහොමද හරියාකාරව විවාදයක් කරන්නේ? කොහොමද ගිනි ගන්න නැතුව විවාදයක් කරන්නේ? මේක බොරුවට කළ වැඩක් නෑ. දැන් කෙනෙක් ඉන්නවා අකමැත්තෙන් කැමති වෙනවා. ඒ කියන්නේ එක්කෝ ඒ මනුස්සයට බය නිසා. එහෙම නැත්නම් ඒ මනුස්සයා තමන්ව දාලයයි කියන නිසා. එහෙම නැත්නම් ඒ මනුස්සයා දරුවා අතහැලා දායි කියන නිසා. එහෙම නැත්නම් ඒ මනුස්සයා තමන්ව රැක බලා ගන්න එකක් නැහැ. ඒ නිසා කියලා විවිධ හේතු ටිකක් දාගෙන බොරුවට හිත ඇතුලෙන් ඒ තීරණයට එකඟ වෙලා වගේ ඉන්නවා දුක් විඳ විඳ. නමුත් එකඟ නැහැ. එකඟ වෙලා වගේ ඉන්නවා. නමුත් එකඟ නැහැ. මේ ස්වාමීන් වහන්සේ මේ කියන්න උත්සාහ කරන්නේ එකඟ වෙන්න කියලාද එකඟ නොවි ඉන්න කියලාද මේ කියන්න හදන්නේ? ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි. ඔය දෙක එකක්ක් ගැන නෙමෙයි මේ කියන්න හදන්නේ බිඟුතු. ඒ නිසා තමයි කිව්වේ සාරිපුත්තන් වහන්සේයි අනුරුද්ධහාමුදුරුවෝ අතර කිය සංවාදෙදී අනුරුද්ධහාමුදුරුවෝ එකඟ වෙන්නේ නැහැ. සාරිපුත්තන් වහන්සේ එකඟයි. දැක්කනේ. එහෙනම් එකඟ වීම හෝ එකඟ නොවීම කියන එක මේකට අදාළ කරන්නේ නෙමෙයි බිඟුතු. මෙතෙන්ට අදාළ කාරණාව තමයි තීරණයක් නිගමනයක් කියලා කියන්නේ මොකද්ද කියලා ප්‍රඥාවෙන් වටහා ගන්න එක. ඔන්න ඔතන තමයි නිවන තියෙන්නේ. නිගමනයක් කියලා කියන්නේ මොකද්ද කියලා ප්‍රඥාවෙන් තේරුම් ගන්න. මතකද ඔබට ගුරුහාමුදුරුවෝ ඉස්සර කිව්වා හැමදෙස්සෙම ගුරුවරයාට ඉඩ තියන්න කියලා. මතකද එහෙම එකක් කිව්වා? ඇයි උන්වහන්සේ ඒක කිව්වේ ඔය? ඔබට මතකද මේක කිව්වා? හැමතිස්සම නිගමනයක් ගන්න කියලා ගුරුවරයාට ඉඩ තියලා. ඒ කිව්වේ. ඒ කියන්නේ ඒ තීරණේ ඕන වෙලාවක මොකක් කරගන්න පුළුවන් කියලාද කරන්න කියන්නේ. ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදිහට නිර්ණයක් ගන්න කියලා ගුරුහාමුදුරුවෝ කිව්වේ. පිළිතුර ඔය කියන එක ඇතුලේ තියෙන බොහොම හරවත් කාරණාවක්. යමක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් තත්වයට පත් කරගන්න පුළුවන් තීරණයක් වගේ දෙයක් විශේෂයෙන් ඕන වෙලාවකට ඒකට එන දෘෂ්ටියකට අනුව ඒ තීරණේ වෙනස් කර ගැනීම හැකියාවක් මේ හිතට ගන්න නම් තීරණය කියන එක හේතුන්ගේ ඵලයක් විදිහට උපදින එකක් කියලා මේ හිතට මොන වෙලා තියෙනවද? ඒක අවබෝධ වෙලා තියෙන්න ඕනේ. මේක දෙන්නේ සාරිපුත්තන් වහන්සේ කියලා කියන්නේ මේ කාශ්‍යපයන් වහන්සේ කියලා කියන්නේ ඕක පූර්ණ වශයෙන්ම අවබෝධ කරගත්ත උත්මයේ. ඒ නිසා තමයි උන්වහන්සේ තර්ක කරන්නේ. ඒ තර්ක කරන්නේ උන්වහන්සේ මොකක් කරගන්නද? උන්වහන්සේගේ මේ හිතන උපදින මේ නිගමනයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට අදාළ දෘෂ්ටියක් මොකක් හරි එන්න එපා ඇතුළට. ඒකට ඉඩ ප්‍රස්තාව හදලා දෙලා බොහොම විවෘතව විවාද කරගෙන යනවා. උන්වහන්සේ කියන්නේ ස්වාමීනි මට වැටහෙන විදිහට මෙන්න මෙහෙමයි අපි කරන්න ඕනේ. ස්වාමීනි ඒත් ඔබ වහන්සේ කියන එක මට වැටහෙන්නේ නැහැ. අපි මෙන්න මෙහෙම නෙමෙයි දෝක කරන්න ඕනේ. පිඟුතුනි මේ කියන්නේ රහතන් වහන්සේලා නෙමෙයි මේ අපි ආරයන් වැඩ ඉන්න හාමුදුරුවෝ. අරිදුන් වහන්සේලා වෙන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේලා ඉන්නේ හැමෝම. අරිදුන් වහන්සේලා දින්නවත් දන්නේ නැහැ. උන්වහන්සේලා පිඟුතුනි දේවල් සම්බන්ධයෙන් නිගම තීන්දු තීරණ ගන්න ආරාමේ. ඒ තීන්දු තීරණ ගන්න ඕන විදිහට. ඒ නිසා තමයි අපේ ආරාමේ මෙච්චර සාර්ථක. මේ මොකද මේ තීන්දු තීරණ බොහෝ දේවල් ගන්න පිණිසුරි දහමත් එක්ක. ඒ නිසා උන්වහන්සේලා දන්නවා තීන්දුවක් කියලා කියන්නේ මොකද්ද කියලා. මේ හිතේ තීරණයක් උපදිනවා කියලා කියන්නේ මොකද්ද කියලා. මේ හිතට යමක් වැටහෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඒ කියන්නේ ඒක තනිකරම හේතුන්ගේ ඵලයක් කියලා දන්නවා. ඒ කියන්නේ මේ හිතේ පිණිසුනි යම් තීරණයක් උපදිනවා නම් ඒ තීරණේ උපදින්නේ මේ වෙනකොට හිතේ තියෙන දෘෂ්ටි සහ මේ වෙනකොට හිතේ තියෙන මතක කියන ඔක්කොම ප්‍රොසෙස් වෙලා තමයි ওই නිගමනයේ කියන එක හිතේ උපදින්නේ. ඒක ඔබ උපද්දව ගන්නවා නෙමෙයි. අදාළ අරමුණ ආවට පස්සේ පින්තුනි දෘෂ්ටි සහ මතක කියන ඒවා සක්‍රිය වෙන්න ගන්නවා ඇතුලේ. සක්‍රිය වෙලා ඒ ඔක්කොම ඇක්සස් කරලා යම් තීන්දුවක් ස්වභාවිකව උපදිනවා ඇතුලේ. ඒක ඔබ උපද්දව ගන්න එකක් නෙමෙයි. හැබැයි අපි හිතමු මෙහෙම යමක් ගැන අහන ප්‍රශ්නයකට නැත්නම් යමක් පිළිබඳ ඔබ තීරණයක් ගන්න දිද්දී ඒ කාරණාවට අදාළව ගැළපෙන දෘෂ්ටි ඔබ අහලා තියෙනව නේද බිමුතුනි? හේතුම් පටිච්ච සම්භූතං කියලා. පටිච්ච සමුප්පාද කියලා අහලා තියෙනව නේද? මොකද්ද පටිච්ච සමුප්පාද කියලා කියන්නේ? සමුප්පාදේ වෙන්නේ කොහොමද? ගැළපිලා බැඳිලායි සමුප්පාදේ වෙන්නේ. කොහොමද සමුප්පාද වෙන්නේ? ගැළපිලායි බැඳෙන්නේ. ඒක කවුද කරන්නේ? කවුරු හරි කරනවද එහෙම එක? කවුරුවත් කරනව නෙමෙයි පින්තුනේ. ගැළපිලා බැඳෙනවා ඊට ගැළපෙන දෙයක් උපදිනවා. එච්චරයි වෙන්නේ. එතකොට යම් අරමුණක් ඔය හිතට ආවට පස්සේ ඒකට අදාළව අන්න ගැළපීම පින්තුනේ. දැන් මෙතන ලිඳක් හාරමුද කිව්වට පස්සේ රොකට් එකක් හදන විදිය ගැන කතා කරන්නේ නැහැ කවුරුවක්වත්. ඇයි ඒ? ඒ අහන ප්‍රශ්නෙට ගැළපෙන එකක් නෙමෙයි ඒක. නේද? කවුරු බයින් එවතු මේ ගහට නගින්න කොහොමද කියලා. ඒක කියයිද මේ ගෑස් ලිපේ 3 වෙනි කට්ටට ගින්න දියන්න කියලා. මොකක්? එහෙම වෙන්නේ නැහැ. අරක හැවුවොත් මොකද වෙන්නේ? ඒකට අදාළ දත්ත තමයි ඔටෝ මොනවද වෙන්නේ? ඔටෝමැටිකලි මේ හිතට එන්නේ. ඒ දත්ත ටික එනවා. ඒ වගේම තමයි ඊට අදාළ දෘෂ්ටි ටික එනවටත් ගාලා. දෘෂ්ටි කියලා කියන්නේ මොනවද? ලෝකෙන් ආපු තීරණ. ඒවට තමයි දෘෂ්ටි කියලා කියන්නේ. දෘෂ්ටි කියන එක තේරෙනව නේද? හා ඒකත් කියන්නේ. එතකොට අන්නේ දෘෂ්ටි, ඒ කියන්නේ මේ ආපු අරමුණට නැත්නම් මේ ආපු තොරතුරට අදාළ දෘෂ්ටි සහ අදාළ මතක සහ මොන හරි ඒකට අදාළ දේවල් ටිකක් තියෙනවා. ඔන්න ඒ ඔක්කොම සක්‍රිය වෙලා ඒක ප්‍රතිඵලයක් විදිහට නිගමනයක් හිතේ උපදිනවා. කවුද ඉපැද්දුවේ? එහෙම කෙනෙක් නැහැ පින්තුනි. නිගමනයක් හිතේ උපදිනවා. පින්තුනි ඔන්න ඕක පිළිබඳ හොඳ අවබෝධයක් මේ හිතේ තියෙනවා නම් මේ හිතේ උපදින කිසිම නිගමනයක් මොනකරණයට ලක් වෙන්නේ නැද්ද? මොනකරණයට ලක් වෙන්නේ නැද්ද? අභිසංකරණයට ලක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මමකරණයට ලක් වෙන්නේ නැහැ. නමුත් ඒක එහෙම එකක් නෙමෙයි කියලා දරන් ඉන්න හැමදෙස්සෙම මොකද වෙන්නේ? ඔන්න ඔය නිගමන කියන එක නැත්නම් විඥාන කියන එක මේ වැටෙනවා වගේ කියන කොටස මමකරණයට ලක් වෙනවා. විඥානං විඥාන්නත්තාය සංකතං අභිසංකරොන්ති इति කියන தത്വයට පත් වෙනවා. ඒ தത്വයට පත් වුණාට පස්සේ බින්දුනි දැන් තියෙන දුක් විඳින්න. මොකද නිගමනයක් උපදිනකොටම ඒක මමකරණයට ලක් වෙනවා. ලක් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ නිගමනේ දැන් කාගේද? ඒ නිගමනේ මගේ නොහොත් ඒ නිගමනේ මම. නිගමනේ මම වෙනවා, මම නිගමනේ වෙනවා, නිගමනේ මගේ වෙනවා, මගේ නිගමනේ වෙනවා. දැන් ඉවරයි. දැන් ওই නිගමනයට විරුද්ධව මොකක් හරි ආපු ගමන් මොකද වෙන්නේ? පුදුම විදිහට ගැටෙනවා පින්වතුනි. ඔබ කොච්චර උත්සාහ කරත් ඒක එහෙම වෙනවා. ඒක කියන්නේ නිවන කියන එක පින්වතුනි සාක්ෂාත් කරොත් හරියටම වැඩේ කරනවා. එහෙම නැත්නම් ඔබ නොගැටි ඉන්න හැදුවා කියලා නොගැටි ඉන්න බෑ. ඔබ එහෙම කරන්නත් එපා. ඒක මම මෝඩ වැඩක්. මම ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඉන්නවල. මම ගැටෙන්නේ නැතුව ඉන්නවා. පුළුවන්ද කරන්න? සමහර අය එහෙමත් කියන බිරි මේ බණහන් මුල් කාලේ මම ගිය දේවල් වලට ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඇයි ගැටුණු පව සිද්ධ වෙනවා? කොහොමද ගැටෙන්නේ නැතුව ඉන්නේ මේ? ඒක කරන්න පුළුවන් එකක් නෙමෙයි ඔය කරන්නේ. ඔය කරන්නේ ආයි මොකද්ද? මේ අනිත්‍ය ලෝකේ නිත්‍ය කරන යන ආයිසරය. ඒව කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ගැටෙන්නේ නැතුව ඉන්න බෑ. ගැටෙන්න හේතුවක් තියෙනවනම් අන්න ඒක නිරෝධ කරන්න ඕනේ. දැන් මේ කීයක වැටුණාද? දැන් කොහොමද මේක අපි ප්‍රශ්න විසඳගන්නේ? මේ හිතේ නිගමනයක් කොහොමද උපදින්නේ වෙනතුනි? හේතුම් පටිච්ච සම්භූතං නේද? ඒ කියන්නේ පටිච්ච සමුප්පාද ක්‍රමවේදය තමයි ඔතෙන්ටත් අහිති වෙන්නේ. පිටුතුමි ඔබ නිතර දැවෙන ප්‍රශ්නකට මේ උත්තරය දෙන්නේ. දැන් ඔබ කෑමයි බීමයි ශරීරේ කාමයේ දැන් ඔබ ඕ මේක දැන් විසඳගන්න යම් ප්‍රමාණයක් දන්නව ඇතිනේ. නමුත් මේවා නිසා අධික ලෙස පීඩාවටපත් වෙනවා. මොකද හැමතිස්සෙම මේ හිතේ වේගෙම උපදිනවා නිගමන කියන ඒවා. ශනිකව තීරණය වෙනවා හැමතිස්සෙම. පිඟුදී පුංචි දේවල්. කෙනෙක් කියනවා මේ කෝපේ මේ කුඩින් තියන්න කියලා. කෙනෙක් කියනවා මේ කෝපේ ඔතනින් තියන එක නෙමෙයි මෙතනින් තියන එක නේ හොඳ. පිඟුදී ඒ විවාදේ අරගෙන යන්න බෑ පෑ. උපරිම තප්පර ගානක් විවාදේ අරයි යන්නේ. මොකද දන්නවද? අර එන නිගමනේ ටක් ගාලා මොන කරණයට ලක් වෙනවද? අපි මම කරණයට ලක් වෙනවා. මම කරන්නේ ලක් වෙච්ච ගමන් එතනින් එහාට මරා ගන්නවා. මොකද අර හිතට අධික පීඩාවක් එනවා. මේකද අරක කියනකොටම. මොකද ඔබට හොඳටම තේරෙනවා මේ බිත්ති දරදෙල්ල මෙතන එල්ලන එක තමයි හොඳ කියලා. නමුත් අර මිනිස්සයා කියන මොකද්ද? ඔතන එල්ලන එක නෙමෙයි හොඳ. ඔක මෙන්න මෙතන එල්ලන එකයි හොඳයි කියලා. දැන් පිටින් ඕක ගැන විවාද කරන්න බෑ දෙන්නටම. ඒ කියන්නේ අදහස් හුවමාරු කරගන්න බෑ. ඇයි? මේ අදහසට විරුද්ධව අදහසක් ආපු ගමන් හිත පුදුම විදිහට මොන වෙනවද? පීඩාවට ලක් වෙනවා. ඒ පීඩාව නිසා මොකද කියන්නේ? දොස් කියනවා. බයිනවා. තරහ වෙනවා. ඔන්න ඔහොම දේවල් කරනවා. දැන් මේ හැමෝටම එකතු වෙලා මේ හෝල් එකේ තින්ත ගන්න කිව්වොත් එහෙම. දැන් හිත මේ හැමෝටම එකතු වෙලා මේක ඩෙකොරේෂන් කරන්න කිව්වොත් මේ හෝල් එක ඩෙකොරේෂන් කරයිද? හැමෝටම එකතු වෙලා ගෙවල් වලින් මල් අරගෙන ඇවිල්ලා මේ හෝල් එක ඩෙකොරේෂන් කරන්න කියලා කිව්වොත් එහෙම මොකක් වෙලා තියෙද හවසෙද්දී? ඈ මොකක් වෙලා තියෙද? ඇයි දැන් මෙතන 200ක් විතර ඉන්නවනේ 200 300? කිව්වොත් එහෙම මේක ඩෙකොරේෂන් කරන්න කියලා දැන් කට්ටිය එක් කට්ටිය වද මල් අරන් එනවා, අනෙක් කට්ටිය කහ මල් අරන් එනවා. කහ මල් අරන් එනකොටම අරන් එන්නේ කොහොමද අරන් එන්නේ? කහ මල් තියලා මේක කහ දිවි ලෝකයක් වගේ මං කරනවා කියලා තමයි එන්නේ කහ මල් ටිකත් අරගෙන. දැන් කහමල් ගොයිය ටික එක පැත්තකට එකතු වෙනවා. රතු පාට වදමල් අරන් ආපු ගොයිය ටික තව පැත්තකට එකතු වෙනවා. ඊට පස්සේ තව පිරිසක් නෙළුම් මල් අරගෙන එනවා. නෙළුම් මල් වලින් සරසන්න ඕනේ කියලා. ඒගොල්ලෝ තව පැත්තකට යනවා. ඊට පස්සේ තව කට්ටියක් එහෙම නෙමෙයි නෙළුම් මල් වදමල් කහමල් නෙමෙයි මේක පිච්ච මල් අතුරන්න ඕනේ. දැන් පිච්ච මල් ගොයිය ටික තව පැත්තකට එනවා. මේ ගොයිය කියන්නේ කෙනෙක්ද? ඇයි? ඇයි ඒ ගොයිය කියන්නේ? ඔබ දුක් විඳින නිසා කියන්නේ. තව පිරිසක් අරගෙන එනවා. ඒව නෙමෙයි හරියන්නේ. මේක කොලා කෙල්ලමු. මෙහෙත් කොලා එල්ලමු. විසාදින්නත් එක්ක. කියලා එයා එහෙම ඩෙකොරේෂන් කරන්න ඉස්සන් එනවා.
තව කෙනෙක් වේලිච්ච ගහක් කපාගෙන ඒක අරගෙන එනවා. ඔය මොනවා කර කරලා හරියන්නේ නැහැ. මේක තමයි අලුත්ම ඩිසයින් එක. මේක තමයි කරන්න ඕන කියලා එයා ගස් එල්ලන වටින්න. තව කෙනෙක් ඔය ඔක්කොම හරියන්නේ ඕවා හරියන්නේ මේක ලයිට්නින් කරනවා. මේක ලයිට් කරනවා පුළුවන් තරම්. මේ කහ ලයිට් රතු ලයිට් දාලා එහෙම කරනවා. එක්කෙනෙක්ගෙන කහ ලයිට් රතු ලයිට් මේක ගහන කහ ලයිට් දාන. පින්වතුනි 300 මෙතන එකතු වෙලා ඩෙකරේෂන් කරන්න දුන්නොත් එහෙම. ඇත්තම බිල්ඩින් එක ඩෙකරේෂන් වෙනවා මේක සම්බෝල වෙලා. 300ක් එකට එකතු වෙලා තීරණය කරන්නේ කොහෙද පින්වතුනි? දෙන්නෙක්වත් එකතු වෙලා gedara තීරණයක් කරගන්න බැරුව. ඈ සිංගල අවුරුද්දට ගාන්නේ නිල් පාටද කොළ පාටද? දැන් බලන්න. බිත්ති ගන්නේ නිල්ද කොළද? කවුද? මම ප්‍රශ්නයක් අහන්න. සිංගල අවුරුද්දට බිත්ති ගන්නේ කොළ පාද නිල් පාදද? මහත්තයා කියන නිල් පාට ගාම කියලා, නෝනා කියන කොළ පාට ගාම කියලා. අන්තිමට කොහොම හරි දෙන්නත් එක කොහොම හරි වෙලා බිත්ති ගාව කියමු කොළ පාට. ගෙදර චන්ඩියා කවුද? කඩින් ප්‍රශ්නයක්. ඒ මොකද මගේ නෝනා කිව්ව මොන පාට ගාම කියලාද? කොළ පාට ගාම කියලා. මහත්තයා කිව්ව නිල් පාට ගාම කියලා. පැය හතරක් අවසානයේදී ගෙදර ගෑවිලා තිනවා ඈ කොළ පාට. කවුද චන්ඩියා? ආනේ ප්‍රශ්නය. කවුද චන්ඩියා ගෙදර කවුද බලවතා? නෝනා බලවතා. ඒ කියන්නේ කොළ පාට ගෑවේ බයි. කොළපාට ගාලා කොළපාට ගානව නොදකින් විතර කීවි. කොළපාට ගානව බය. ඒ අතර ඇහුවොත් එහෙම නෝනන්නේ දැන් චන්දියා කොළපාට ලස්සනයි නේද කියලා මහත්තයන් ඇහුවොත් මේ මහත්තයා මොකද කියන්නේ? ලස්සනයි නේන්න. පුදුම ලස්සනම් මේ. ඔය බොරු කියන්නේ. ඔය බොරු කියන්නේ. මහත්තයරන නිල් පාට ගන්න. බලවතා නිසා බය නිසා කියන හොඳයි කියලා. ඒ වගේ දේවල් ඕන තරම් කරන්න ඇති. කඩේකට යනවා. ගිහිල්ලවල අහන මොනවද කන්නේ? පොඩි එකා කියනවා කොත්තු කමු කියලා. මහත්තයා කියනවා ඉන්දියාප්ප කමු කියලා. නෝනා කියනවා ෆයිට් ඩ්‍රෙස් කමු කියලා. ආච්චි කියනවා තෝසි කමු කියලා. මොනවද කන්නේ අන්තිමට? මොනවද කන්නේ කියන්නේ බං? තෝසෙද? ඉන්දියාප්පද? කොත්තුද? ෆයිට් රයිස්ද? මොනවද කන්නේ? ඈ? අන්තිමට කෑව කීමකෝ ෆයිට් රයිස්. කවුද බලවතා? කවුද බලවතා? මම? නෝනා. නෝනා තමයි චන්දියා. ඒකයි විදිහ. ඔහොම තමයි මේ පෞල් ජීවිත ගත කරන්නේ මේ ගොයියෝ. එහෙම තමයි ගත කරන්නේ. පින්වතුනි හිතන්නකෝ මේ දහම නැත්තම්. ඒකයි කියන්නේ මේ අපි අත්දැකීම් පින්වතුනි. බුදුහාමුදුරුවන්ගේ දහම තියෙන නිසා අපි බොහොම සමගී. සංඝයාගේ සමගී කියන්නේ ඔන්න ඕකට. සංඝයාගේ සමගී කියලා කියන්නේ කියන හැම එකම කරන එක නෙමෙයි. මොනවාක්වත් සාකච්ඡා කරන්නේ නැතුව කවුරු හරි මොකක් හරි කිව්වට පස්සේ ඔක්කොමත් එකතු වෙලා ඒක කරන එක නෙමෙයි සමගිය කියලා කියන්නේ. ඒ මොකද්ද? ඒක හිල්ලා සුදු මිනිස්සුන්ට හොඳයි ඉතින්. එහෙම එකක් නෙමෙයි. නිවන කියලා කියන්නේ බින්දුතුනේ විවාදයක් නැහැ කියන එක නෙමෙයි. නිවන කියලා කියන්නේ සාකච්ඡා මණ්ඩප නැහැ කියන එක නෙමෙයි. පිළිතුරු බලන්න හොඳට කල්පනා කරලා දෙන්නේ එකට එකතු වෙලා සාකච්ඡා කරන එකෙන් එන නිගමනේ ගොඩක් වෙලාට හොඳයි සාර්ථකයි. ඒකට හේතුව යම් නිගමනයක් ගන්න එක්කෙනෙක්ගේ හිතේ තියෙන්නේ දෘෂ්ටි 10කුයි මතක 10කුයි නා. ඒ නිගමනේ උපදින්නේ පිංගතුනේ ඒ දෘෂ්ටි 10යි ඒ මතක 10යි මත. يعني ඒක මත ඩිපෙන්ඩ් වෙලා තමයි ওই නිගමනේ උපදින්නේ. නමුත් ඔතන සාමනුස්සයෙක් આવත් එහෙම එයා ගාව දෘෂ්ටි 5කුයි මතක 5කුයි තියෙනවා. ඒකෙනා වෙනමම ඒ තීරණය ගත්තොත් ඒකෙනා ඒ තීරණය ගන්නෙ නිගමන 5 මේ දෘෂ්ටි 5කුයි මතක පහකුයි දෙකේ එකතුයෙන්. ඔය දෙන්න එකට එකතු වෙලා නිගමනේ ගත්තොත් දෘෂ්ටි කීයක් හරහා කියලා දෙන නිගමනේ දෘෂ්ටි 15යි මතක 15කුයි හරහා තමයි ඒ නිගමනේ උපදින්නේ. ඔය නිගමන තුනෙන් සාර්ථකම කොයි නිගමනයද? දෘෂ්ටි 15ක් කරා ගන්න නිගමනයේද වැඩිපුර සාර්ථක? දෘෂ්ටි 10ක් කරා ගන්න නිගමනයේද වැඩිපුර සාර්ථක? දෘෂ්ටි 5ක් කරා ගන්න නිගමනයේද වැඩිපුර සාර්ථක? කොයිකට වැඩිපුර සාර්ථක? දෘෂ්ටි 15ක් කරා ගන්න නිගමනයේ. ඔතන බුදුහාමුදුරු වැඩියොත් උන්වහන්සේ නිගමනය කරන්නේ දෘෂ්ටි කීයක් කරා ගියලද? ඈ මේ ලෝකේ දෘෂ්ටි කීයක් කරා ගියලද උන්වහන්සේ නිගමනය උපදින්නේ? ලෝකේ මේකට අදාළ යම් දෘෂ්ටි ප්‍රමාණයක් ලෝකේ වේද? ඒ සියලු දෘෂ්ටි හරහා ගියලා තමයි ඒ නිගමනේ උපදින්නේ. ඒ නිසා ඔතෙන් බුදුහාමුදුරුවෝ වැඩියොත් දැන් හතර දිනක් ඉන්නවනේ. කොයි තීරණයේද වඩා සුදුසු තීරණේ? කවුරු දෙන තීරණේද? බුදුහාමුදුරුවෝ දෙන තීරණේ. ඇයියේ ලෝකේ ඔය කියන කාරණාවට අදාළ දෘෂ්ටි තියෙන්නේ ලක්ෂයක් නම් ඒ දෘෂ්ටි ලක්ෂය හරහාම ඒ හිත ප්‍රොසෙස් වෙනවා. ප්‍රොසෙස් වෙලා තමයි මේ නිගමනය උපදින්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දෙන අදහස හරියටම හරි විමුතුනේ. හැබැයි ඒක නිච්චද? ඒ අදහස නිච්චද හැබැයි? නැහැ. අනිච්චයි. ඒ අදහස නිච්චද අනිච්ච කියනද කියන එක මත නිවන තීරණය වෙනවා. ලෝකෙ පැවැත්මට හරිම තීරණයක් ගන්න ඔබම කියන්න මට සාකච්ඡා කරලා ගන්න එකද වඩා සුදුසු? සාකච්ඡා නොකර තනියෙන් තීරණ ගන්න එකද වඩා සුදුසු? මොකද කියන්නේ? සාකච්ඡා කරලා ගන්න තීරණ තමයි වඩා සාර්ථක. හැබැයි සාකච්ඡා කරන්න නම් සාකච්ඡා කරන්න සුදුසු මිනිස්සු බවට පත් වෙන්න ඕන මුලින්ම. මිනිස්සුන්ට සාකච්ඡා කරන්න බැරි නිසා තමයි මිනිස්සු තනියෙන් ওই තීරණ ගන්නෙ. ඒ නිසා ගොඩක් වෙලාවට මිනිස්සු ගන්න තීරණ බොහෝ දේවල් වැරදි. මොකද මිනිස්සුන්ට සාකච්ඡා කරන්න බෑ. මොකද මිනිස්සුන්ට සාකච්ඡා කරද්දී මිනිස්සුගේ හිත රිදෙනවා. හරියට හිත රිදෙනවා. අපි වෙනදින් ගොඩක් අසරණ වෙනවා සමහර තැන්වලදී. සමහර කෙනෙක් ඇහිලා සමහර දේවල් කරමු කියලා කියනවා. ඒ කියන දේවල් වල අඩුපාඩුකම් තියෙනවා. ඒව පෙන්වලා දෙන්න විදිහක් නැහැ. ඒ නිසා හා හොඳයි කියලා සමහරලාට කියනවා. එහෙම කියන්න හේතුව තමයි ඒ කරන්න යන කටයුත්තේ අඩුව පාඩුව කියලා දෙන්න විදිහක් නැහැ. මොකද ඒ තමන්ගේ හිතට ආපු නිගමනය මත ඉඳගෙනයි කතා කරන්නේ. නිගමනය මම කරන්නට ලක් වෙනවා. ඇයි එහෙම එයා කරන්නේ? නිගමනය කියලා කියන්නේ මොකද්ද කියලා එයා දන්නේ නැති නිසා යෝක වෙන්නේ ඔය. නිගමනය නිච්ච එකක් නෙමෙයි, නිගමනයක් කියලා කියන්නේ අනිච්ච දෙයක් කියලා දන්නේ නැති නිසායි ඔය ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා මිනිස්සුන්ට මුකුත් කියන්න විදිහක් නැහැ. කියනකොටම මූණු බෙරි වෙලා, මූණු රතු වෙලා, කන් රතු වෙලා කේන්ති යනවා. ඒ නිසා ඇත්තටම බින්දුතනේ මේ මග වඩන්නේ නැති පිරිසත් එක්ක ගනුදෙනු කරනවා කියන එක හරිම අමාරුයි. මිනිස්සු මග වඩන්න මේ ලෝක ධර්මතාවයේ තේරුම් ගන්න එකට ජීවත් වෙන ලේසි වෙනවද නැද්ද? ඈ ලේසි වෙනවා. ඒ නිසා තමයි බින්දුතනේ අපේ ආරාමේ පිරිමි, තරුණ පිරිමි 200ක් විතර ඉන්නවා වෙනතුනේ. 200ක් විතර ඉන්නවා. මේක ඇතුලේ ප්‍රොජෙක්ට් රන් වෙනවා 100 ගානක්. මේක ඇතුලේ සිස්ටම් දුවනවා බර ගානක් වෙනතුනේ. මේ ළඟදී පැවිදි පින්කමට ආපු මහත්තයෙක් අහලා තියෙනවා, කවුද මෙතන මේ ලීඩ් කරන්න කියලා මේවා. ඇයි අනදින කෙනෙක් එහෙම ලොකුවට පේන්නේ නැහැ. එතනින් යනකොට ඒක වෙනවා, මෙතනින් යනකොට ඒක වෙනවා, මෙතන යනකොට ඒකත් වෙනවා, මෙතන ආවට ඒකත් වෙනවා. හවසට රොටි එනවා, රොටි වලට පස්සේ තේ එනවා, තේ වලට පස්සේ අරක එනවා නේද? ඊට පස්සේ දොරවල් වැහෙනවා, දොරවල් ඇරෙනවා, පාකින් එකට යන්න කියනවා, එන්න කියනවා. ඔබට තියෙන්නේ ඔහේ ඉන්න විතරයි. අර වොෂින් මැෂින් එකකට රිදි ටික දැම්මා වගේ හවසට ලීට යනවා. ඒ කියන්නේ 1200ක් 1300 මිනිස්සු වෙනවා ඇතුළට. දැවැන්ත සිස්ටම් එකක් ඇතුළේ රන් වෙනවා. මේ මිනිස්සුන් හිතා ගන්න බෑ කොහොමද? ඇයි පිටින් මිනිස්සු 1500 එකතනකට ආවා කියලා කියන්නේ කන්නවත් පුළුවන් ඈ. ඌ මිනි මරා ගන්නවනේ. නමුත් එහෙම වෙන්නේ නෑ බුදු දෙන මිනිස්සු අතප්පයන් නොකැඩි. නේද? ඇතුළට ඇවිල්ලා බොහොම සාර්ථක එළියට යනවා. ඉතින් මිනිස්සු අමන්දානේදපත් වෙන කොහොමද මේ වෙන්නේ කියලා? කාට පින් සිද්ධ වෙනද මෙයා වෙන්නේ? මේ දහමට පින් සිද්ධ වෙනවා. බුදුබණ වලට පින් සිද්ධ වෙන වෙන තමයි මේ හැමදේ වෙන්නේ. ඒ නිසා තමයි මේ පොර නැත්තේ. පොර පොරවලුත් නෑ පොරත් නෑ නේ අර වලියට පොරේ කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්ද කොහෙද පොරවලුත් නෑ පොරත් නෑ ඒ කියන්නේ පොරයක් නෑ කොහෙවත් කර දැන් මේ ස්ථානේ බණ කියන්නේ එහෙම කිසි පොරයක් නෑ එහෙම ගන්නෑ බණ නොකිය ඉන්න පොරේකුත් නෑ බුද්ධ පූජා තියන්න පොරේකුත් නෑ බුද්ධ පූජා නොකර ඉන්න පොරේකුත් නෑ මෙතන අතු ගන්න පොරේකුත් නෑ අතු ගන්න බෑ කියලා හිකුත් නෑ හරි ඉතින් මේක විතර මේ 200ක් විතර පිරිසක් එකට ජීවත් වෙනවා කියලා කියන හරි පුදුම වැඩක් නේ හරි නම් ඒවා දාන්න ඕන ගිනස් ලෝක වාර්තා වලට දාන්න ඕන ඒවා පිරිමිනම් කමන්නේ ඈ පිරිමිනම් කමන්නේ ස්ත්‍රියව කියන්නේ කොහොමද 20ක් 30ක් එකට ඉන්නවා තියා එක ගෙදර දෙන්නෙක්වත් කියන්න බෑ කියලා නේ කියන්නේ අර ෆයිටර්ස්ලා වගේ අර මාළු జాතියක් කියන්නේ උන් එක කෝප් එක තියන්න බෑනේ එකෙක් එක වීදුරුවක අනික අනිත් වීදුරුවේ දාලා තමයි දෙන්න දෙපැත්තේ තමයි තියන්නේ නමුත් ආශ්චර්ය කියලා කියන්නේ මේ ස්ථානෙට නනගාරිකා මහත්මියක්වත් ආයි ගෙදර යන්නේ ආවොත් ආව තමයි ඇවිල්ලා ආවට්ටනිය මායාවට අහු වෙලා මොකද වෙන්නේ ඉන්නවා යන්නේ කවුරුවක්ද දෙල්ලිම් කරන්නේත් නැහැ අපිට අරක දියව මේක දියව මේවා දියව එහෙමකුත් නැහැ එකට ජීවත් වෙනවා ඔබට තේරෙනවද ඇයි එහෙම මේ වෙන්නේ කියලා ඒවට හේතු තියෙනවා අපි හිතන්නේ මේ දහම දහම නැත්තම් ඔය එකක්වත් වෙන්නේ නැහැ ඒක විතර සමහර තීන්දුව తీරන ගන්න සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා දීර්ඝව සාකච්ඡා කරනවා ගුරු ස්වාමීන් වහන්සේත් වඩිනවා හැමෝම එකට එකතු වෙලා සමහර තීන්දුව తీරන ගන්න ආරාමයේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරනවා සමහරට පැය දෙකේ තුනේ සාකච්ඡාව යදිලා යනවා දීර්ඝව දීර්ඝව සාකච්ඡා කරනවා කොච්චර සාකච්ඡා කරත් සමගිය විසිර යනවා මිස කිසි දවසක මම නම් මේවට එකඟ නැහැ හරිද කරනවා නම් කරන්න හැබැයි මගේ බල්ලවත් එන්නේ නැහැ සම්බන්ධ වෙන්නේ එහෙම වෙන්නේ මිනිස්සු එහෙම නෙමෙයි කියන්නේ දැන් හතර පහ දෙනෙක් එකතු වෙලා ඒක හය වෙනි යනවා එයා කියන එක කවුරුත් අහන්නේ නැහැ ටිකක් කළා කියලා පස්සේ මොකද කියන්නේ ඈ අපි ඉතින් අඩු කුලේ වුන්නේ ඈ අපි කියන්නේ ගණන් ගන්න නැහැනේ මෙතන ඈ මට ඕක දැනුණා අහපු දවස් ඉඳලා මට මේක තේරෙනවා අහපු දවස් ඉඳලා මම යනවා අම්මලා ගෙදර එහෙම කියනනේ නෝනලා කියන්නේ මට නම් ඇහිලා තියෙනවා අපේ ගෙදර තිටියා එහෙම පවුල දැන් එහෙම නේ මම නිතර එනවා මේක අපි මේ ඒ ඔක්කොම කියනවා මේක ඊට පස්සේ ඒ ඔක්කොම හිතේ දින්ට කියලා ඉවරලා අන්තිමට කියන බැරිම නම් ඔහෙලා ඕන එකක් කරගන්න හැබැයි මන් නෙමෙයි ඒවට සම්බන්ධ වෙන්නේ තව පොඩ්ඩක් කියන්න කියලා නම් කියනවා මම තියා මගේ තියා මම තියා මගේ බල්ලවත් සම්බන්ධ වෙන්නේ නැහැ ඔවට ඕන එකක් කරගන්නවා කියලා මොකද කරන්නේ කාමර ටික දොර වහගෙන පුපුර ඉන්නවා ඇතුළටලා පුපුර ඉන්නවා බඩගින්නේ මැරෙන්න ගියාම තමයි දොර අරින්නේ එහෙම නැද්ද දැන් මේ ස්ත්‍රී පාර්ශවය එහෙම කළා නැද්ද ගෙදර අම්මයි තාත්තයි ආච්චි එක සංවාදය කරන යමක් කරන්න වැඩි වෙලාවක් කරගන්න බැ අප්‍රමාණ හිතට වීඩඩපත් වෙන දුකටපත් වෙන මොකද කරන්නේ එතනින් යනවා කොහෙද යන්නේ කොහෙද යන්නේ කාමරයට යන්නේ මයි යනවා යන්න කියලා කියන මයි යනවා යන්න මං එන්නේ මයි යනවා කියලා අඩාගෙන ගිහිල්ලා දොර අරගෙන දොර වහගෙන ලොක් කරලා ඇඳර පයින් පැන්න ඉවරලා කොට්ටේ බදාගෙන අඬනවා එයා දොර තට්ටු කරාට පස්සේ ඇයි මට කතා කරන්නේ ඕගොල්ලන්ට පුළුවන් ඒ ඕගොල්ලෝ කරගෙන යන්න මට මොකද්ද කියන්නේ මේ කියන්නේ ඇයි ඔබ කට අරගෙන අහන් ඉන්නේ මේ ලෝකේ ගැන මං කියන්නේ මේ පෘථුවිය ගැන මං කියන්නේ මේ දිව්‍යාංගනාව ගැන නෙමෙයි කියන්නේ ඔබ ගැන කියන්නේ පිරිමිණ සාමාන්‍යයෙන් කාමරවල දුවගෙන දොරවාගෙන නඩන්නේ. එවුන් ඉතින් අතපය පාවිච්චි කරනවට. හරිම ගියේ නැත්තම් දෙයිනේ කියලා මුදු පාරක් කණේ. මුද්දේ සටහන් කණේ ඉතුරු වෙනවා. ඒතර කොහොමත් කාමරයට කියලා දොරවාගෙන නඩනවා. කොහොමත් ඒක වෙනවා. එහෙම නේ වෙන්නේ. එහෙම තමයි වෙන්නේ. ඉතින් ඔක වෙන්නේ ඇයි ඔය? ඒක වෙන්නේ පින්තුනි. එකට එකතු වෙලා තීන්දුවක් තීරණයක් ගන්න බැරි නිසා. ඔය තීන්දුවක් තීරණයක් ගන්න බැරි එකම හේතුව තමයි තීන්දුව තීරණය කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතිකම. මොකද මේ අහන මේ ඔබට මේ දහම් දේශනා කරන්න පින්තුනි ප්‍රායෝගිකව මොනව කරගන්නද? නිවන් දකින්න. ප්‍රායෝගිකව නිවෙන්න. ප්‍රායෝගික නිවන් මාග මතකද? ආ? උන්වහන්සේ දිගින් දිගට ඔබට දේශනා කළේ මොකද්ද? ප්‍රායෝගිකව නිවෙන්න. ප්‍රායෝගිකව නිවෙන විදිහක් තමයි අපි හැමතිස්සෙම කතා කරන්න ඕනේ. ප්‍රායෝගිකව නිවෙන්න. ප්‍රායෝගිකව නිවෙනවා පින්තුනි. නිගමනයක්, තීරණයක්, වැටහීමක් කියලා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තහම. එතකොට පින්තුනි ඔබට යමක් වැටුණාට පස්සේ ඔබ ඒ වැටහීම ඉපදුනේ කොහොමද කියලා ප්‍රඥාවෙන් දකිනවා. අන්න යථාභූතෝ ලෝකේ දකිනවා. යථාභූතෝ ලෝකේ දකිනකොට මොකද වෙන්නේ? ආලෝකේ උදපාදි වෙනවා. නේ? විද්‍යා උදපාදි, ආලෝක උදපාදි. ප්‍රඥා ලෝකේ උදපාදි වෙනවා. මේ ප්‍රඥාව තුළින් බිඳුනේ ආලෝකේ උදා වෙනවා. ආලෝකේ කියලා කිව්වෙ මොකද්ද? දුකෙන් නිදහස් වීම. නිවන. නිර්වාණය උදා වෙනවා ප්‍රඥාගෝචරව දැක ගම. මොකද්ද ප්‍රඥාව කිව්වේ? ලෝකය කියලා කියන්නේ හේතුන් පටිච්ච සම්භූතං. නැත්තම් ලෝකය කියලා කියන්නේ පටිච්ච සමුප්පන්නයි. ලෝකය කියලා කියන්නේ තනිකරම හේතුඵල ධර්මතාවය. ඔන්න ඕක හරහා ලෝකෙ දිහා බැලුවට පස්සේ දුකෙන් නිදහස් වෙනවා. එතකොට මේ හිතේ යම් නිගමනයක් යමක් කෙරෙහි හැදුනට පස්සේ යමක් පිළිබඳ හිතට යමක් වැටුණාට පස්සේ ඒ වැටහීම වැටුණේ කොහොමද කියලා ප්‍රඥාගෝචර දකින්න. ඔච්චරයි කරන්න තියෙන විගුද. එතනින් එහාට වෙන්න ඕන ටික වෙනවා. යමක් අනිච්ච නම් දුක තේරෙනවා, දුක තේරෙනවා අනත්ත තේරෙනවා, අනත්ත තේරෙනවා නම් යද නිච්චං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා තදනත්තා තන් නේ සම්මම නමේසෝ වත්තාති. ඒව මේත යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. කෙලින්ම නිර්වාණය දක්වා කෙරෙන්න ඕන හැමදේම සිද්ධ වෙනවා අනිච්චතාවය දැකගම. නිගමනය දෘෂ්ටියක් පිළිබඳව අනිත්‍යතාවය නැති නිසා පින්වතුනි පුදුම දුක් විඳිල්ලක් දුක් විඳිනවා මිනිස්සු ඉපදුණු දවස් ඉඳලා. පොඩි කාලේ තාත්තා කියන පුතේ චොකලට් කන්න එපා පුතාගේ දත් දිරනවා. ඌට මොකද කන්න ඕනේ? මොනවද කන්න ඕනේ? චොකලට්. ඒ නිසා මොකද කියන්නේ? ඒක චොකලට් එකක් අරන් දෙනකම්ම අඬනවා. තාත්තා තාත්තත් අඬනවා චොකලට් එක අරන් දෙනකම්ම. තාත්තා අඬද්දි ඇස් වලින් කඳුළු එන්නේ. පුතා අඬද්දී ඇස් වලින් කඳුළු එනවා. කොහොමද තාත්තා අඬන්නේ? තාතරි යකා වෙනවා. ඒක තමයි තාත්තගේ ඇඳිල්ල. මූවෙයි පැද්දුවට වඩා හොඳයි කිසිම කියන දෙයක් අහන්නේ. මොකෙද්ද මන් දන්නේ? ඕන එකක් කරගනින් කියලා මොකද කරන්නේ? චොකලට් එකක් අරගෙන දෙනවා. කවුද දෙන්නේ? දෙන්නගේ. තාත්තද පුතාද? පුතත් පරාදයි, තාත්තත් පරාදයි. පොඩි එක පොඩිම කාලේ සූප්පුව ඉල්ලලා අඬනවා. අම්මා මොකද කරන්නේ? කංකරච්චලෙන් බේරෙන්න සූප්පුවක් දෙනවා. කවුද දෙනු? කවුද දෙනු? දෙන්නම් පරාදයි. සූප්පුව දීපු අම්මත් පරාදයි, සූප්පුව ඉල්ලගත්ත පුතත් පරාදයි. මොකද ඔබ ඕනතරම් ජීවිතයේ දේවල් තීරණය කරලා ඇති, මෙවුන්ට කිසිම දෙයක් කියලා දෙන්න බෑ කියලා. ඕන තරම් ඔහොම කළා ඔබ ජීවිතෙන් මිනිස්සුන් අයින් කළා දාලා තියෙ ඔබගේ ජීවිතේ. බොහෝ වෙලාවට පින්තුනේ මිනිස්සු ගෙලවැල දාගන්නේ ඔය වගේ ප්‍රශ්න නිසා. බඩේ අමාරුවන් නිසා බෙල්ල වැල දාගත්ත මිනිස්සෙක් හොයාගන්නේ නැහැ. බෙල්ල වැල දාගන්න පුළ දාන හේතුව ඕවා. පිරිසත් එක්ක ඉන්න බෑ. කවුරුත් මාව ගණන් ගන්නෑ. මං කියන දේ කවුරුත් අහන්නේ නැහැ. මට මේගොල්ලොත් එක්ක ඉන්න බෑ. මං විවාහ වෙච්ච කෙනා වැරදි. මේ මිනිස්සු මට ගැළපෙන කෙනෙක් නෙමෙයි. ආදී වශයෙන් විවිධ ප්‍රශ්න. ඒවෙන් පීඩාවට පත් වෙන මිනිස්සු බෙල්ල වැලදා ගන්නවා, වහබනවා ආදී දේවල් කරනවා. නමුත් එකක්වත් කරන්න ඕන දේවල් නෙමෙයි. පිටින් ඔබ ජීවත් වෙන පරිසරය වෙනස් කරන්න නෙමෙයි තියෙන දුක නිදුර කරගන්න. නිමිත්තක් හදාගෙන ඉන්නේ පරිසර වෙනස් කරන එක නිවැරදි. නමුත් ඒකට පරිසරය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ තීන්දුව තීරණේ නිගමනය විඥාණය කියලා කියන්නේ මොකද්ද කියන එක හොඳට වටහාගෙන නැහැ. නිගමනයක් කියලා කියන්නේ මොකද්ද කියන එක හොඳට වටහාගෙන නැහැ. පිටින් මේක මේ ස්වාමීන් වහන්සේ මේ කියන කොටස ඔබට හැමතිස්සෙම පාවිච්චි කරන්න වෙන කොටස මේ. අයියේ නිගමනයක් නැතුව තියෙන්නේ කොයි වෙලාවටද? නිගමනයක් නැතුව වෙලද මහත්? එහෙම වෙලාවක් නැහැ. නිගමනයක් හැමතිස්සෙම උපදිනවා. හැමතිස්සෙම ওই හිත නිගමනත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද නිගමනය කියලා කියන්නේ හිතේ ප්‍රොසෙස් එකේම තව කොටසක්. රූප, වේදනා, සංඥා, සංකාර වගේම තමයි. මේ හැම එකක්ම හේතුඵල. එතකොට මේ හේතුඵලය කියලා කියන එක බොහෝ සෙයින් මිනිස්සුන්ගේ දුකට හේතුවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මොකද ඊයේ දවස් ආරම්භ බැලුවොත්, ගිය සතිය ආරම්භ බැලුවොත්, ගිය මාසය අරගෙන බැලුවොත්, ඔය ගිය මාසේ ඔබගේ හිත කී වතාවක් ගැටිලා ඇද්ද අනිත් මිනිස්සු කියන දේවල් එක්ක? දැන් ඔබගේ දෙමාපියෝ කියන පැවිදි වෙන්න එපා කියලා. ඔබ දෙමාපියෙන් අහන අනගාരിക වෙන්න ඕනි මට කියලා. එතන අම්මා කියන මොකද්ද? ඔහේ අනගාරු වුණාට පස්සේ මාව බලාගන්නේ කවුද කියලා. දැන් ඒක තමයි අම්මගේ තීරණේ. දැන් මොකද කොල්ලා කියන්නේ? අම්මත් එක කොල්ලා ගැටෙනවා, කොල්ලත් එක අම්මා ගැටෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට දරුවෝ මොකද කරන්නේ? ඒ ෆයිට් එක අතහැරලා දානවා. මේ කියන්නේ තවදුරටත් අම්මට මේක කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්න උත්සාහ කරන්නේ නැත්තේ මොකුත් නිසා නෙමෙයි. ඒකට කියන්නේ අම්මා ගැන කලකිරিলা කියන්න උත්සාහ කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. නමුත් ඔය කියන කලකිරීම නිවැරදි කලකිරීමද? නැහැ. මොකද්ද නිවැරදි කලකිරීම කියලා කියන්නේ? උපේක්ෂාවට ලක් කරන එක අදාළ කාරණාව. ඒ කියන්නේ තේරුම් ගන්න ඕන අම්මගේ හිතේ මේ නිගමනේ උපදින්නේ මේ හේතු නිසා කියලා. අන්න එහෙම ගත්ත ගමන් පින්වතුනි ඔබට අම්මෙක්ව පේන්නේ නැහැ. උදා වෙන නිගමනයක් පේනවා. පැහැදිලිද? ඔබට අම්මෙක්ව පේන්නේ නැහැ. උදා වෙන නිගමනයක් පේන්නේ. ඒ වගේම ඔබගේ හිතෙත් ඔබව පේන්නේ නැහැ. උපදින නිගමනයක් පේන්නේ. ආන් එතකොට මොකද වෙන්නේ? මේ ලෝකයේ පේන්න අරන් තියෙනවා දැන් අනිච්ච ලෙස. ඕන්ම පේන්න ගත්තට පස්සේ පින්වතුනි ඔබට පුළුවන් ඔයා අම්මටම එකම කාරණාව 10 වතාවක් වුණත් කියන්න. මොකද ඒක කියන එක ඔබට පීඩාවක් නෙමෙයි. අම්මා ඒක රිජෙක්ට් කරනවා කියන එකත් ඒත් ඔබට පීඩාවක්ද? නැහැ. අම්මට කොච්චර කිව්වත් ඒක තේරෙන්නේ නැහැ. ඒත් පීඩාවක්ද? ඒත් නැහැ. මොකද ඔබ කාරණා වටහාගෙන ඉන්නේ. මොකද පින්වතුනි හිතට පීඩාවක් එනවා නම් හැමතිස්සම ෆික්ස් දෙකක් එකට එකතු වෙන්න ඕනේ. ඒක තමයි ගැට නැති වෙන්නේ. මෙතන එකක් ෆික්ස් කරගන්නවා මේ නිගමනේ මම කියලා. හරි? එතන මෙතන මම කියලා හැදුණ ගමන් ඔබ දන්නවා එළිය හැදෙන ප්‍රතිබිම්බය. මේ ප්‍රතිබිම්බේ අර නිගමනය කියලා කියන අම්මා කියලා ගන්නවා කෙලින්ම. පැහැදිලිද? ඒතකොට අම්මගේ තීරණේ මගේ තීරණේ. ඔන්න ඔය තැන් දෙකට එනවා. ඔය තැන් දෙකට ආවට පස්සේ වින්දුර දැන් මෙතන ෆික්ස් දෙකක් හැදිලා තියෙනවා ගැටෙන්න. වෙන් වෙච්ච දෙකක් තියෙනවා. ආන් මේ වෙන් වෙච්ච දෙක එකට ගැටෙනවා. ඕකට ගැටීම කියලා කියනවා. එතන මේ ගත්ත නිගමනයේට අම්මා විසින් ගන්න නිගමනය දෙක එක සමාන වුණොත් එහෙම දැන් මොකද වෙන්නේ? එතකොට නිවනද? ඒත් නිවන නෙමෙයි. දැන් තියෙන්නේ මොකද්ද? දැන් හරි සතුටුයි. ඇයි? මං කියන එකට අම්මා කැමති වුණා. ඒ කියන්නේ ආයි ෆික්ස් දෙකක් එකට ගැටෙන්නේ නැහැ. ආදරෙන් ඉන්නවා. මගේ ගැටෙන්නේ නැහැ. ආදරෙන් ඉන්නවා. මොකද ඒක හරියටම ගැලපෙනවා. මේල් ෆීමේල් හරියටම දැන් ගැලපෙනවා. ඒ නිසා ගැටණයක් නැහැ. මොකද තියෙන්නේ? රාගය තියෙනවා. දුක නිදස් වුණාද? ඇයි? ඉතින් අම්මා කැමති නැහැ. ඉතින් අම්මා කැමති වුණානේ. අම්මා කැමති වුණා. ඉතින් දුකෙන් නිදහස් වුණා. දුකෙන් නිදහස් වෙනවද? ඇයි එහෙම කියන්නේ නැහැ කියලා? අම්මා කැමති වුණා කියලා කියන්නේ දුකෙන් නිදහස් වුණා නෙමෙයි වෙනතනෙ. දුකෙන් නිදහස් වෙන්නේ මොකක් කරාමද? හේතුඵල ධර්මයෙන්. වෙන ක්‍රමයකින් දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. මොකද බින්දුද අම්මා අකමැති වෙන තැනදී දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ආර්යයන් වහන්සේට. අම්මා කැමති වෙන තැනදී දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ආරයන් වහන්සේට. අම්මා කැමති වෙන තැන බොහෝම ඍජුව බොහෝම කෙලින් ඉන්නවා. අම්මා අකමැති වෙන තැනත් ඒ විදිහටම ඉන්නවා. කිසිම වෙනසක් වෙනස් මේ හිත මාත්‍රයක්වත් කම්පා වෙන්නේ නැහැ. හිත කම්පා වෙනවා නම් කම්පා වෙන්නේ පිණුතුනි. කොහේ හරි තැනක වෙන් වුණොත්. මොකද වෙන් වුණ ගමන් ඇවිල්ලා හැපෙන්න එකක් තියෙනවා. හැපුණ ගමන් කම්පණය වෙනවා. අකම්පිත වෙන්න නම් කම්පණය නැති කරගන්න නම් හැපෙන්න තියෙන එක තමයි අයින් වෙන්න ඕනේ එතනින්. වෙන් වෙච්ච කොටද අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිච්ච කොටද අයින් වෙන්න ඕනේ. අයින් වෙච්ච ගමන් දැන් කම්පණයක් වෙන්න විදිහක් නැහැ. මොකද ඇවිල්ලා වදින්න එකක් නැහැ. අන්න මේ උදේ නිවන. දැන් ඔය කියන ශාන්තිය ඔය හිතට විඳින්න ඉඩ දෙන්න කියලා මම මේ කියන්නේ. ඕක තමයි ශාන්තිය. ශාන්තිය කියන ශාන්ති කර්මය නෙමෙයි දුංග ගහ කරන. ඕක තමයි ශාන්තිය. ශාන්තිය කියලා කිව්වේ මේ ශාසනයේ ශාන්තිය. මේ ශාසනයේ දිනුව කියලා කියන්නේ ඔන්න ඕකට. විවාදයක් කරනවා පැය 15ක් තිස්සේ. මාත්‍රයක හිතරි දෙන්නේ. විවාදයක් කරනවා මුන් එක විවාද කරන්න බෑ කියලා ඒවට එස්කියුස් එකක් දා ගන්නවා. මොකක්ද දාන්නේ? මෙහෙම කියන්න ගියාම මේගොල්ලන් හිතරි දෙනවානේ. ඒ නිසා මම නැගිටලෙනවා. එහෙනම් ආවට කමක් නෑ. ඒක හොඳයි, ලෞකිකයි, කෙලෙස් සහිතයි. එකෙන් කියන්නේ නැගිටලෙන්නේ නැතුව එතනලා ඉන්න කියලාත් නෙමෙයි. එහෙම හිතන එක හිතන්න එපා නිවන හිම කියලා. මේගොල්ලොත් එක කතා කරන්න විදිහ නැහැ. මයි යනවා යන්න කියලා නැගිටලා එන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඔබට පුළුවන් වෙන්න ඕන පිටුදින ඔබට විරුද්ධ කෙනෙක්ගේ අදහසක් එක්ක දීර්ඝව සාකච්ඡා කරන්න. දවසක් දෙකක් තුනක් වුණා රාතන් වාසේ නවන්න මුළු ජීවිත කාලෙම නම් බැරි සාකච්ඡා කරන්න. බුදු වෙනන් වහන්සේ සාරිපුත්තන් වහන්සේ දෙනමත් එක සාකච්ඡා වෙන්නේ නැද්ද මොනවාක්ක? ඕන තරම් සාකච්ඡා වෙනවා. හැබැයි බුදුහාමුදුර ඉන්න තැන ලේසියි මේක. මොකද උන්වහන්සේ කියන එක හරියටම හරිනේ. මොකද අර දෘෂ්ටි ඔක්කොම හරහා යනවනේ. ඒ නිසා ඒ එන නිගමනේ නිවැරදි. නමුත් සාරිපුත්තන් වහන්සේ එහෙම නෙවෙයි නිගමන උපදින්නේ නැහැ. ඒ උපදින්නේ නැති හැමදෙසෙම උන්වහන්සේ ප්‍රශ්න අහනවා. ස්වාමීන් වහන්සේ තේරෙන්නේ නැහැ. තාම තේරුන්නේ නැහැ. ඔබ වහන්සේ තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා. පින්තුරි එහෙම කතා බහ කරනවා රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා කියලා කියන්නේ ඔලුව පිම්බ තියාගෙන ඉන්න කාර පිරිස නෙමෙයි. මුකුත් කියන්නේ නැහැ කතා කරන්නේ. ඒතර මේ එතකොට පන්සලට එන පොඩි ස්වාමීන් වහන්සේලා පොඩි පොඩි සාමනීර හිමිවරු උන්වහන්සේලා උන්වහන්සේලා කැමති දේවල් කරගෙන යනවා. ඒ රහතන් වහන්සේ පිම් බලාගෙන ඉන්න මුකුත් කියන්නේ නැහැ. දැන් පොඩි හාමුදුරුවෝ ගහට නැගලා ගහයි කරටියේ. දැන් තා ටික දැන් බැල්ල බෙල්ල කඩා ගන්නවා. දැන් රහතන් වහන්සේලා මොකද කරන්නේ? මොකද කරන්නේ? අර නිගමනයේ විරුද්ධව කතා කරන්නේ නැද්ද? කතා කරනවා. බෑපි විමිට කියලා කියයි. දැන් එහෙම කියන්නේ නැද්ද? කියනවා. දැන් රහතන් වහන්සේ කියලා කියන්නේ පිටු තුනේ තව කෙනෙක්ගේ හිතක තියෙන තීන්දුවක් තීරණයක් වෙනස් කරගන්න මුකුත් නොකිය ඉන්න කෙනෙක් නෙමෙයි රහතන් වහන්සේ කියලා කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ දේවල් සාකච්ඡා කරනවා. ඒක මම මේ ඔබට මේවා කියන්නේ මොකද නිසා නෙමෙයි පිටු තුනේ ඔබට එතකොට පුළුවන් ඕනම ಜಾති අදහස් තියෙන මිනිසුත් එක්ක ජීවත් වෙන්න. ඔබට ඔබගේ පවුලේ බොහොම විවේක නිසිත විරාග නිසිත වැජමිලා ඉන්න පුළුවන් පවුලේ මැද්දර වෙලා. ඒ හැමෝම කතා කරන්නේ නිවනට පරිබාහිරව. ඔබ කතා කර ඔබ ඔබ හිතන්නේ ඒව ගැන නිවනේ. එනිසා ඒගොල්ලෝ කියන අදහස් එක ගැටෙන්නේ නැහැ. ඔබ ඒකට මුකුත් නොකිය ඉන්නෙත් නැහැ. ඔබ කියනවා අම්මට පැහැදිලි කරලා දෙනවා අම්මේ ඒ වුණාට මෙන්න මෙහෙමනේ ඔක වෙන්නේ. එහෙම කොහොමද එහෙම වෙන්නේ මෙහෙම මෙහෙම. ඒ වුණාට අම්මේ ඔන්න මෙතන මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවානේ. ඔවා මේක ගැන හිතලා බලන්නකෝ. එහෙම වෙන්නේ. අම්මේ ඒ වුණාට මෙන්න මෙතන මෙහෙම බුදුහාමර මෙහෙම දේශනා කරලා තියෙනවානේ. දැන් අම්මා කියන එකට විරුද්ධව දැඩි ලෙස කියනවා. ඔබත් කියනවා. අම්මා දුකටපත් වෙලා කඳුළු වෙනවා, ගැටෙනවා, ඇග්‍රසිව්. නමුත් ඔබගේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේ කියන්නේ අනේ පව් කියලා හිතන එහෙම එකක් ගැන නෙමෙයි. ඔරිජිනලි නිවන. අනේ පව් කතන්දරයක් නෙමෙයි තියෙන්නේ. අම්මට පැය 4ක් 30 කියලා දෙනවා. මාත්‍රයක්වත් හිත පීඩාවටපත් වෙන්නේ නැහැ. කියලා දෙනවා. කියලා දෙන එක කිසි ප්‍රශ්නයක් නැහැ. කියලා දෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කියලා දෙන දේ වැටහෙන දේ මම කරන්නට ලක් කරගන්න එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕන් ඕකෙන් නිදහස් වෙන්න ඕන. දැන් බලන්න ඔබ පුංචි කාලේ රණ්ඩු වෙලා නැද්ද? යාළුවෝත් එක්ක රණ්ඩු වෙලා නැද්ද? කියන්න බලන්න ඇයි රණ්ඩු වෙන්නේ මොන හේතුව නිසාද කියන්න. ඔබගේ නිගමනය තමයි ඔබ ලස්සනයි කියන එක.
හරි.
යාළුවගේ නිගමනය තමයි ඔබ කැතයි කියන එක. දැන් යාළුවා මොකද කරන්නේ? එයාගේ නිගමනේ ඉදිරිපත් කරනවා. දැන් ඔබගේ ඔබ මොකද කරන්නේ? ඔබගේ නිගමනයේත් එක්ක ඒ නිගමනේ මොකද වෙන්නේ? ඒක පරස්පරයි. ඒ නිසා මොකද වෙන්නේ? අර කාරණාව කියද්දි හිත පිච්චිලා යන තරම් මහා ගින්දරක් හිතේ මොකද වෙන්නේ? හිතේ ඇවිලෙනවා. ඒ ගින්දර දාහේ නිසා මොකද වෙන්නේ? ඒ දාහය දරන්න බැරි නිසා කුණු හරප පිට වෙනවා වටින්. මහා දරුණු වචන කියනවා. ගොඩක් වෙලාට කියනවා මගේ ලස්සන හොයන්න කලින්. ඈ මොකද කියන්නේ? ඔහේ ගිහිල්ලා ඔහේක ලස්සන පේනවා. දැන් ඔබගේ යාළුවා කිව්වොත් ඌරෙක් වගේ කියලා. ඔබ කියන මොකක් කියලාද? තෝ වඳුරෙක් වගේ. මට ඌරෙක් වගේ කියන්නේ. ඔහේ වඳුරෙක් වගේනේ. එතකොට කියනවා ඔහේ ඔරන් උටන් වගේ කියලා. ඔබ කියන මොකද්ද? තෝ ගෝරිල්ලෙක් වගේ. දැන් මෙහෙම කියලා නැද්ද වෙනද? කියලා නැද්ද? ඇයි එහෙම වෙන්නේ ඔය? ඔබ දරාගෙන ඉන්න නිගමනයක් දේවල් ගැන. ඒ නිගමනය හරි කියලා තමයි ඔබ හිතාගෙන ඉන්නේ. ඒක මම කරන්නට ලක් වෙලා තියෙන්නේ. ඔය අදහස තියෙන තාක්කල් ඔබට මේක නිදහස් වෙන්න වෙන්නේ නැහැ නේද? කවදාවත් ගැටෙන්නේ නැතුව ඉන්නවා කියලා අදිස්ත්‍යන ගන්න එපා. නිකන් බොරු වැඩ ඕවා. මම බයිනකොට ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් එහෙනම් තථාගතයන් වහන්සේ මොකද්ද ත්‍රිපිටකයේ ලියන්න ඕනේ? ඇලෙන්නේ නැතුව ඉන්න පින්වතුනි. ගැටෙන්නේ නැතුව ඉන්න පින්වතුනි. මාන්නකාරකමට පත් වෙන්නේ නැතුව ඉන්න පින්වතුනි. ඕන් ඔය ටික ඔබ කරාට පස්සේ ඔබ හරිහත් වෙනවා පින්වතුනි. ඉතින් වාක්‍ය හතර ලියන් තියෙන. නේ? දැන් ඕව හරි ලේසි. ගැටෙන්නේ නැතුව ඉන්න ඕනි කොහොම හරි. පින්වතුනි ගැටෙන්නේ නැතුව ඉන්න ඕනි මට. නැද්ද? නැද්ද? ගැටෙන්නේ නැතුව ඉන්න ඕනි මට. ඒ නිසා ගැටෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. ඇයි? නිවන් දකින අය ගැටෙන අය නෙමෙයි. ගැටෙන්නේ නැහැ කියලා කියන්නේ බෙඟතුනි මේ නිවන් දකින ප්‍රතිපදාවේ වෙන අතුරුඵලයක්. ඒ කියන්නේ ඒක ඉන්ඩිකේට් කරන කාරණාවක්. මේ හිතේ ප්‍රඥාව වැඩුණු බව තේරුම් ගන්න පුළුවන් අතුරුඵලයක් ඔය ගැටෙන්නේ නැහැ කියන්නේ. රාගදේශ මොහ කියලා කියන්නේ. ගැටෙනවා කියලා කියන්නේ අතුරුඵලයක්. එකෙදි අතුරුඵලයේ කොපි පේස් කරගත්තා කියලා අරිහත් වෙන්නේ නැහැ කවුරුවක්ක. නේ? දැන් අපි උදාහරණයක් ගන්නවා. සාරිපුත්තන් වහන්සේ වඩෙද්දි බමුණෙක් ඇවිල්ලා ගහනවා කොහෙටද? පිටට. සාරිපුත්තන් වහන්සේ මොකෝ කරන්නේ? හැරිලා බලන්නෙත් නැහැ. උන්වහන්සේ වඩිනවා. දැන් ඔකෝ වහන්සේ අහනවා. ඔබ ඒක අහනවා. ඔබ ඒක ඇහුවට පස්සේ ඔබ හිතා ගන්න මොකද්ද? අනේ සාරිපුත්තයන් වහන්සේ. අල්ලා. සාරිපුත්තයන් වහන්සේ වගේ මාත් ඉන්නවා. මගේ පිටට මොකක් ඇහිලා ගැව්වා. මම පිටිපස්ස බලන් නැතුව ඉන්නවා. මම ගැටෙන්න නැතුව ඉන්න කොහොම හරි කරලා. ඉතින් ඉන්නවා ඉතින්. ඉතින් දැන් ගැටෙන්න නැතුව ඉන්නවා. දැන් හරිද? හරිද? එහෙම කොහොමද කරන්නේ? ගොය ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන ගොයියන්ට ගහලා බලන්න ඔළුවට එක මොකද වෙන්නේ බල. ඔය මේවා අල්ලා ඉන්නේ. ඔය යනකම් මේගොල්ල කරන්ට් එකක් ගහගෙන යන්නකෝ. එතකොට බලා ගන්න පුළුවන්. සාරිපුත්තයන් වහන්සේ කොපි කරාවි කියලා. පිගුසිනේ කොපි පේස් කරන්න පුළුවන් එකක් නෙමෙයි නිවන කියලා කියන්නේ. මග වැඩුණු උතුම් රහතන් වහන්සේලා අනේ බිම බලාගෙන වඩිනවා. මාත්ම කෝ කරන්නේ ඈ බිම්බලාගෙන ඉන්න ඔය බිම්බලන් ඉන්න ගොයියට උඩ බලන්න කියලා කියනකො මොකද කියන්නේ බල ඔය බිම්බලන් ඉන්න කෙනෙකුට කියන්න උඩ බල බල යන්න කියලා මොකක් කියන්නේ ඒක කිව්වොත් මොකද වෙන්නේ ගැටෙනවා එහෙම කරන්න බෑ ඒ කියන්නේ බිගතුනේ මේ ප්‍රඥාව දියුණු වීමත් එක්ක මේ ලෝකෙට පේන කොටසක් තියෙනවා. ඒ කොටස් ටික ඔක්කොම එකට එකතු කරලා ඉවරලා හොඳ පැකේජ් එකක් අරගෙන ඉවරලා ඒකෙන් සරසුණා කියලා. ඒ අරියතුන් වහන්සේ නෙමෙයි. අරියතුන් වහන්සේ බුදුන්ට වන්දනා කරනවා. ඒක දකිනා මිනිස්සේ එයත් ගිහිල්ලා වඳිනවා දැන්. අරියතුන් වහන්සේ බිම්බලාගෙන ඉන්නේ. ඇයි බිම්බලන් ඉන්නේ? බිම්බලන් ඉන්න ඕලාට බිම්බලන උඩ බලන්න ඕලා උඩ බලනවා. මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා. එහෙම එකක් නැහැ. උන්නාදරේ බලන්න ලොකු අවශ්‍යතාවයක් නැහැ. ඉන්නලා ඉතින් බෙල්ල ලේසියෙන් තියෙන බිම් මේ හිතනවා අරිතුන් වාදිනවා කියන බෙල්ල යමාරුවක් ඇදිලා. දැන් බිම් බලන්න කොහොමද? මේ මාත්‍ය. ඉතින් මෙහෙම ඉන්න එක නම් බෙල්ලට පහසු. ඉතින් එහෙම ඉන්නවා. ඉතින් වාල්ලා ඉන්න සීට් එකේ දැන් හිතන්න රහතන් වාදින ෆිල්ම් එකක් බලන්න කියලා. දැන් උනන් ෆිල්ම් එකක් බලන්න කියලා ඒක පුටුව මෙහෙම තියෙන්නේ. දත් ගලවන්න ගියා කියලා හිතන්නකෝ. දැන් දත් ගලවන්න ගියාට පස්සේ බෙල්ල කොහොමද තියෙන්නේ? මෙහෙමද? මෙහෙම බෙල්ල තියෙන්නේ නැහැ, බෙල්ල මෙහෙම තියෙන්නේ. ඉතින් උන්වහන්සේ බෙල්ල පාස් කරගෙන ඉන්නද එතකොට? එහෙම එකක් නැහැ. පහසු මොකද්ද? ඒ විදිය තමයි ඔකේ. දැන් ඕවා කොපි කරගත්තට පස්සේ මොකද වෙන්නේ? අර කොපි පේස්ට් කරනකොට අර ඩුප් චයිනීස් ඩුප්ලිකේට් හදනවානේ. ඒව කරන්න ගියාට පස්සේ අමුතු සෙල්ලම් කරනවා. මොකද ඒව හරි ලේසිනේ. දැන් ගුරුහාමුදුරු පය හයත් විස බණ කියනවා. උන්වහන්සේ දේශනා කරන මහා ගැඹීරෝ මේ කාරණාව කරුණු මතු කළ දෙනවා. ගැටෙන එක නවතින්න මූල ධාතු හොයලා මූල හේතු හොයලා ඒව නිරෝධ වෙන්න ඕන කාරණා උන්වහන්සේ දීර්ඝව දේශනා කරනවා. දැන් මොකෝ කරන්නේ? ඔක්කොම අතේ නිදි භාගෙට නිදි, හොඳටම නිදි, ඇහැරිලා පොඩ්ඩක් ආයි නිදි භාගෙට නිදි, හොඳටම නිදි මත් වෙලා ආදි වශයෙන් එක එක ඒ ලෝකවල ඉඳලා අන්තිමට මොකක් හරි කියලා ගුරුහාමුදුරු අන්තිමට ගියේ ගැටෙන්නේ නැතුව ඉන්නනේ. ඕකනේ කියන්නේ. ඇයි? රාගක්ඛයෝ නිබ්බාණං, දේසක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං. නේ? දැන් ඒක නිවන කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක්ද දැන් කරන්න ඕනේ? දේවල් වලට ඇලෙන්නේ නැතුව ඉන්න එකයි, දේවල් වලට ගැටෙන්නේ නැතුව ඉන්න එකයි. ඕකනේ දැන් ওই අන්තිමටම ගුරුහාමුදුරු කියන්නේ. ඒ හරි ස්වාමීනි. මං ගැටෙන්නේ නැහැ දැන්. අපිට එහෙම කියනවා මිනිස්සු. දැන් කොහොමද මග වැඩින්නේ කියලා ඇහුවට පස්සේ කෙලින්ම කියනවා දැන් ගැටෙන්නේ නැහැ කියලා. මං ගැටෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවලු. කොහොමද? ගැටෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා. කොහොමද? කොහොමද කියන්නේ ඉතින්? ඉතින් කවුරු හරි වණෙදි මං ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඒක තමයි ගැටෙන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ. මං ඇලෙන්නේ නැතුව ඉන්න බලනවා. ඔබ හැමදෙර කියන්නේ ඒකනේ, රාගය දුරු කරන්න කියලා කියන්නේ. මං ඇලෙන්නේ නැතුව ඉන්නවා. පුළුවන්ද පිංගතුනි? පුළුවන්ද ඇලෙන්නේ නැතුව ඉන්න? ඇලෙන්නේ නැතුව ඉන්න බෑ පිංගතුනි. ඔය තීරණයට පොඩ්ඩකට එන්න බෝක සම්පූර්ණයෙන්ම වැරදි. ඇලෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඇලෙන්නේ නැතුව ඉන්නවා නම් ඔය ඉන්න හදන්නේ කවුද? ඇලෙන්නේ නැතුව ඉන්න හදන්නේ. ඔබනේ ඇලෙන්නේ නැතුව ඉන්න හදන්නේ. මොකද ඔබ දේවල් වලට ඇලෙන්නේ නැතුව ඇලෙන්නේ නැහැ කියලා ඔබට තේරුනොත් එහෙනම් ඔබට සතුටුයි ඊට පස්සේ. ඉතින් ඔය මොකද ඔය කියන්නේ? ඔය කියන්නේ ආයි රාගයනේ. පිටුදුනි ඇලෙනවා කියන එක හිත නොවන ක්‍රමවේදයක් තියෙනවා. තණ්හාව තැනක හා වෙනවා කියන එක නොවන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. ආන්ගේ අවිද්‍යාව දුරු වෙනකොට තණ්හා වෙනවා කියන එක නිකම්ම නිරෝධ වෙලා යනවා. ඒක මිසක් ඇලෙන්නේ නැතුව ඉන්නවා, ගැටෙන්නේ නැතුව ඉන්නවා, මම මාන්නයටපත් නොවී ඉන්නවා. ඒ මොනවද ඔය කරන්නේ? ඕවා කරන හරියන වැඩ නෙමෙයි එකක්ක. ඒ නිසා ඔබ දැන් බොහොම බුද්ධිමත් මේ හැම දෙයක්ම තේරුම් ගන්න ඕනේ. කෙනෙක් ඔබට යම් දෙයක් කියද්දි එයා ඒ කියන දේත් එක්ක මං ඇලෙන්නේත් නැතුව ගැටෙන්නේත් නැතුව ඉන්න එකක් නෙමෙයි කරන්න තියෙන්නේ. එයා ඒ කියන දේ කී පිළිබඳ අවබෝධ කරන්න. ඒ කියන්නේ ඒ කියන කාරණා ගැන, ඒ වචන පිට වෙන විදිහ ගැන, ඒ වගේ මේ හිතර නිගමන උපදින විදිහ ගැන, ඒවා වචන බවට පෙරලෙන විදිහ ගැන, ඒ හිතට අරමුණු වෙනකොට ඒවට අනු ඒක වෙනස් වෙන විදිහ ගැන, ඔන්න ඔය විදිහට පින්වතුනි එතන ඒ තියෙන සම්පූර්ණ ප්‍රොසෙස් එක අනිත්‍ය විදිහට දකින්නයි අවශ්‍යයි. ආන් එතකොට තමයි ක්‍රමානුකූලව මේ ලෝකේ නිදහස් වෙන්නේ. එතකොට කෙනෙක් කතා කරද්දි ඒ කෙනා දේවල් ගැන තීරණ තීන්දු දෙද්දි ඔබ බලන්න මේ තීන්දු කොහොමද උපදින්නේ කියලා. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? තීන්දුව කෙරෙහි කලකිරෙනවා. මොකක් කෙරෙහිද කලකිරෙන්නේ? තීන්දුව කෙරෙහි කලකිරෙනවා. නිගමනයේ කෙරෙහි කලකිරෙනවා. නිගමනයේ කෙරෙහි කලකිරෙනකොට මොකද වෙන්නේ? අතහැරලා මිදෙනවා. කලකිරෙනකොට අතහැරලා මිදෙන්නේ. ලෝකයේ ගැන කලකිරෙන්න ගන්නවා. අන්න එක තමයි නිවැරදිම ක්‍රමය මේක කරන්න තියෙන. ඕකම පුහුණු කරා නම් පින්වතුනි ඔබ ওই දැනට සුදු මිනිස්සු විදිහට දුක්ඛන්දරයෙන් බොහෝ දයක් නිදහස් කරගන්න පුළුවන්. එතකොට ඔබගේ හිතේ කොස්සක් තිබුණාට කමක් නැහැ. ඒ කියන්නේ කෙනෙක් කියන දේක් ඔබ කරන්න. ඒ කියන්නේ ඒක තේරෙන්නේ නැහැ නමුත් කියන නිසා කරනවා. ඕක නිදහස් කරන්න පුළුවන්. නැත්තම් කියන දේ තේරෙන්නේ නැහැ. ඔබ කරනවා. හැබැයි කරන්නේ ගැටීමෙන්. අකමැත්තෙන් තමයි කරන්නේ. එහෙම වෙන්න අවශ්‍ය නැහැ පින්වතුනි. කියන දේ මානසික නිදහසෙනුයි කරන්න ඕන වෙන්නේ. ආන්නයකට තමයි නිවන කියලා කියන්නේ. දැන් පැහැදිලිද? දැන් ඔබට පුළුවන් ද කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න තියෙන්න ගන්න? ඕක තමයි අමාරු වැඩේ නේද? ඒ නිසා ගොඩ දෙනෙක් කැමති තනිය ජීවත් වෙන්න. මයිකා, මයි පෙට්‍රල්. මගේ අදහස, මගේ අදහස් වල වැඩ කරන එක මට ලේසිද අමාරුද? ඈ? ලේසි. ඒ නිසා මංගලකින් කිනි බල්ලා මොකෙක්ද හොයාගන්නේ? මගේ වගේම අදහස් තියෙන එක කොයිද ඉන්නේ? ආමේ ඉන්නේ. ආ මං කරපු ඩිග්‍රී මම කරලා තියෙනවා. ඉංග්‍රීසි මීඩියම් කරලා තියෙනවා. හරි. ඔව්. කොහෙද නුවර? බොදු ගවිනේ. මාත් බොදු ගවිනේ. ගොඩක් වෙලාවට අදහස් ගැලපෙනවා ඇති. මම පොරොන්දන්නේ මොකද කියන්නේ? පොරොප්පද පොරොන්දම? ඈ? පොරොන්දන්නේ? පොරොන්දන්නේ වර කියන්නේ? ආ. ආන් ඒක බලනවා. අදහස් ගැලපෙනවද බලනවා. හොඳට අදහස් ගැලපෙනවා. ඉතින් මහා ප්‍රාඥය ඇවිල්ලා කියන මොකක්ද? එහෙම මේ කසාද බඳින්නේ කොයි එක පාටද? මොකද ඔබ දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා පොඩ්ඩක් මුලින්ම මොනව කරන්නද? පොඩ්ඩක් කතා කරලා බලන්න. පොඩ ආශ්‍රය කරලා බලන්න ඔයාගේ අදහස් වලට ගැළපෙනවද කියලා. පොඩ ඔයා කතා කරලා බලන්න ඔය කලබල වෙන්න එපා දේවල් වලට. මේවා කියන්නේ කවුද ඇවිල්ලා? මහා පාණ්ඩිතයෝ නේ මේ ලෝකයේ පිළිබඳ පරප්‍රඥ වෙච්ච පිරිස තමයි ඇහිලා කියන්නේ. ඇහිලා කියන පොඩ අදහස් කරපෙනවද බලන්න එක. දැන් ඉතින් බලනවා අදහස් කරපෙනවද කියලා. ඔයා කැමති මොන පාටද? නිල්. මාත් ලා නිල් ගැලපෙනවා. ඔයා ලංකාවේ ට්‍රිප් යන්න දාස පිටරට යන්න දාස. අම්මෝ මේ ලංකාව වගේ රටක් පිටරට කොහෙද අනේ තියෙන්නේ? ලංකාව හරිම ලස්සන රටක්. මං කැමති ලංකාවේ එන්න. මාත් කැමති ලංකාවේ. හොඳට ගැලපෙන. ඔයා තට්ටු තුනක් විතර ගයක් හදනවට කැමති තට්ටුවක විතර තනි තට්ටුවේ පුංචි කැදල්ලක් හදාගෙන. ඒකිනේ ඔයා ආස. මං උවි වැඩි ඒවට කැමති නෑ. මට එහෙම නිකන් අර නිකන් මේ ලෝකෙට පේන නිකන් ලොක්කෙක් මුදුනෙක් වගේ මට එහෙම ඉන්න ඕනේ නැහැ අනේ. මට ඉන්න ඕනේ මේ නිදහසේ දරුවෙක් හදාගෙන මේ පුංචි පැල්පතක් කර මට එහෙම මට ඕනේ මගේ නිදහස. අර අර ඒ සද්දෙත් දානවා. මට එහෙම ඉන්න ඕනේ. මට එහෙම අර ලොකුවට එහෙම මට ඉන්න ඕනේ නැහැ. ඕ හරියටම ගැලපෙනවා. නියමට ගැලපෙනවා වැඩේ. ඉතින් එහෙම කියලා දැන් තීරණය කරන මොකද්ද? මගේ අදහස් වලටම මෙයාගේ අදහස් හොඳට ගැලපෙනවා. දැන් මොකද කරන්නේ? දැන් ගිහිල්ලා ඉතින් ඒ දෙමාපිය ආදී පිරිස් වලට කියනවා හරියටම හරි දෙයනේ කියලා මගේ ජීවිතේට සුර කුමාරිකාව සුර කුමාරයා හම්බුණා. දැන් අපි සූදානම් මගුල් කන්න කියලා. ඒ ක්‍රමෙත් නරක නෑ ඉතින්. ඒ ක්‍රමෙ හොඳයි ඉතින්. සතුටින් ඉන්න වගේ පුළුවන්. නිවන් දකින්න නම් බෑ. අදහස් ගැලපෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ. අදහස කියන්නේ මොකද්ද කියන එකයි ප්‍රශ්නේ. අදහස කියන්නේ මොකද්ද කියලා ගත්තට පස්සේ ගැලපෙනවද නැද්ද කියන කාරණාව ප්‍රශ්නයක් නෙමෙයි හිතට. ඒ කියන්නේ මෙන්න අදහස කියන එක හේතුන්ගේ ඵලයක් කියලා නැත්නම් නිගමනයේ හේතුන්ගේ ඵලයක් කියලා ගත්තට පස්සේ ඒකෙන් කියන්නේ ඒ අදහස වල මේ අදහස් ගැලපෙනවා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. නොගැලපෙන එක කොහොමද වෙනවද එතන? ඒක නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක නිසා හිතේ ගින්දරක් ඉපදුනා නම් අන්න ඒක මොකද වෙන්නේ? ඒක නිරෝධ වෙනවා. අදහස් ගැලපෙන්නේ නැත්නම් නෑම තමයි. ඉතින් ගැලපෙන්නේ නැහැ ඉතින්. මොකද එයාගේ හිතේ අදහස් පහළ වෙන්නේ එයාගේ නොහොත් එතන තියෙන දෘෂ්ටි සහ මතක වලට අනුව මෙතෙන්ට අදහස එන්නේ මෙතන තියෙන දෘෂ්ටි සහ මෙතන තියෙන නිගම වලට අනුව ඔය දෙකම මම කරන්න ලක් වෙන එක නැවතුතර පස්සේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන 11 මහා ගිනි කඳ ඇවිලින්න එක නවතින අදහස් නොකලපෙන එකදී නොකලපෙනවම තමයි ඒක කිසි ප්‍රශ්නයක් නෑ සමහරට ඔබ පැවිදි වෙනවා පැවිදි වෙලත් ඔබට උපදින අදහස් තව කෙනෙකුට උපදින්නේ නෑ කිසි ප්‍රශ්නයක් නෑ එතකොට වෙන්නේ වින්තුනි මේ මිනිස්සු තව කෙනෙක්ගේ දෙයක් අහන්නේ අහන්න කැමති නෑ මොකද හිතරි දෙනවනේ ඇහුවොත් එහෙම මොකද හදිස්සිය හැරි මගේ අදහස නොගලපෙන එකක් කිව්වොත් එහෙම මෙයා දන්නවා මෙයාගේ හිත හොදනවා පීඩාවටපත් වෙනවා ඒ නිසා දේවල් කියන්නේ ඒ නිසා මොකද කරන්නේ එයා ගාව තියෙන සීමිත දැනුමින් තීන්දුව තීරණ අරගෙන ජීවත් වෙනවා ඒ තීරණ ගොඩාක් අසාර්ථකයි සහ ඒ ජීවිත ගොඩාක් අසාර්ථකයි මම මේ ළඟදී අර පොඩි ජලය එකතු වෙන පොඩි පොකුණක් වතුර එකතු කරගන්න අවශ්‍ය දෙයක් නිර්මාණය කරන වෙලාවේදී පොඩි අන්තර්ජාලයේ පොඩි වීදයක් බැලුවා ඔය ස්වභාවික වතුර පහරක් හරස් කරලා දියාගලක් හදපු මහත්යෙක්ගේ නිර්මාණය. මේ මහත්යා ගාවට නිවේදකෙක් ගිහිල්ලා අහනවා දැන්. දැන් මේ මහත්යා ගමේ මහත්යෙක්. ඒ මහත්යා දැන් දියාගලක් නිර්මාණය කරලා සාමාන්‍යයෙන් මීටර 70ක් විතර දිග ලොකු දියාගලක් හදලා ස්වභාවික වතුරෙන්. දැන් එතෙන්ට ගිහිල්ලා මේ නිවේදක මහත්යෙන් අහනවා ඔයා කොහොමද මේක හැදුවේ ඉතින්? ඒ මහත්තයා කියන්නේ ඉතින් මම මේ මෙච්චර කාලයක් ගියා අදින් ඔක්කොම අහලා එක තැනකදී අහනවා ඔබතුමා ඉංජිනේරුවරයෙක්ගෙන් උපදෙස් අවවාද ගත්තේ නැද්ද මේක හදන්න කියලා මේ මහත්තයා කියනවා නෑ මං එහෙම කායින්වත් සාමාන්‍යයෙන් එහෙම අහන්නේ නෑ එහෙම මට එහෙම කායින්වත් එහෙම අහන්න අවශ්‍යතාවයක් නෑ ඉතින් මට තේරෙනවනේ ඉතින් මං මේක හදුවා මං එහෙම කායින්වත් සාමාන්‍යයෙන් මං පොඩි කාලේ ඉඳලා මෙහෙම කෙනේ ඒ අනිත්යෙන් අහලා එහෙම දේවල් කරන්නේ නෑ මම තනියෙන් කරන්නේ මම මේක තනියෙන් හදේ මම ඉංජිනේර කෙනෙක්ගෙන් අහුවේ නැහැ කිසි දෙයක් ලෝක සම්මතයට හරි ලොකු දෙයක් ඕක නමුත් ලෝක සම්මතේ ඉක්මුවා යන ක්‍රම වේදවල බහා බැලුවට පස්සේ ඒක මහා පල් මෝඩ වැඩක් ඇයි ඒ මිනිස්සයා කැමති නැහැ මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරපු ඉගෙනගත්ත ඒ දැනුම තියෙන කෙනෙක්ගෙන් අදහස් ගන්න කැමති නෑ. මොකද ඒ කෙනාගෙන් අදහස් ගත්තොත් මෙතන මේ දියාගල හදනට වඩා හොඳයි කියයි සමහරට ඉංජිනේරුවරයා අන්න අතරින් ඕක හැදුවනම් කියලා. මොකද එයා ඒ නිගමනය දෙන්නේ මොනවත් එක්කද? ඒ මහා ඒ ඉංජිනේරුවරයා ගාව තියෙනවා ඉගෙනගත්ත දැනුම. සා ඒ කෙනාගේ හිතේ දෘෂ්ටි ටිකක් තියෙනවා. ඒ ඔක්කොම හරහා ගිහිල්ලා තමයි ඒ නිගමනය උපදින්නේ. මේ ඉන්න මහත්යාගේ නිගමනය උපදින්නේ ඒ මහත්යා ගාව තියෙන දේවල් එක්ක තමයි ඒ නිගමනය උපදින්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? තමන්ට හිතෙන දේවල් හරි කියලා. තමන්ට හිතෙන එක තමයි හරිම දේ කියලා. නිගමනය මමකරණයට ලක් වෙලා ඉන්න මිනිස්සෙක් මේ. ඒ නිසා එහෙම මිනිස්සෙක් කිසිම වෙලාවක තව කෙනෙක්ගේ අදහසක් විමසලා බලන්න කැමති නැහැ. මොකද ඒක විමසපු ගමන් දන්නවා ගැටෙනවා දුකටපත් වෙනවා පීඩාවටපත් වෙනවා ඒ වගේම තමන්ව පහත් වෙනවා කියලා. තව කෙනෙකුගෙන් අදහස් විමසන එක තමන්ව පල්ලෙහාට වැටෙන්න යෝග්‍ය කාරණාවක් කියලා තමයි දරාගෙන ඉන්නේ. ඇයි ඕක වෙන්නේ? නිගමනයේ මමකරණයට ලක් වෙන නිසා. නිගමනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති නිසා ඒ තමන්ගේ තීන්දුව තවදුරටත් සාර්ථක කරගන්න එයාට හිතෙන්නේ එයා තව ටිකක් කල්පනා කරන එක තමයි හරි කියලා. මිසක් ඒ පිළිබඳ දැනුම තේරුම තියෙන තව කෙනෙකුගෙන් අහන්න කැමති නෑ. එනිසේ මහත්ය කියන එකේ බොහොම මොන වටේ කාරණා වැටෙනවා. ඉතින් ඒක කියන එක නිවේදන මහත්යලත් හරි උසස්. මොකද ඔක්කොම ඉන්නේ එකම ගාලේ නිසා. එහෙම අයව හරියට වර්ණනා කරනවා. අපි ඇවිල්ලා කාගෙන්වත් දේවල් අහන්නේ නෙමෙයි. අපේ પરම්පරාවම අපේ પરම්පරාවම ගල් වලේ ගල් කඩනවා. අපේ પરම්පරාවම ඉංජිනියර්ස්ලා අපේ මුළු પરම්පරාවම ડોක්ටර්ස්ලා අපේ මුළු પરම්පරාවම ගුරුවරු අපි ඔය එක එකගෙන් දේවල් අහන්නේ නේ අපි එක එකගෙන් අහන්නේ නෑනේ අපිට දේවල් තේරෙනවා අපිට හොඳට මොලේ තියෙන මිනිස්සු ඇයි අපි එක එකගෙන් එක එකේ වහන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ කීරලා ජීවත් වෙනවා පව් අර මිනිස්සුන්ට ඕක නෙමෙයි කරන්න දෙන්නේ ඉංජිනේරුවරකින් ගිහිල්ලා අහන්න දෙන්නේ මාත්‍ය මම මෙහෙම තීරණයක් ගත්තා ඔබතුමාගේ අදහස මොකද්ද මේ ගැන ඕක කරන එක හොඳයි මහත් වෙන නමුත් මෙන්න මෙහෙම 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 ප්‍රශ්න ටිකක් තියෙනවා ඔබතුමා ඒක ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඒ මදිණන් කියලා තව ඉංජිනේරුවරකින් අහන් තිබුණි මහත්තයෝ මම මේ මේ මහත්තයට කතා කරා ඔබතුමා මොකද මේ ගැන දරන අදහස එයාගිනුත් අදහස් ටිකක් අරගෙන ඉවරලා තමයි මේ මිනිස්සයා මොකක් ගන්න තිබ්බේද නිගමනයකට එළෙමෙන්න තිබුණා ඔයා නිගමන ගන්නව නෙමෙයි අර දෘෂ්ටි එනකොටම පිළිගන්න නිගමන වෙනස් වෙනවා ඇතුලේ ඒ වෙනස් වෙන අලුතෙන් උපදින සාර්ථක නිගමනයේ උපද්දව ගන්න විදිහක් නෑ මේ මිනිස්සයා කැමති නෑ දේවල් අහන්න ඔබගේ ජීවිතේ ඕන තරම් ඔයගේ අත්දැකීම් ඇති මම මේ කියන්නේ ඔන්න ඔය කියන දුක් විඳින ජීවිතෙන් අත මිදෙන්න කියලා අපරාධ ඔය දුක් විඳින්නේ මිනිස්සුත් එක්ක කතා බහ කරලා අනිත් අයගෙන් ප්‍රශ්න අහලා අනිත් අයගෙන් අදහස් විමසලා බලලා නිදහස ජීවත් වෙන්න තේරුම් අපි ජීවත් වෙන්නේ සමහර වෙලාවලදී අපි නිගමනයක් ගන්න නම් සිස්ටම් එකේ අපි දාලම තියෙනවා මේ ස්වාමීන් වහන්සේගෙන් අහලා තමයි මේ තීරණය ගන්න පුළුවන් තනියෙන් තීරණය කරන්න එපා අපිට ගුරුහාමුදුරු නිතර කියන එක තමයි ඔබ වහන්සේ කිසිම දෙයක් ගැන තනි තීරණයකට එන්න එපා කියලා කොච්චර සාර්ථකද බලන්නේ අදහස් ඒ නිසා අපි මොන තීරණේ ගන්න ගියා තව කෙනකින් අහන අඩුම ගන්න ගොඩක් වෙලාවට ගන්න තීරණ බොහෝ දෙයක් එකට එකතු වෙලා සමගිව සාකච්ඡා කරලා තමයි තීරණ ගන්නෙ ඒක එහෙම කරන්න පුළුවන් වෙන්නේ නිගමනීය තීන්දුව තීරණේ වැටහීම කියන කාරණා මේ හිතේ උපදින ධර්මතාවයේ හේතුන්ගේ ඵලයක් කිය. ඒක පටිච්ච සමුප්පන්නමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා ප්‍රඥාව තීරුව කර ගැනීමෙන් තමයි ඔය කියන தත්ත්වයට ඔබට එන්න පුළුවන්. පැහැදිලිද හැමෝටම? ඔබයි මෙහි ආවේ. මොකක් නැති කරගන්නද? දුක නසන්නනේ මෙහි ආවේ. දුක නසන්න පුළුවන් බොහොම පැහැදිලිද? දුක කියන මහා කන්දේ ඔය කියන කෑල්ල කපලා දාපු ගමන් 170ක් විතර දුක් කඳක් නිදහස් වෙනවා 170ක් විතර මහා ගිනි 1000ක් නිතර දැවෙන ගින්දරක් නිදහස් වෙලා යනවා බොහොම පහසුවෙන් පිරිසත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙනවා ඒ නිසා තමයි ඔබ ඔය ටික පිරිසත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට ඔය පත්වෙවි යන්නේ මේ ධර්මයේ ආශ්චර්යය පැහැදිලි නේද හැමෝටම කාලය ගත වෙලා යනවා ඒ නිසා අපි දැන් නිගමනය කරනවා මොකක් කරනවා කියලාද දේශනාව මෙතනින් නවත්වනවා කියලා ඒ නිගමනේ හරිද වැරදිද මොකද කියන්නේ දැනට තියෙන දෘෂ්ටි සහ දැනට තියෙන මතක ඒවට අනුව තමයි මේ නිගමනේ දැන් මේ හිතේ ඉපදුනේ එතකොට ඔබගේ හිතෙත් ඒ සම්බන්ධයෙන් නිගමනයක් ඉපදුනා නම් ඒක ඉපදුනේ කොහොමද කියලා විතරයි ඔබට බලන්න තියෙන්නේ එතකොට මොකද වෙන්නේ ඒ නිගමනය මම කරන්නට ලක් වෙන එක නවතිනවා නේද එතකොට මම කිව්වොත් ඒ ස්වාමීන් වහන්සේ කිව්වොත් එහෙම ඔබගේ නිගමනයේ වෙනස් විදිහයකක් දැන් කිව්වොත් එහෙම ඔබ ඒ තීරණෙත් එක්ක ඇලෙන්නෙත් නැහැ ඔබේ තීරණෙත් එක්ක ගැටෙන්නෙත් නැහැ ඒකයි විදිය හැබැයි ඔබට ඒ නිගමනේ වැටහෙන්නේ නැත්නම් ඔබ බොහෝම නොපැකිලිව ප්‍රශ්නෙකුත් අහනවා හාමුදුරුවන්ගේ ස්වාමීනි තව එක වතාවක් ඔබ වහන්සේට කියලා දෙන්න පුළුවන්ද මොකද ඔබ වහන්සේ ඔය ගන්න තීරණය තාම මට හරි කියලා හිතෙන්නේ නැහැ ස්වාමීනි මට තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕක කියලා බොහෝම නිදහසේ ප්‍රශ්නෙත් අහනවා නැත්නම් මිනිස්සු ප්‍රශ්න අහන්නේ නැහැ මොකද එයාට තේරෙන විදිහට ඒ ගත තියෙන සම්පූර්ණයෙන් වැරදි ඒ නිසා එයා හැමතිස්සෙම හිතන්නේ මේ ඉස්සරහ ඉන්නේ මොකෙක් කියලාද? බූරුවෙක් කියලා. ඇයි? එයා කොච්චර කල්පනා කරලා බැලුවත් එයාගේ නිගමනේ හරිනේ. එයාගේ තීරණේ හරිනේ. ඉතින් එයා කොච්චර කල්පනා කරත් ඉතින් ඒක හරි. ඒ නිසා එයාට හැමතිස්සෙම හිතෙනවා ඉතින් මේ මට මේක හරිනේ මම මේ කියන එක. ඇයි මෙයා වැරදි කියන්නේ? ඔන්නෝම කියලා අර මනුස්සයා ඇඟිල්ල දික් කළා. එයා මොඩේක් තමන්ට තරම් එයාට තේරෙන්නේ නැහැ කියලා විවිධ දේවල් එයාට ආරෝපණය කළා. එයාගේ මුකුත් අහන්න නැතුව පාණ්ඩිත්වයෙන් ඉන්නවා. එහෙම ඉතින් ගැටි ඉන්න සමහර මුළු ජීවිත කාලෙම එහෙම ඉන්නවා දෙන්නේ. අම්මා කිව්වා මෙන්න මේක නා බඳින්න කියලා. අම්මා කියපු නිසා බැන්දා. බඳින වෙලාවෙම තමන්ගේ නිගමනය තමයි මේ බඳින එක හරියන්නේ නැහැ කියලා. අම්මා කියපු නිසානේ බැන්දේ. ඒ නිසා මොකද වෙන්නේ මැරෙන කම්ම මොකද කරන්නේ? අම්මත් එක්ක ගැටි ගැටි ඉන්නේ. මැරිලත් මොකෝ කරන්නේ? ඈ? මැරිලත් පෙරේතය කියලා ඉපදිලා අම්මගේ බෙල්ල විරිගෙන රැට. තෝ මාව කෑව කියලා. ඒක තමයි විදිය. අත්දැකීම් නැද්ද? තියෙනවනේ. හරි. එහෙනම් නැවත සැරයක් ස්වාමීන් වහන්සේ නිගමනය කරනවා. දැන් දේශනාව නවත්තමු කියලා. පැහැදිලිද හැමෝටම? හා. හරි. එහෙනම් සියලු දෙනාම සිහිපත් කරගන්න. උදෑසන පටන් කරගන්න දෙන සියලුම පුණ්‍ය ගංගා පුස්තකංගා සියලු සිහිපත් කරගන්න. මේ කරගන්න දෙන අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියෝ පළමු කොටම අප සිල් දාන මාර්තෙන් දාමෙන් අනුශාසනා කරන අපේ ගුරු හාමුදුරන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ආරාමයේ මග වඩන්නා වූ භික්ෂුන් වහන්සේලා හැම කෙනාටත් අනගාරික අනගාරික අපේ ඉන්නවත් හැම කෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ලෝකේ කොහි හෝ තැනක මග වඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිව්වන පිරිසට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම පුණ්‍ය බාහිරේ කටයුතු කරනවා පින්වත් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මෞදේ මාපිහි නිවෙත් ඥාති හැම කෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ආරාමයේ දායකාරක ආදීව සහ සම්බන්ධ වෙන උතුම් පිරිස හැම කෙනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම කෙනාටම දසසුතුලෙ මිදෙත්තා දසකුසලේ වඩත්තා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්තා නිවිසනසි නිබ්බහන පරම සුඛින් සුඛිතර වේවා කියන සාදුකාරයන් පින් අනුමෝදන්. ඒ වගේම සිහිපත් කරගන්න මේ කරගන්න දුනාන ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් මේ සම්බුද්ධ ශාසනය දේශනාවේ ශාවකයන් වහන්සේලා ආරක්ෂා කරන්නා වූ සතර දේවෙන්තුමා සිවුරු පරිවර්තේන අපිරිස ඒ වගේම චාතුන් මහරජාගේ වැඩ වාසය කරන සුරාෂ්ට්‍ර ගුරු විදුපක්ෂ වයිසෝණ කියන සතවරණ දේව මහරජවරු ඇතුළු සපරිවර්තේන අපිරිස ඒ වගේම අපේ පීඩක් ආරක්ෂාවරයක වර්ණයක් කරනවා ශ්‍රී විෂ්ණු කතරගම සමන්පත්තිනි දෙලිමුණ්ඩ අයියා නායක ගම්බාර බණ්ඩාර ආදී නානනම් කුතුලින් පිනිසුන දේවදර්ශන වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම සිහිපත් කරගන්න මේ ස්ථාන භූමියට ධම්ම දේශනා ශ්‍රවණය කිරීම ප්‍රමිණියව දේවසමෙන් වාසලා පිසක්කින හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්තා. මේ පින් අනුමෝදන්ෙන් පිසින දේවයන්ගේ දේවාන භාවීරදී බලයේ තේජස පටිභාඥානිය තවතත් වඩා වර්ධනය වෙත්වා. දසකුසලින් මිදෙත්තා දසකුසලේ වඩත්තා දසපුණ්‍යයන් ක්‍රියාම් කරත්තා නිවිසනසේ නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතතර වේත්වා කියලා දැන සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අවසාන වශයෙන් සිහිපත් කරගන්න මේ කරන දනන්ත ප්‍රාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය අනාදිමසසර පුරා පැමිණ ගමනේදී ඔබ හා සම්බන්ධයලා මල ගියා වූ ඥාති මිත්‍රාදී මෞද්‍ය මාපි හැම කෙනාට මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ ජීවිතේ පුරාට ඔබ හා සම්බන්ධයලා මල ගියා වූ ඥාති මිත්‍රාදී මෞද්‍ය මාපි හැම කෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීම තුළින් එයා දුකට ගියා වෙලා ඉන්න නේ තැන්ගල ගතහැල මිදලා සම්බර සුඛියත් බලවත්තා දස අකුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිවිසනසේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේත්වා කියන සාදුකාරදීන් මල ගිය ඥාති පින් අනුමෝදන්. ඒ වගේම මේ කරගන්න දුනාන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල සත්කේ මහාන භාවී හේතු ආසනා කරගෙන මේ මී මඩල මත ලක්ෂ ගණන් අරියතුන් වහන්සේලා පහළ වෙත්වා කියලා සාදුකාර දෙල අදිස්ත්‍යන කරන්. ඒ වගේම අවසාන වශයෙන් සිහිපත් කරගන්න මේ කරගන්න දුනාන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල සත්කේ මහාන භාවයේ ඔබ අප සිරු දිනාටම මේ ජීවිතය තුළදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් සාක්ෂාත් වෙත්වා කියන සීල දනාව අදිස්ත්‍යන කරන්න. සයතුනන් මේ අපතක් හේව නිබහන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රායෝස්කී දීඝායිකෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන භාවේන සබ්බ ධම්මාන භාවේන සබ්බ සංඝාන භාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ. සියලු දෙනාට මේ අපතක් වේවා.